පෙරවන් සන්නයි පින්වත් සියලු දෙනාටම මේ සදහවතුන් අදත් බලාපොරොත්තු වෙමින් ඉන්නේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් තුළ තමන්ගේ නිවන ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙන මෙතනින් එහාට මොකද තමන් කරගන්න ඕන කියන එකට අවශ්‍ය කරන උපදෙස් අවවාද අනුශාසන ලබා ගන්න. මහා සංඝරත්නයෙන් ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ අන්නේ කාරණා පිටුනේ. දහම් කරුණු ගොඩාක් මහා සංඝරත්නයෙන් බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ. ඒකට ත්‍රිපිටක පොත් වහන්සේලා කියව ගත්තා නම් ප්‍රමාණවත්. තවන තරම් තියෙනවා අටුවා ටීකා ටිප්පණි ආදි වශයෙන්. නමුත් අප මහා සංඝරත්නය ඇසුරු කරන්නේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ අතිශය ප්‍රායෝගික වෙච්ච දහම තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගෙන ආන්ගේ දහම පාවිච්චි කළා රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය කරගන්නේ කොහොමද කියන එක අවබෝධ කරගන්න. ආන් මේ වගේ දෙයක් නම් ඔබ මහා සංඝරත්නයෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔබ හරි තැනටයි ඇවිල්ලා ඉන්නේ. මොකද මේ වැඩසටහන අහන පුරාවට පින්වතුනි අපි ඔබට දෙන්න බලාපොරොත්තු වෙන්නේ අන්නේ කියන දේවල්. ඒතකොට ඒකේ කරන්න දේවල් තියෙනවා. වෙනස් කරගන්න දේවල් තියෙනවා. හිතන්න ඕන විදිහ ගැන අපි සඳහන් කරනවා. කතා කළ යුතු දේවල්, කතා නොකළ යුතු දේවල් ගැන අපි කතා කරනවා. ලෝකේ ඔබ අකමැති දේවල් තියෙනවා නම් ඔබ වෙනස් වෙන්න ඕන කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. කවුරු හරි කියන හෝ කරන හෝ දෙයක්කට ඔබේ වැඩි මනාපයක් නැත්තම් ඔබට ඒක නුරුස්සනවා වගේ නම් ඔබට ඒ ගැන පහන් හැඟීමක් නැත්තම් එහෙනම් ඔබ වෙනස් වෙන්න ඕන කියන කාරණාව තමයි අපි මේ වැඩසටහන තුළ දිගින් දිගටම ඔබට මතක් කර දෙන්නේ. ඔබත් අපි දන්න නිවන් මඟ අන්න ඒක පින්වතුනි. කවුරු හරි යමක් කරනකොට ඔබ ඒකට කැමති නැත්තම් ඒ කෙනාව ගිහිල්ලා වෙනස් කරන්න හදන එක හපන්කමක් නෙමෙයි. මොකද ඒකට හේතුව පින්වතුනි ඔබ ඒ කෙනාව නම් වෙනස් කරන්නේ නොගැලපෙන දෙයක් කරනකොට. එහෙනම් ඒ කෙනාව නිවනට ලං කරන එක තමයි ඔබ කළේ. අනික් කෙනා විසක් ඔබ නිවනට ලං වෙනවා කියන කාරණාව ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ පින්වතුනි. මම මේ කියන්නේ ගුරුවරයෙක් හෝ දෙමාපියෝ තමන්ගේ ශිෂ්‍යයෙක්ව, ගෝලයෙක්ව, එහෙම නැත්නම් දරුවෙක්ව හික්මවා ගන්න විදිහක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. මම මේ කතා කරන්න තියෙන්නේ පෞද්ගලිකව තනි තනියෙන් තමන් මේ නිවන කරගන්න ඕන වැඩපිළිවෙල ගැන. තව කෙනෙක් කරන දෙයකට ඔබ කැමති නැත්නම් වෙනස් කරන්න ඕනේ එයාව නෙමෙයි තමන්ව. ඔබ බලන්න පින්විතනි ආන් එතනද ඔබේ හිත තියෙන්නේ කියලා. ඒ දේ කරගන්නද ඔබ මේ අදිෂ්ඨානයෙන් වීරයෙන් උත්සාහ කරන්න කියලා. ඔබ අද මේ දේශනාව අහන්න වාඩි වුණේ ඔබ අකමැති දේවල් මේ ලෝකයේ සිද්ධ වෙනවා. ඔබ අකමැති මිනිස්සු මේ ලෝකයේ ඉන්නවා. ඒ අය ඔබ අකමැති දේවල් කියනවා කරනවා. ආන් ඒ දේවල් හමුවේ ඔබේ හිත ගැටෙනවා. ආන්ගේ හිත ගැටෙද්දී ඔබට හරි පීඩාකාරී. ඒ පීඩාවට ඔබ කැමති නැති නිසා ඔබ උත්සාහ කරන්නේ දැන් ඒ අයව වෙනස් කරන්නද, ඒ අය කියන කරන දේවල් නවත්තන්නද, නැත්නම් ඒ සිදුවීම් වෙනස් කරන්නද, එහෙම නැත්නම් ඒ ඔක්කොම ඔහේ තිබිච්චාවේ කියලා තේරුම් අරගෙන තමන්ව වෙනස් කරගන්නද කියලා. ඕකෙන් කාරණා දෙකක් කියවුණා පින්වතුනි. පළමු කාරණාව කරනවා නම් ඔබට ඇත්තටම මේ දේශනා මාලාවෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. මොකද ඒකට වෙනම දේශනා මාලාවන් ඇති පින්වතුනි මේ ලෝකයේ ඕන තරම්. මොකද මේ YouTube channel එක විතරක් නෙමෙයි YouTube එකේම තියෙන පින්වතුනි ඕන තරම් YouTube channel තියෙනවා. ඒ නිසා තව ඔය එහා පැත්තෙන් තියෙන YouTube එක දානකොට එහා පැත්තෙන් වැඩෙන recommended කියලා අන්න එහෙන් එකක් සමහරට ක්ලික් කරා නම් පින්වතුනි ඔබට අහගන්න ලැබෙනවා මේ ලෝකේ ඔබ යමකට කැමති නැත්නම් ආන් ඒ දේ වෙනස් කරගන්නේ කොහොමද කියලා. ඒ කෙනාව හෝ ඒ පුද්ගලයාව හෝ ඒ සිදුවීම වෙනස් කරගන්නේ කොහොමද කියලා ඔබට දැන කියා ගන්න පුළුවන්. නැවත ඔබ මේ channel එකට subscribe කරේ. මේ දේශනාව අහන්න ඔබ සූදානම් වුණේ. බාහිර ලෝකයේ වෙනස් කරන එක තේරුමක් නැති වැඩක් බව අවබෝධ කරගෙන වෙනස් කරගන්න ඕනේ තමන් තුළ මේ හැදෙන ලෝකයේ බව. ක්‍රමක්‍රමයෙන් ඔබට කරන්න පුළුවන් උපරිමෙන් කරගන්න ආන්ගේ අවබෝධය ඇතිවනා. එහෙනම් ඔබ ඇවිල්ලා තියෙන හරි channel එකට. එහෙම නෙමෙයි නම් පින්වතුනි මේක subscribe කරන්න එපා, මේක unsubscribe කරන්න. නමුත් ඔබ ඇවිල්ලා ඉන්නේ ඒ කාරණාවට නම් එහෙනම් මේ channel එකෙන් ඔබට හම්බෙන දේශනා වැඩගත් ප්‍රයෝජනවත් වේවි. ඉතින් අපි විශ්වාස කරනවා මෙත්තුවක් කාලයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරපු යම් පිරිසක් ඇතනම් ඒ සිළු දෙනාම ඔන්න ඔය කියන කාරණාව මනාවට තේරුම් අරන් ඉන්න පිරිසක් බව. නමුත් මම මේ කියන්නේ පින්වතුනි ඉතින් දවසින් දවස අලුතෙන් බණ අහන්න එකතු වෙන කණ්ඩායම් ඉන්නවා වෙන්න පුළුවන්. අලුතෙන් කෙනෙක්ට මේ දේශනාව අහම්බෙන් වගේ සසරේ මොකක් හෝ කරගත පිනක් කරකිලා ඇවිල්ලා අද මේ දේශනාව අහන්න අවස්ථාව සැලසුනා වෙන්න පුළුවන්. මම ඒකෙන් කියන්නේ නැහැ පින්වතුනි ඔබ පින් කරලා තියෙනවා නම් ඔබට මේ දේශනාව විතරයි ගෝචර වෙන්නේ. මේ ටික අහන්න තමයි ඔබ සසරිම පින් කරගත්තේ කියලා. එහෙම නෙමෙයි මම අදහස් කරන්නේ. කොහේ හරි තැනක පින්වතුනි රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය වෙන්න දේශනාවක් ඔබට අහන්න ලැබෙනවා නම් ඒක ඒ ස්වාමින් වහන්සේගේ දේශනාවක් නොවන බව තේරුම් ගන්න. මොකද කවදාකවත් පින්වතුනි එහෙම දහමක් උන්වහන්සේගේ මනස ඉපදෙන්න විදිහක් නැහැ. රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය වෙන දහමක් ඔබට යම් දවසක අහන්න ලැබුණා නම් පින්වතුනි ඒක මුලින්ම ඉපදුනේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී මනසේ. ආන්නේ ඉපදුණු දහම තමයි උන්වහන්සේගේ ශ්‍රාවක පරිණාමයන් ඔස්සේ අද ඔබට අපිට අහන්න මේ ලැබෙන්නේ. එහෙනම් මේ කතා කරන්නේ රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය වෙන දහම් කරුණු නම් ඒකට අවශ්‍ය කරන අවවාද අනුශාසනා නම් ඔබට මේ ලැබෙන්නේ පින්වතුනි හෝ ලැබෙන්න යන්නේ ඔබට විශ්වාසයි නම් එහෙම දේවල් තමයි මේ කියවෙන්නේ කියලා ඔබ තේරුම් ගන්න මේ දහම දේශනා කරන ස්වාමින් වහන්සේගේ දේශනාව එහෙම නෙමෙයි කියලා. මේ මට අයිති දේශනාවක් නෙමෙයි පින්වතුනි මෙහෙනම් මේ කරන්නේ. හැබැයි රාගය වැඩෙන්න, ද්වේෂය වැඩෙන්න, මානක්කාරකමින් මුදුන්පත් වෙන්න ආන්නේ ආකාරයේ මොනවා හරි කරුණ නම් ඔබට අද අහන්න ලැබෙන්නේ. ඒවනම් ඔබට සම්පූර්ණයෙන්ම පින්වතුනි විශ්වාස කරන්න පුළුවන්. ඒවා මේ මට අයිති දේශනා හෝ මම කරන දේශනාවක් බව. මොකද ඒවනම් පින්වතුනි කොහොමත් තථාගතයන් වහන්සේ දේශනා කරපු එකක් වෙන්න විදිහක් නැහැ. එහෙනම් මේ දේශනාවක කොහේ හරි දැනක ඔබට කියනවා නම් පින්වතුනි ගැහුවොත් ගහපල්ලා, මැරුවොත් මරපල්ලා, කැපුවොත් කපාපල්ලා, කෙටුවොත් කොටාපල්ලා, බැන්නොත් බැනපල්ලා ආදී වශයෙන් පින්වතුනි තව කෙනෙක්ගේ දෙයක් ඔබට ඕන නම් උදුර ගනිල්ලා නැතනම් Taman අසාධාරණයක් වුණොත් ඒ වෙනුවෙන් සටන් කරපල්ලා අනික්යත් එක්ක. ඔය ආදී වශයෙන් පින්වතුනි ඔබට යමක් මගෙන් අහන්න ලැබුණොත් එහෙනම් ඔබ තේරුම් ගන්න ඒකනම් මගේ ස්වයංභූත ඥාණයෙන් අවබෝධ කරගත දෙයක් කියලා. ඒක තථාගතයන් වහන්සේගේ දේශනාවක් නෙමෙයි මේ කතා කරන්නේ. හැබැයි ඔබට ලෝකයාගෙන් අසාධාරණයක් වෙනවා කියලා ඔබට තේරෙද්දී ඔබට එහෙම හිතෙන්නේ ඔබේ වරදක් නිසා බව මේ දේශනා මාලාව තුළින් ඔබට තේරුම් යනවා නම් පින්වතුනි මතකයි අපි කතා කරා ධර්මාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය අතර නඩු විසඳ ගන්න ආකාරය. අන්න ඒ ආකාරයෙන් ඔබට කටුණු කාරණා තේරුම් යනවා නම් පින්වතුනි ඔබ තේරුම් ගන්න ඕන කාරණා තමයි ඒ කියන්නේ නම් මේ මගේ අවබෝධයට ලක් වෙච්ච හෝ මගේ ස්වයංභූත ඥාණයෙන් පහළ වෙච්ච දහම් කරුණක් නෙමෙයි කියලා. ඒක මම අසා දැනගත් දෙයක්. මගේ ගුරුවරුන්ගෙන්. ඒ ගුරුවරු උන්වහන්සේලාගේ ගුරුවරුන්ගෙන්. ඒ ගුරුවරු උන්වහන්සේලාගේ ගුරුවරුන්ගෙන්. ඔන්න ඔය විදිහට ගිහිල්ලා මුල් ගුරුවරයාගෙන් අසා දැනගත් දෙයක් තමයි පින්තුනි. එහෙනම් දේශනා වෙන්නේ. මොකද හිතක රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි නිවෙන දහමක් පින්තුනි තථාගතයන් වහන්සේ නමකින් හැරෙන්න වෙන කිසිම කෙනෙක්ගෙන් ඔබට කවදාකවත් අහන්න ලැබෙන්නේ නැහැ. මූලාශ්‍රය තියෙන්නේ අන්න එතන. ඒ දියේ උල්පත තියෙන්නේ අන්න එතන පින්වතුනි. එතනින් තමයි අනෙක් අතු බෙදි බෙදි ඇලදොල ගංගා විදියට ගලාගෙන කෙත්වතු සරුසාරවත් කරගෙන පින්වතුනි ගලා හැලෙන්නේ. ආන්නේ තථාගතයන් වහන්සේ තමයි පින්වතුනි අපි හැමෝගෙම ශාස්ත්‍රඥ වහන්සේ. උන්වහන්සේ දේශනා කොට වදාළ නිවනට තමයි අපි හැමෝම යන්න උත්සාහ කරන්නේ. ඒකට උන්වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාවට අනුකූලව අපි කටයුතු කරන්න ඕනේ. එහෙනම් උන්වහන්සේ යමක් කරන්න කිව්වනම් ඒ දේ කළ යුතුයි. උන්වහන්සේ යමක් නොකරන්න කිව්වනම් නොකර ඉන්න කිව්වනම් ඒ දේ නොකළ සිටිය යුතුයි. ඒ උන්වහන්සේට පක්ෂපාතී නිසාවත් උන්වහන්සේට ලෙන්ගතුකම නිසාවත් නෙමෙයි පින්වතුනි, උන්වහන්සේ මාර්ගයක් දේශනා කරා. ඒ මාර්ගය හැරෙන්න වෙන මාර්ග නැහැ කෙනෙක්ගේ නිවන සාක්ෂාත් කරගන්න. තීරණ නම් උන්වහන්සේ ඒ ඔක්කොම දේශනා කරලා තියෙනවා. එන උන්වහන්සේ දේශනා කොට වදාළ මාර්ගයක් හැරෙන්න පින්වතුනි වෙන මාර්ග තියෙන විදිහක් නෑ නිවන කරගන්න. මොකද නිවනට යන මාර්ගය, නිවන කියන්නේ මොකක්ද, නිවනට යන මාර්ගය මොකක්ද, ඕන ඔය කරුණු ඇසුරෙන් පින්වතුනි සර්ව සම්පූර්ණ ධහමක් තමයි උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. කොයිම විදිහකින් ඔබට අවබෝධ වෙන්න විදිහක් නෑ අලුත් ක්‍රමයක් තථාගතයන් වහන්සේට ගෝචර නොවිච්ච. ඒ වන්දරව තේරුම් ගන්න පින්වතුනි. අපි හිතමු ඔබ භාවනා කර කර ඉන්න ගමන් ඔබට එකපාරට අවබෝධ වෙනවා යම් කාරණාවක් හෝ යම් මාර්ගයක් නිවන කරගන්න. ත්‍රිපිටකයේ පෙරලලා බැලින්නම් කොහෙවත් තැනක එහෙම සඳහනක් නැහැ. එහෙම නිවන කරන ක්‍රමයක් ගැන. ගුරුවරුන්ගෙන් අහලා බලනවා, ඒ අය ගාවත් එහෙම ක්‍රමයක් නැහැ. අපි තුමු තථාගතයන් වහන්සේ වැඩ හිටියා කියලා උන්වහන්සේගෙන් ගිහිල්ලා අහලා බැලින්නම් උන්වහන්සේත් එහෙම ක්‍රමයක් අනුමත කරන්නේ නැහැ. තව ඔබට හිතෙනවා පින්වතුනි ආන්ගේ ක්‍රමයට ඔබට මේක කරගන්න පුළුවන් කියලා. එහෙනම් ඔබ සත්සුදක්සේ අවබෝධ කරගන්න පින්වතුනි කිසිම සැකයක් නැතුව ඔබ වැරදි පාරක ගිහිල්ලා විනාශයක් උරුමු කරගන්නයි ඔය උත්සාහ කරන්නේ. නිවන දන්නේ කවුද? නිවන දන්නේ පින්වතුනි තථාගතයන් වහන්සේ. අපි හැමෝම උන්වහන්සේගෙන් අහලා දැනගත්තේ. අසා දැනගත්ත දේ කරගන්න මේ උත්සාහ කරන ගමන් ඉන්නේ. ඒ උත්සාහ කරගෙන යනකොට පින්වතුනි ගන්න උත්සාහය කවර ආකාරයද? ඒක කරන්නත් මොන මොන වගේ දේවල්ද කරන්නේ? මොන දේවල්ද නොකර ඉන්නේ? මොන දේවල්ද කතා කරන්නේ? මොන දේවල්ද කතා නොකර ඉන්නේ? මොන විදියටද හිතන්නේ? මොන විදියටද හිතන්නේ නැතු ඉන්නේ? ඕන් ওই කරුණ තමයි පින්වතුනි මේ ප්‍රායෝගිකව මේ නිවන කරගන්න වැඩසටහන තුළ අපි ඔබට දේශනා කරන්නේ. ඉතින් ඔබ අන්න ඒ විදිහේ නම් බලාපොරොත්තු වෙන්නේ. ඔබ හරි channel එකට ඇවිල්ලා ඉන්නේ. ඔබ ඉදේ නෙමෙයි නම් බලාපොරොත්තු වෙන්නේ. මෙන්න ඔබට channel මාරු වෙලා තියෙන්නේ. එහෙනම් channel එක මාරු කරගන්න වෙයි. මේ දොස් කියනවා එහෙම නෙමෙයි කාටවත්. ඒක ඔබ දන්නවා හොඳ ආකාරයෙන්. මේ වෙනකොට අපි කාටවත් දොස් කියන්නේ නැහැ. එතනින්ද අපි දොස් කියන්නේ රාග, ద్వේෂ, මෝහ විතරයි. මොකද දෝෂයට එපයි දොස් කියන්නේ. ඒක ඔබ තේරුම් ගන්න. දොස් කියනවා කියලා කියන්නේ මේ කෙනෙක්ගේ වරදක් කියනවා නෙමෙයි. වරද පෙන්වලා දෙනවා. දොස් කියනවා. දොස් කියනවා කියලා කියන්නේ කාටවත් බයිනෝ නෙමෙයි. දෝෂේ මොකද්ද කියලා කියනවා. දැන් අපි හිතමු මේ වටාත්තේ කොහේ හරි තැනක් ඉරිලා තියෙනවා. එතනින් කැඩිලා කොහේ හරි තැනකින්. දැන් මට දොස් කියන්න බැරිද? වටාත්ත දිහා බලාගෙන මට දොස් කියන්න බැරිද? ඉතින් ඔබ හිතුවොත් එහෙම ඉතින් අපේ හඳුනේ වටාත්තට දොස් කියන්නේ වටාත්ත මනුස්සෙක්ද පුද්ගලෙක්ද සත්වෙක්ද දොස් කියන්නේ? තේරුමක් නැති වැඩක් නේ ඔබහන්සේ කරන්න කියලා. ඒ කියන්නේ බින්දුව දොස් කියනවා කියලා අදහස් කරන් ඉන්නේ වෙන එකක්. එහෙනම් ඔබ අත හිතන් ඉන්නවා බයින් එකට. බනිනවට. බැනුම් ගැරහුම් නෙමෙයි ඔබ පින්දුනේ දොස් කියනවා කියලා කියන්නේ. දෝෂය කියනවා. මොකක්ද දෝෂය? ආන් ඒ දෝෂය පෙන්නලා දෙනවා. ඒ ගැන කියලා. කියන්න නැතුව පින්නේ නැහයෙන් පෙන්වන්න බෑනේ දෝෂේ මොකද්ද කියලා. මොකද ඔබට තේරෙන විදිහට දෝෂේ කියලා දෙන්න ඕන. ඒ ගුරුවරේ හෝ ගුරුවරුගේ වගකීමන්නේ ඒක. ඉතින් අපේ ගුරුවරු පින්නේ නම් නිරන්තරයෙන් අපේ දොස් කියනවා. ඒ කියන්නේ අපි හරි නරකයි කියන එකද? නෑ, ඉතින් ගුරුවරේ දොස් කියන්නේ නැත්නම් පින්තුනේ මොකටද ඒ ගුරුවරයාගෙන් ඇති වැඩේ? මගේ දෝෂේ මට පේනවා නම් දැන් එහෙනම් ගුරුවරයා වුනේ නැහනේ ආයෙත්. ගුරුවරයා මට දෝෂේ පෙන්වලා දෙන්න ඕනේ. මට පේන්නේ නැති දෝෂේ උන්වහන්සේ මට පෙන්වලා දෙන්න ඕනේ. ඉස්සර තථාගතයන් වහන්සේ වැඩ හිටපු කාලේ පිරිස එනවා පින්වතුනි උන්වහන්සේගෙන් බණ අහන්න. උන්වහන්සේ එක සූත්‍රයක් දේශනා කළා. මොකක් හෝ එක සූත්‍රයක්. මේ රූපේ අනිත්‍යතාවය ගැන දේශනා කළා පින්වතුනි. උන්වහන්සේ පිරිසිඳ බලනෝ ඒ භික්ෂුවට. ඒ දේශනා කරපු කාරණා වැටහුණාද කියලා. උන්වහන්සේ අහලත් බලනවා. ඒ උන්වහන්සේගෙන්. උන්වහන්සේට උන්වහන්සේට අවබෝධේ කාරණාව අවබෝධ වෙච්ච කාරණාව කියනවා. ස්වාමීනි රූපේ විතරක් නෙමෙයි මට තේරුණා ශබ්දෙත් අනිච්චයි කියලා. ඒ වගේම මේ ඇහත් අනිච්චයි ස්වාමීනි. ඒ වගේම කනත් අනිච්චයි ස්වාමීනි. ඔන්න ඔය විදිහට මේ ලෝකෙම අනිච්චයි කියලා මට වැටහුණා ස්වාමීනි ඔබ වහන්සේ රූපේ අනිච්චයි කියලා කියද්දී. ඒ කියන්නේ අනිච්චතාවය කියන මූලධර්මයේ තේරුණාට පස්සේ පින්තුනි අනිච්චතාවය ඇප්ලයි වෙන්න ඕනේ කොතනටද කියන එක එකක් පෙන්වලා දුන්නාම ඉතුරු ටික උන්හකට වැටහෙනවා. ගණන් හදන ක්‍රමයක් තියෙනවා. ආන් ඒ ක්‍රමේ එක ගණනක් නැත්නම් එක සංඛ්‍යා දෙකක් අරගෙන ඒ සංඛ්‍යා දෙක එකතු කරලා පෙන්වුවට පස්සේ පින්තුනි සංඛ්‍යා දෙක කියලා කියන්නේ එකතු කිරීමට නෙමෙයි. සංඛ්‍යා දෙක සංඛ්‍යා දෙකක් එච්චරයි. ඒවා අනන්තයක් තියෙනවා. සංඛ්‍යා අනන්තයක් තියෙනවනේ පින්තුනි. නමුත් ඒක එකතු කරන ක්‍රම එකයි තියෙන්නේ. අඩු කරන ක්‍රම එකයි තියෙන්නේ. ගුණ කරන ක්‍රම එකයි තියෙන්නේ. නමුත් ඒ ගුණ කිරීම හෝ එකතු කිරීම අඩු කිරීම බෙදීම යොදන්න පුළුවන් සංඛ්‍යා අනන්ත අප්‍රමාණ තියෙනවා. ඒවා අසීමිතයි. එන ඔක්කොම කී කිය ඉන්න ගියොත් එහෙම පින්තුනේ කවදාකවත් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. එන ඔබ ඉස්කෝලේ යන කාලේ තියෙනතුනි ඕන තරම් ඇතිනේ හදන්න ඉගෙන ගත්ත නැටි ගණන්. නමුත් ඒ ගණිතය ක්‍රමවේදයේ ඉගෙන ගත්තා. ඊට පස්සේ තියෙනතුනි අද ඔබ කඩේ ගිහිල්ලා බරු ටික අරගෙන ඉවරලා බිල කීයද කියලා අහුවට පස්සේ තියෙනතුනි ඔබ අතේ තියෙන මුදලින් ඒ ආපු බිල අඩු කරාට පස්සේ ඔබට හදා ගන්න පුළුවන් පිටින් ඉතුරු සල්ලි කීයක් ඔබේ අතටපත් වෙන්න ඕනද කියලා. සමහරට ඒ සංඛ්‍යා දෙක කවදාකවත් ඔබ ඉස්කෝලේ යන කාලේ අඩු කළ නැහැ. නමුත් ඔබ ඉගෙන ගත්ත ක්‍රමවේදය මොකද්ද කියලා. ක්‍රමවේදය අල්ල ගත්තට පස්සේ දැන් මේ ලෝකෙ තියෙන ඕනම ගණන් දෙයකට නැත්තම් සංඛ්‍යා දෙයකට ඔබට ඒක යොදන්න පුළුවන්. යොදාගෙන හරි උත්තරේ ගන්න පුළුවන්. හවුද නැද්ද? ඒක බොහොම සරල මේක තේරුම් ගන්න පින්නතුනි. ඊයන් ඒ වගේ එදා තථාගතයන් වහන්සේ රූපේ අනිච්චතාවය, ඇසේ අනිච්චතාවය චක්කු සම්පස්සේ අනිච්චතාවය. ඉන්නගෙන වේදනාවේ චක්කු සම්පස්සජා වේදනාවේ අනිච්චතාවය. චක්කු විඥානේ අනිච්චතාවය. දේශනා කරහම පින්තුනි අනිච්චතාවය කියලා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්ත භික්ෂුව. ඒ වගේම ඒ අනිච්චතාවේ යොදන්න පුළුවන් කොයි කොයි දේවල් වලටද කියලා යම් අදහසක් ගත්ත භික්ෂුවට පින්තුනි උන්වහන්සේගේ ප්‍රඥාවේ මට්ටමට අනුව උන්වහන්සේට වැටහෙනවා. එහෙනම් ඒවට විතරක් නෙමේ මේවටත් ඒ අනිත්‍යතාවය කියන ධර්මතාවය යොදන්න පුළුවන් කියලා. ඒ කාරණාව තේරුණාට පස්සේ උන්වහන්සේ අවබෝධ වෙච්ච දේ තමන්ගේ ගුරුවරයාට එහෙම නැත්නම් තථාගතයන් වහන්සේට එදා පැහැදිලි කරනවා. තථාගතයන් වහන්සේ කියන කාරණාව අහන් ඉඳලා ඒ වගේම උන්වහන්සේට පුළුවන් පින්තුනේ වෙන කාටවත් නැති විශේෂ ඥානයක් තියෙනවා උන්වහන්සේට. කොයි මට්ටමටද ඒ භික්ෂුවට හෝ ඒ පුද්ගලයාට හෝ ඒ දේවතාවට බ්‍රහ්මයාට කාට හෝ පින්වතුනි මේ කියපු කාරණා වැටහුනේ කියලා මනාලෙස ඒ හිත පිරිසිඳ දැකලා උන්වහන්සේ අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් ඒ භික්ෂුවට මේ අහපු අහගත කාරණාවෙන් එයා ඒ භික්ෂුව සෝතාපන්න ඵලයේ පිහිටුණාද නැද්ද? පිහිටියාද නැද්ද කියලා තථාගතයන් වහන්සේට වැටහෙනවා. එක ක්ෂණයකින් උන්වහන්සේට අවබෝධ වෙනවා පින්වතුනි. තේරෙනවා. ආසය අනුසය ඥානය ඒක ෂඩ් අසාධාරණ ඥානයන්ගෙන් එකක් බුදුරන්ට විතරක් පිහිටන. ඉතින් අපේ ආවාසනාවට පින්වතුනි අද බුදුහාඳුරෝ අපි අතර නැහැ. අපි සෝතාපන්නයිද කියලා අහලා දැනගන්. සකෘදාගාමිද අනාගාමිද කියලා අහලා දැනගන්. දන්නේ නැතිනු තාම හද්ද පෘථග්ජනියොත් දන්නේත් නැහැ. කොහොමද අහලා දැනගන්න විදිහක් නැන්නේ? ඉතින් අහලා දැනගන්න විදිහක් නැති නිසා හැම වෙලාවෙම පින්වතුනි අපි අපේ වාසියට තමයි බැට් කරන්නේ. එනිසා කෝකටත් හොඳයි පින්වතුනි තාම දාම අවබෝධ වෙලා නැහැ කියලා හිතාගන්න දහම ශ්‍රවණය කරන වෙලාවට දහම වඩන වෙලාවට හිතාගෙන තියෙන දහම අවබෝධ වුණා කියලා. මොකද හැම වෙලාවෙම තමන්ගේ වාසිපැත්තට ගන්නයි තියෙන්නේ. මොකද මග වඩන වෙලාවට නැත්තම් භාවනා කරන වෙලාවට දහම යොදන වෙලාවට පින්වතුනි දහම මට තේරලා නැහැ කියලා හිතන් හිටියට පළක් නැන්නේ. ඒක තමන් කරන දේ ගැන විශ්වාසයක් නැහැ. ඒක එහෙම නැති මුකුත් කරලා වැඩක් නැන්නේ. ඇයි තින් දහම අවබෝධලා නැහැ නේ. එහෙනම් පැත්තකටලා ඉන්නයි තියෙන්නේ කාලා බීලා. නොනෝම අදහසක් බහින්න පුළුවන්. නමුත් තමන් භාවනා කරන වෙලාවට තමන්ට හිතා ගන්න තියෙන්නේ මට දහම වැටහිලා තියෙන්නේ. ඒ වැටහුණු දහම දැන් යොදන්නයි තියෙන්නේ. හැබැයි දහම ශ්‍රවණය කරන වෙලාවට තමන්ට නොතේරිච්ච කාරණාවක් පැහැදිලි කරගන්න ප්‍රශ්නයක් අහලා දැනගන්න යන වෙලාවට දෙන්නුතුනි අංශු මාත්‍රයක්ව තමන්ට යමක් නොතේරිලා ඉන්න වගක්. ඒ විදිහට තමන් හිතාගත්තට ප්‍රශ්නයක් නැහැ. අඩුතරමේ තමන් සෝතාපන්න නැහැ කියලා හිතාගෙන කටයුතු කරන එකේ කිසි වරදක් නැහැ. මොකද එතකොට වැරදිලාවත ඔබ සෝතාපන්න ඵලෙ පිහිටලා නැත්තම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙන්නුතුනි පරතෝ ഘോഷ ප්‍රත්‍ය ලැබෙනවා නම්, කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙනවා නම්, හේතු වාසනාව තියෙනවා නම්, පින්තුනේ ඔබේ ශන සම්පත්තිය කරගෙන ලැබිලා ඔබ සසල කරගත්ත පිනක් පරිසම් දෙන වෙලාවක්. නැවත මොමනන් සෝතාපන්න, ඉතින් ආයේ දෙවැනි පාරක් සෝතාපන්න වෙන දෙයක් නැහෙනි. ආදි වශයෙන් පින්තුන ඔබ හිතාගෙන හිටියර කමක් නැහැ. නමුත් ඒක වැරදියට නම් ඔබ හිතාගෙන ඉන්නේ. එහෙනම් සමහරක් විට ඒ අවස්ථාව ඔබ අහිමි කරගන්න පුළුවන්. ඉතින් මම කියාගෙන ආවේ එදා තථාගතයන් වහන්සේ ඒ විදිහට උන්වහන්සේගේ භික්ෂු පරපුරට ධර්ම දේශනා කළා. භික්ෂු සංඝයාට ධර්ම දේශනා කළා. සීවන පිරිසට ධර්ම දේශනා කළා. පින්වතුනි උන්වහන්සේ ඉන් අනතුරුව කියනවා මහණ දැන් යන්න. අපිට මේ කාරණා වැටහිලායි තියෙන්නේ. ආන්න රුක්ක මූල තියෙනවා, ශුන්‍යාගාර තියෙනවා, අරන්නේ තියෙනවා. ගිහිල්ලා තමන්ගේ කාරණාව කරගන්න කියලා. ඒ කිව්වේ පින්වතුනි දැන් ගිහිල්ලා තනියෙන් ඉන්න කියන එක නෙමෙයි. රුක්කමූල ශුන්‍යාගාර අරන්න කියලා කියන්නේ පින්වතුනි ඒකේ ලෞකික අර්ථයක් තියෙනවා, ලෝකෝත්තර අර්ථයක් තියෙනවා. තනි වෙන්න කියලා උන්වහන්සේ දේශනා කළා නැහැ. තනි වෙන්න උත්සාහ කරපු භික්ෂුන් වහන්සේලාට පින්වතුනි උන්වහන්සේ අවවාද කළා තියෙනවා, මම තනි වෙන්න කියලා කිව්වේ ඔන්නෝකෙන් නෙමෙයි කියලා. එහෙම කරපු අවස්ථාව බව පින්වතුනි ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේ නමක් තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ දේ වරදවා තේරුම් අරගෙන උන්වහන්සේ තනි වෙන්න උත්සාහ කරා, හුදකලා වෙන්න උත්සාහ කරා. එදී අනෙක් භික්ෂුන් වහන්සේලා ඒ හාමුදුරුවන් වහන්සේ ගැන බොහොම අනුකම්පාවෙන් පින්වතුනි උන්වහන්සේ වරදවා මේ කාරණාව තේරුම් අරගෙන ඉන්නේ කියලා දැනගෙන නමුත් සමහරට උන්වහන්සේට කිව්වට උන්වහන්සේ ඒක වැඩි කනකට ගත්තේ නැතු වෙන්න පුළුවන්. සමහරට උන්වහන්සේට හිතුණ නැති නෑ උන්වහන්සේට තේරිච්ච විදිහ හරි කියලා. ඉතින් උන්වහන්සේ ගැන අනුකම්පාවෙන් උන්වහන්සේලා මොකද කරේ? තථාගතයන් වහන්සේට මේ බව සැල කරා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට එතනට වඩින්න කියලා නියෝග කරලා තථාගතයන් වහන්සේ අහනවා, මහණ මොකද්ද ඔය කරන්නේ? ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා, ස්වාමීනි අවසරයි, ඔබ වහන්සේ දේශනා කළා තියෙනවා අපිට හුදකලා වෙන්න කියලා. අර ආරන්නේ රුක්ක මූල ශුන්‍යාගාර තියෙනවා, ගිහිල්ලා තනි වෙන්න හුදකලා වෙන්න කියලා ඔබවහන්සේ දේශනා කළා තියෙන නිසා මම එහෙම කරා කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මොකද්ද ওই මෝඩ වැඩේ? මම ඕක නෙමෙයි කරන්න කිව්වේ. නිවන කරගන්න නම් ඔබ සංඝයා අතර ඉන්න ඕනේ. මම ඔබට රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් හුදකලා වෙන්න කිව්වා විනා ඔය කියන එක කරන්න කියලා මම කොයිලාවකත් ඔබට කියලා නැහැ. රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් හුදකලා වෙන්න නම් රාග ද්වේෂ මෝහ වලට ගරහන පිරිසක් අතර ඔබ ඉන්න ඕනේ නිරන්තරයෙන්. නැත්නම් පින්වතුනි කල්යාණ මිත්‍රයා මතයි සමස්ත සම්බුද්ධ ශාසනයම පවතිනවා කියලා දේශනා කරපු තථාගතයන් වහන්සේම ඔබ මට කියන්න කොයි වෙලාවකවත් දේශනා කරයිද කල්යාණ මිත්‍රයාගෙන් ඈත් වෙලා ඉන්න කියලා? ගැලපෙන්නේ නැහැ නේද පින්වතුනි? ඒකයි කියන්නේ යමක් අහගත්තට පස්සේ ඔබට ඒක තේරෙන විදිය හරිද කියලා පින්වතුනි දාලා බලන්න ඕනේ ධර්මයට, සූත්‍රයට, විනයට. එහෙම නොකර තමන්ට තේරෙන දේ හරි කියලා ගත්තොත් පින්වතුනි එතන මහා විනාශයක් වෙන්න ඉඩ තියෙනවා. ඒකයි දෙයක් තමන් තනියෙන් තේරුම් ගන්න උත්සාහ කරනවා කියලා කියන්නේ පින්වතුනි ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒකනේ මම ඔබට කිව්වේ යම් දවසක දේශනාවක ගුරුවරයෙක්ගේ ඇසුරෙන් කරන්නත් පුළුවන්, ගුරුවරයෙක් නැතුව මේ දේ කරන්නත් පුළුවන්, ගුරුවරු නැතුව මේක කරන්න කියපු හැමෝම පින්වතුනි බුදු වුණා නැද්ද? ගුරුවරු නැතුව, ගුරුවරයෙක්ගේ ඇසුර නැතුව, ගුරුවරයෙක්ගේ උදව් නැතුව මේක කරන්න කිව්ව හැමෝටම මොකද උනේ? පින්වතුනි, එයාට බුදු වෙන්න සිද්ධ වුණා. එක්කෝ සම්මා සම්බුදු වෙන්න සිද්ධ වුණා, නැත්නම් පසේ බුදු වෙන්න සිද්ධ වුණා. තනියෙන් කරන්න ගිහිල්ලා. හැබැයි ගුරුවරයෙක්ගේ ඇසුර පතාගෙන ඒක කරන්න කිව්ව කිසිම කෙනෙක්ට පින්වතුනි එච්චර මහන්සි වෙන්න සිද්ධ වුණේ නැහැ. විසි අසංකේය කල්ප ලක්ෂ, සොළොස අසංකේය කල්ප ලක්ෂ, අට අසංකේය කල්ප ලක්ෂ, සාර අසංකේය කල්ප ලක්ෂ පෙරම් පුරණ සිද්ධ වුණ නැහැ පින්වතුනි. ගොඩක් දුරට එක කල්ප ලක්ෂයක් උත්සාහ කළා. ඒ නිවන කරගන්න පුළුවන් හැකියාව උන්වහන්සේට ලැබුණා. මොකද ගුරුවරයෙක්ගේ ඇසුර ලබා ගත්ත නිසා. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න මේ ගුරුවරයා කියලා කියන්නේ පින්වතුනි මොන තරම්නම් ඔබ කරන්න යන කාරණාව යන කාලය අඩු කළ දෙන කෙනෙක්ද කියලා. යමක් කරන්න යනකොට පින්වතුනි ඔබ ගුරුවරයෙක්ගේ ඇසුර නැතුව යන්න හැදුවොත් ඔය කරන දේ කරන්න හිතන් ඉන්න දේ කරන්න පුළුවන්. හැබැයි ගොඩාක් කල් යනවා. අති දීර්ඝ කාලයක් පින්වතුනි. කල්ප ලක්ෂයයි විෂ අසංඛේය කල්ප ලක්ෂය අතර වෙනස ඔබ නිකන් කැල්කියුලේටර් එකයි ගහලා බලන්න මට කියන්නකෝ දවසක. වෙනස කොච්චරද කියලා. ඔය ගාන ඔබ කැල්කියුලේටරේ හදද්දී පින්වතුනි කැල්කියුලේටරෙන් දෙන උත්තරයක්. ඒක ඉංග්‍රීසි හොඩිය අකුරක්. ඊ අකුර. එකම න හදලා බලන්නකෝ මොකක්ද දෙන උත්තරය කියලා. ඊ අකුරෙන්. ඒකනම් කැල්කියුලේටරේ තේරෙන්නේ නැහැ ගාන හදාගන්න. ඊ අකුරෙන් කියන්නේ error කියන එක. එයාට තේරෙන්නේ නැහැ මේ ගාන කොහොමද හදාගන්නේ. කැල්කියුලේටරවත් තේරෙන්නේ නැහැ පින්නේ මේ ගාන කොහොමද හදන්නේ කියලා. එහෙනම් ගුරුවරයෙක්ගේ ඇසුර පතාගෙන පින්තුනේ මේ ගමන කරගෙන යන්න ඕන නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ආනන්ද, මේ සම්බුද්ධ ශාසනයෙන් අඩක් නෙමෙයි, සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයා මත කියලා. දැන් ශාසනය කියලා පින්තුනේ අපි ගත්තොත් සතර මාර්ගඵල, එහෙනම් අපිට භාගයක් කියලා හිතන්න පුළුවන් සෝතාපන්න මාර්ග සෝතාපන්න ඵලයයි මාර්ගඵලයයි අනාගාමී සමයි සකෘදාගාමී මාර්ගඵලයයි ඉතුරු භාගය අනාගාමී මාර්ගඵලයයි අරිහත් මාර්ගඵලයයි. දැන් එනම් කල්පනා කරලා බලන්න අපි එහෙම ගත්තොත් ශාසනය කියලා කියන්නේ මගඵල වලට නම් එහෙම ගත්තොත් පින්වතුනි ඒ තථාගතයන් වහන්සේ මොකද දේශනා කරන්නේ? නෑ ආනන්ද, හරි අඩක් නෙමෙයි සමස්ත ශාසනයම මුළු සම්බුද්ධ ශාසනයම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. ඒ කියන්නේ පින්වතුනි අරිහත් ඵලයෙන් පූර්ණේ කරගෙන තමන්ගේ මේ වැඩේ සම්පූර්ණයෙන් කෙලවරක් කරගන්න කම් කල්යාණ මිත්‍රයාගේ ඇසුර පතන්න කියලා තමයි තථාගතයන් වහන්සේ දා දේශනා කරන්නේ. එනා උන්වහන්සේ යමක් දේශනා කරා නම් පින්වතුනි ඒක තමයි හරි. ඔහු උන්වහන්සේ තමයි දන්නේ. ත්‍යාගය නිසා අපි උන්වහන්සේ දේශනා කරපු ක්‍රමයට මේ වැඩේ කරගෙන යන්න ඕනේ. උන්වහන්සේ යමක් කරන්න කිව්වනම් ඒ දේ කරන්න ඕනේ. උන්වහන්සේ යමක් නොකර ඉන්න කිව්වනම් ඒ දේ නොකර ඉන්න ඕනේ. ගුරුවරු ඉන්නේ පින්වතුනි අපිට වරදින තැන්වලදී අපිව හරි මඟට යොමු කරන්න. ඔබ හදන්න දන්න ගණන් ගුරුවරයෙක්ගෙන් ගිල්ලා අහගන්න එක තේරුමක් නැහැ. ඒක ගුරුවරයා වෙහෙසනවා. මගේ ගුරුවරයා මට දේශනා කළා තියෙන්නේ ඔබ වහන්සේට මොන හරි අවස්ථාවක වාව ගන්න බැරි ප්‍රශ්නයක් හිතට ආවොත් ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න කියලා. මම උනාසෙන් අහලා තියෙනවා පින්වතුනි ස්වාමීනි, ගුරුහාමුදුරනේ, මම ඔබ වහන්සේගෙන් අහලා දැනගන්න ඕනේ කොයි වගේ කරුණුද? කොයි වගේ අවස්ථාවකද මම ඔබ වහන්සේගෙන් අවවාද අනුශාසනා ගන්න ඕනේ? උනාසෙන් මට කියන්නේ ඔබ වහන්සේ ඕන වෙලාවක වඩින්න. ඇහුණද? කවුද මේ කියන්නේ? අර ඔබ බොහෝ කාලයකට උඩදී ඇවිල්ලා දැකපු ගුරුහාමුදුරෝ. අර ඔබ ආරාමයට දැන් යන්න ඉන්න බැරි නිසා දකින්න බැරි ගුරුහාමුදුරෝ. අර ඔබ අනගාരികව ආපු නැති නිසා, තාම පැවිදි වෙන්න ආපු නැති නිසා දකින්න බැරි ගුරුහාමුදුරෝ. ආන් උන්නාන්සේ මට කියනවා ඔබ වහන්සේට ඕන වෙලාවක ඇවිල්ලා මාව හම්බෙන්න. ප්‍රශ්නයක් ආවම ඔබ වහන්සේට දහම දාලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් නම් එතනින් එහාට ආයේ මගේ පිහිටක් පතන්න දෙයක් නැහැ ඔබ වහන්සේ වැඩේ කරගන්න. මොකද මේ වැඩේ මට කරලා දෙන්න බෑ. හැබැයි ඔබ වහන්සේට යම් ප්‍රශ්නයක් තියෙනවා ඒක හිතට වාව ගන්න බැරි නම්, දහම යොදා ගන්න බැරි නම්, සැනසෙල්ලක් ලබන්න බැරි නම් ඒකෙන් අනිවාර්යෙන් ඔබ වහන්සේල මාත් එක කියන්නේ ඒක. මම ඔබ වහන්සේට උදව් කරන්නම්. දුනාද මට කියලා දෙනවා. පින්වදිනේ ගුරුවරයෙක්ව ඇසුරු කරන්න ඕනේ කොහොමද? ගුරුවරු ගුරුහරුකම් ලබා ගන්න ඕනේ කොහොමද? ගුරුවරයෙක්ව පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියලා. මම ඔබටත් කියන්නේ පින්වතුනි, මේ නිවනට යන මාර්ගයේ, මේ නිවනට යන ගමනේ ඔබ ගුරුවරයෙක්ව තියාගන්න. ගුරුවරු ගොඩක් තියාගෙන හරියන්නේ නැහැ කියලායි මට නම් හිතෙන්නේ. එක ගුරුවරෙක් තියාගන්න. අනේක ගුරුවරයෙක්ව තියාගෙන පින්වතුනේ ගුරුවරයා කියන විදිහට කටයුතු කරන්න ඕනේ. එහෙනම් මම ඔබට සඳහන් කරේ මේ සංඝ රත්නය ඇසුරු කරන්න පින්වතුනේ ඕම් ඔයි කාර්තව්‍ය උදසා. රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය කරගන්න. ඔබට අසීරු වෙන තැන්වලදී, අපහසු වෙන තැන්වලදී, ඒක කරගන්න තේරෙන්නේ නැති අවස්ථාවවලදී, කරගන්න ධෛර්ය, වීරය, ශක්තිය නැති වෙලාවවලදී, කොච්චර කරත් ඔබ පරදිනවා වගේ දැනෙනකොට පින්වතුනේ ගුරුවරයෙක්ගේ ඇසුර පතන්න. මොකද ඔබට තනියෙන් අත්දගන්න බැරි බර පින්වතුනේ ගුරුවරයාට පුළුවන් අදලා දෙන්න. මොකද ඒ ගුරුවරයා තමන්ගේ වැඩෙත් කරගෙන ඔබේ වැඩෙත් කරලා දෙන්න උදව් කරන්න හැකියාව තියෙන කෙනෙක්. ඔබේ වැඩේ කරලා දෙන්න බෑ, ඒකට උදව් කරන්න පුළුවන්. ඔබ වලට වැටලා ඉන්න වෙලාවක පින්වතුනේ ඔබත් උඩට එන්න උත්සාහ කරනවා නම් උඩ ඉන්න මනුස්සයට පුළුවන් ඔබට උදව් කරන්න. හැබැයි ඔබ වලට වැටලා ඉන්න වෙලාවක පින්වතුනේ ඔබට කැමැත්තක් නැත්නම් වලින් ගොඩට එන්න. අපිටම ඒ වලේ යට තියෙනවා පින්වතුනේ ගහක මුලක් පොඩ්ඩක් පස්සලෙන් ඉස්සිලා උඩට ඇවිල්ලා ඔබට පුළුවන් ඔබේ කකුල ඒක හිර කරගන්න. එතකොට කොච්චර උඩට ඇද්දාද ඇදෙන්නේ නැහැ. එතනින් හිර වෙලා. දැන් ඔබට පුළුවන් පින්දින ඕන්නම් එතන කකුල හිර කරගෙන උඩ ඉන්න කාටරි අත දෙන්න, අනේ මාව ඇදලා ගන්න කියලා. දැන් ඔබට ඕනකමක් තියෙනවද ගොඩෙන්? උඩට එන්න ඕනකමක් නැති නිසා පින්දින කොච්චර ඇද්දත් ඔබ උඩට එන්නේ නැහැ. හැබැයි ඔබ උත්සාහ දරනවා නම් පින්තුනි ඔබට කරන්න පුළුවන් උපරිමේ උඩට එන්න. ආන් ඒ වෙලාවට ගුරුවරයාට හරි පහසුයි ඔබ උඩට ඇදලා ගන්න. ඉතින් ඔබ සංඝ රත්නය ඇසුරු කරන්න ඕනේ අන්නේ කියන කාරණාවට කියලායි මම මේ මතක් කරන්නේ. එහෙනම් මේ දේශනාවට අද ඔබ සම්බන්ධ වෙන්න ඕනේ පින්තුනි කල්පනා කරලා බලන්න ඔබේ රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය වෙන්න ඕන තැන් මොනවාද කියලා ඔබේ ජීවිතේ. මොනවද තාම ඔබ යතින් සිදුවෙන අඩුපාඩු? ඒවා විසඳ ගන්නයි මේ ආවේ ඔබ. නැත්තම් මේ බණ ටිකක් අහලා යන්නේම නෙමෙයි. වරදවා තේරුම් ගන්න එපා. ඒකයි මං කිව්වේ නිකන් බණ ටිකක් අහලා යන්න නම් ආවෙත් නෙමෙයි. ඉතින් සින්දුවක් අහලා යන්න කවපෙ එකේ. මං කිව්වේ එහා පැත්තේ channel එක click කරා නම් හරි. ටෙලිනාට්‍යයක්, නිවුස් ටිකක්, හින්දි ෆිල්ම්යක්. නෑ, ඔය දින ඕන තරම් දේවල් YouTube එකේ. මොකක් හරි බලලා යන්න නම් ආවේ, මොන හිටිය අහලා යන්න නම් ආවේ. නමුත් ඔබ මේ දේශනාව අහන්න ඕනේ ඔබට තියෙන ප්‍රශ්නයක් විසඳ ගන්න. ඔබ දොස්තර කෙනෙක් හම්බ වෙනවද නිකන්? දොස්තර මහත්තයෝ, ආ මොකෝ? නෑ මම මේ නිකන් ඇවිල්ලා යන්න කියලා ආවේ. නිකන් බලලා යන්න කියලා. ඔබ කවදාකවත් එහෙම ගිහිල්ලා නෑනේ පිටින් දොස්තර කෙනෙක් ගාවට. ඔබ කවදාකවත් පන්ති කර ගිහිල්ලා තියනවද? ගුරුවරයෙක් හම්බෙන්න. පුතා මොකද ආවේ? නෑ නිකම් මිස්. සුවදුක්ක මසලයක් ගන්න නෙමෙයි මම මේ කියන්නේ. පන්ති කියලා කවදාකවත් වාඩිලා ඉඳලා නෑනේ පිටින් පොතක් අරගෙන පැන්සලක් අතින් අරගෙන මොකට දාවි කියලා අහුවම නෑ මම නිකන් ආවි කියලා කියන්නේ. මොකක් හරි දෙයක් ඉගෙන කියා ගන්න ආවේ. මොකක් හරි ප්‍රශ්නයක් විසඳ ගන්න. ගානක් හදා ගන්න තියෙනවා තේරෙන්නේ නැහැ. ඒක හදා ගන්න ආවේ. වාක්‍යයක් තියෙනවා ඒක ලියා ගන්න තේරෙන්නේ නැහැ. උක්්‍යාක්‍යාත ගලප ගන්න තේරෙන්නේ නැහැ. ඒ ටික අහ ගන්න ආවේ. ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න තේරෙන්නේ නැහැ. ඒක විසඳ ගන්න ආවේ. ඔන්න ඔය විදිහට තමයි පිටින ඔබ ලෝකේ අනෙක් ගුරුවරුන් ඇසුරු කරන්නේ. මම ඔබට කියන්නේ තේඟුතනේ නිවනට යන ගමනේ ප්‍රායෝගිකව නම් ඔබ ඕක කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එහෙනම් ඒ නිවනට යන ගමනේ ඔන්න ඔය කියන ක්‍රමවේදෙම ඔබ පාවිච්චි කරන්න. ඔබ මෙච්චර කාලයක් දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා ලෙඩේ හොඳ කරගත්තේ ඔබ යනකොට ලෙඩේ මොකක්ද කියලා ඒ අද්විතාවේ ඔබට තියෙන රෝග ලක්ෂණ මොනවාද කියලා හරි ඔබ දැනගෙන කීපු නිසා ඒ දොස්තර ඔබෙන් ඇහුවාම පින්වතුනි මොකද්ද ඔබට තියෙන ප්‍රශ්නේ කියලා ඔබට කියන්න යමක් තිබ්බා. ලෙඩේ මොකද්ද කියලා දන්නේ නැති වුණත් පින්වතුනි අනේ දන්නේ නැහැ දොස්තර මහත්තයා බයි බඩ රිදෙනවා දැන් දවස් 3ක් ඉඳගෙන. පුදුම වේදනාවක් තියෙන. ඔය ටික හරි කියවන්න පින්වතුනි. සමහර ප්‍රශ්නේ තියෙන කකුලේ. නැවත ඔබට බඩේ කැක්කුමක් තියෙනවා. ඒක නිසා. ප්‍රශ්නේ තියෙන කකුලේ කියන එක ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒක දොස්තර මහත්තයා හොයාගනි. නැවත ඔබ ගියේ ප්‍රශ්නයක් විසඳ ගන්න මිසක් දොස්තර මහත්තයා බල්ලෙන්න නෙමෙයි පින්වතුනි. මොකද දොස්තර මහත්තයාගේ ආච්චි අම්ම ගිහලා දොස්තර මහත්තයා බල්ලෙන්නේ. ඔබ ගියේ ඔබේ ප්‍රශ්නේ විසඳ ගන්න. ආන් ඒ වගේ පින්වතුනි ඔබ කරපු නිසායි ඔබ මෙතුවක් කාලයක් ලෞකික ලෝකයේ ගුරුවරුන්ගේ ඇසුර පතාගෙන සාර්ථක වෙන අවස්ථාව ඔබට ලැබුණේ. එහෙනම් ඔබ අද යමක් කර කියා ගන්න දන්නවනම් මොකක් හරි වාහනයක් පදින්න වෙන්න පුළුවන්. ගල් බඳින්න වෙන්න පුළුවන්. උයන්න පිහන්න වෙන්න පුළුවන්. ගණන් හදන්න වෙන්න පුළුවන්. ඕන එකක් වෙන්න. කොණ්ඩේ මෝස්තර දාන්න, චිත්‍ර අඳින්න, සින්දු කියන්න, නටන්න, ගයන්න, වයන්න ඕන එකක් වෙන්න. ඔබ ඔය දේ අද දක්ෂ විදියට කරන්න දන්නේ මොකද? ඔබ ගුරුවරයෙකු ඇසුරට ගිහිල්ලා ඔබට තියෙන අවශ්‍යතාවය ඔබ පැහැදිලි කරලා කිව්වා. ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා කිව්වා. ඔබ දන්නේ නැති දේ දන්නේ නැහැ මං ආන් ඒ දේ දැනගන්න යාවේ කියලා ඔබ කිව්වා පින්වතුනි. එහෙනම් ඔබ මේ දේශනාව අහන්න වාඩි වෙන්න ඕනේ. ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා ඔබ හරියට දැනගන්න. මූල හේතු දැනගන්න ඕනේ. ඔබට හිතට හරි වේදනාවක් තියෙනවා පින්වතුනි කවුරුටි බැන්නාම ඔය ටික ඇති. ඔන්න ඕක කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට හේතුව තණ්හාවයි. තණ්හාව නිසා ජාති හට ගන්නවා. ඒ නිසා මේ ඒව දැනන් ඉන්න ඕනේ. ඒව ගුරුවරයා දැනගෙන ඔබට ඒ ටික පැහැදිලි කළ දෙයි. ඇයි මක් නිසාද ඔක ඔබට ඔහොම වෙන්නේ කියලා. හැබැයි වෙයිලා වාඩි වෙන්නේ. මම මේ බණ ටිකක් අහන්න කියලා ආවේ. මොනවද තියෙන බණ? ඉතින් එහෙනම් පින් අපරාධනේ මේ දේශනාව අහන්න රෙකෝඩ් බාර් එකකට ගියා නම් ඒ රෙකෝඩ් බාර් වල තියෙනවා පින් උදේ තැටි. ඒ තැටි වල තියෙනවා බණ 100ක් 200ක් 250ක් දාලා. වීරින්දු බණ, කවි බණ, කාලෝචිත බණ ආදී වශයෙන් එක එක જાති බණ තියෙනවා පින් උතනේ. රෙකෝඩ් බාර් එකකට ගියා නම් ඔබට පුළුවන් කප්පරකට බණ අරන් එන්න ගෙදර. ඊට පස්සේ ඔබට ආයේ වෙන දෙයක් අහන්න නැති වෙන බින්දි මරණකම් බණ අහන්න පුළුවන්. ඒ බණ ටිකක් ගත්තා නම්. නමුත් ඔබ මේ වැඩසටහන සම්බන්ධ වෙලා වැඩක් නැහැ බණ ටිකක් අහගෙන යන්න. මොකද මම ඉතින් ඔබට බණ කියන්න නෙමෙයි. අපි මේ දේශනා මාලාව කරන්නේ ඔබට නිදහස ලබලා දෙන්න. කාගෙන්ද? අල්ලපෙදර මනුස්සයෙන්ද? කසාද බැඳලා ඉන්න නෝනගෙන්ද? නෝනා සලකන්නේ අපේ හන්දනේ මට ඒකකින් නිදහස වෙන්න ඕනේ ඒකයි මම මේ බණ ටික අහන්නේ. දැන් මොකද මම පටන් ගන්නකොටම කිව්වේ පින්ගතනේ. නෝන සලකන්නේ නැත්තම් කවුද වෙනස් වෙන්න ඕනේ නෝනද? නෝන සලකන්නේ නැත්තම් පිළිඳින වෙනස් වෙන්න ඕනේ ඔබ. මොකද සමාජයේ නෝන වෙන කෙනෙක්ට සලකනවා ඇති. ඔබට සලකන්නේ නැති වුණාට. එහෙනම් එයාට සලකන්නත් ඔබට සලකන්නේ නැතුව ඉන්නත් හේතුවක් තියෙනවනේ. හැමදාම ඔහොම හිටියේ නැහැ නේ කාලයක් ඔබට සලකුවානේ ඔබට විතරක් සලකුවානේ. ඇයි අද වෙන කෙනෙක්ට සලකන්නේ? එහෙනම් ඒ සලකුම් ලබන්න අද ඔබට ඔබ ගාව හේතු ප්‍රත්‍ය නැතුව ඇති. එහෙනම් ඒ ටික ගලප ගන්න. මං ඇසුරු නිසුරු කරන අය නිතරම මට සමච්චල් කරනවා අපේ ආඳුරෝ. මිනිස්සු හැම වෙලාවෙම මාව පහත් කරලා සලකනවා. මට ගරු කරලා කතා කරන්නේ. මම හැම වෙලාවෙම නිගරු කරනවා. මගේ හිතේ දෙන වචන කියනවා. මම කැතයි කියනවා. මං විරූපී කියනවා. මර නම් කියනවා. මර තිරිසනන්ට වගේ කතා කරන්නේ. ඒලාට මගේ හිතේ දෙන අපේ ආඳුරනේ. මං කොහොමද ඒ අය වෙනස් කරන්නේ? ඔය ප්‍රශ්නේ අහලා වැඩක් නැහැ නේ පින්තුර. මොකද ඒකට උත්තර හොයන්න නම් ඒගොල්ලෝ එපෑ මෙහෙම එක්කන් එන්න. ඔබ ඇවිල්ලා වැඩක් නැහැ නේ. ඒකයි අපි වෙනස් කරන්නේ පින්තුනේ මේ බණ අහන අය මිසක්. බණ අහන අය වෙනස් කරන් ඉන්න අයව නෙමෙයි. එනවා මං කියපු දෙය. අපි මේ බණ කියන්නේ බණ අහන අය වෙනස් කරන්න මිසක්. ඒ කියන්නේ මේ බණ ටික අහන් ඉන්න ඔබ වෙනස් වෙන්න මිසක් පින්වතුනි. ඔබට වෙන කෙනෙක් වෙනස් කරන්න ඕන ආන් ඒ කෙනා වෙනස් කරන හැටි නෙමෙයි පින්වතුනි මේ බණවල කියන්නේ. කවදාකත් එහෙම බණ කියන්නේ නැහැ. ඒ නිසා එහෙම බණ බලාපොරොත්තු වෙලා වැඩකුත් නැහැ. ඔබේ හිත කොච්චර රිදුනත් තියුනේ හිත රිද්දවන මනුස්සයා වෙනස් කරන විදිහක් විදි කෝටියක් තිබ්බත් තියෙන එකක් මම නම් කියන්නේ අපට. බලාපොරොත්තු වෙන්නත් එපා. පොත්පත්වල, සංගරාවල, පුවත්පත්වල තියෙන ඉන්ටර්නෙට්ුවේ ඕන තරම් විදි ඇති අනෙක් මිනිසුන් වෙනස් කරන ක්‍රම. කෝටියක් ඇති ඒකයි මම කියන්නේ. නමුත් එකක්වත් වෙනුනේ මම නම් ඔබට කියන්නේ. ඒ නිසා මේ කඩේට ඇවිල්ලා වැඩක් නැහැ එහෙම ඒව ඉල්ලගෙන. අපි ගාව ඒ බඩු නැහැ. ඔබේ හිත රිදෙනවා හොඳට ඕම. තව කෙනෙක් එක්ක කතා කරලා ඉවරනාට පස්සේ. අයියත් එක්ක, නංගිත් එක්ක, අක්කත් එක්ක, අම්මත් එක්ක, යාළුවොත් එක්ක, ගුරුවරුත් එක්ක, කාත් එක්ක හරි. හිත රිදෙනවා හොඳටම. ඔබත් එක්ක එකට ඉන්න යාළුවෝ ඔබට සමච්චල් කරනවා. ඔබ පහත් කරලා කතා කරන ඔබත් එක්ක එකට වැඩ කරන මිනිස්සු බින්දුනේ ඔබව පුදුම විදිහට පහත් කරලා කතා කරන වැඩ කරන තැන ඔබ අඩු කුලයේ කී කී ඔබට කියනවා. ඔබට ඒ විදිහට සලකනවා. අනිකේ ඔක්කොම එකට ගිහිල්ලා කතා බස් කරලා කාලා බීලා ඉඳිද්දි ඔබව මඟ හරිනවා. ඔබට දැනෙන්නේ මෙහෙම කරනවා. ඔබේ ඔෆිස් එකේ ඔබට දැනෙන්නම බින්දුනේ අනිකේ ඔබව කොන් කරනවා. එයාලට ඔබේ හිත රිදෙනවා නම් ඔබ මේ දේශනාව එන්න පිංගුදන අහන්න අහන්න වාඩිලා අහන්න. මොකටද ඒ මිනිස්සුන් වෙනස් කරන ක්‍රම ඉගෙන ගන්නද? එහෙම ක්‍රම තිබ්බත් පිංගුදන මන්න එකක්වත් ඔබට කියන්නේ කියන්නේම නැහැ. මන්නම් කියලා දෙන්න ඒව. එනසා ඒ ක්‍රම අහගන්න නම් ආවේ channel එක මාරු වෙලා. ඔබට ඕනේ නම් පිංගුදන එහෙම කියද්දී ඔබේ හිත රිදෙනකොට ආන්ගේ හිත රිදෙන එක නවත්ත ගන්න. අන්න එතකොට වෙනතනේ මට තියෙන ඔබට දේවල් කියන්න. එහෙනම් ඔබ හරි channel එකේ. ඉතින් අපේ තථාගතයන් වහන්සේගේ ක්‍රමය ඔන්න ඕකයි පිංගුතුනේ. උන්වහන්සේ පාරමිතා ධර්ම පිරුවෙත් ඔන්න ඔහමයි. උන්වහන්සේගෙන් ඇවිල්ලා දරුවෝ ඉල්ලද්දි පිංගුතුනේ උන්වහන්සේ කවදාකවත් අනේ බලන්නකෝ මේ ජූජකයා ඇවිල්ලා මගේ දරුවෝ ඉල්ලනෝනේ. නැද්ද ක්‍රමයක් ඕකට? හොඳ වැඩක් කරන්න. මගේ දරුවෝ ටික තියාගන්න. කවදාකවත් එහෙම හිව්වේ නැහැ පිංගුදුරි ක්‍රම. උන්වහන්සේ බුදු වුණේ ආන් ඒ නිසා. සේරි වාණජ අර ගන්තර ගාව පිංගුතුනි වැලිය හවුරක් අතට අරගෙන මේ වැලි කැටයක් කැටයක් ගානේ මම ඔබ විනාශ කරනවා කියලා කියද්දි උන්වහන්සේ කොයි වෙලාවකවත් හිතුන්නේ නැහැ පිංගුතුනි මට කියන්න එහෙම මට සාප කරන්න හිටපිය තොටිය හරෝපන් ඔය බෝට්ටු අනිත් පැත්තට මම ඒකට හොඳයි දෙකක් කියලෙන් කවදාකවත් උන්වහන්සේ එහෙම හිතුන්නේ නැහැ පිංගුතුනි ඒ වෙලාවෙත් උන්වහන්සේ හිතුණා නම් හිතුණ නැත්තේ අනේ මේ මිනිස්සයාට බලන්න මොනතරම් ද්වේෂයකින්ද මොනතරම් ක්‍රෝධයකින්ද ඔය ඉන්නේ හරියට මං කරපු වැරද්දක් වගේ අර අහිංසක මිත්තනියව රවට්ටලා දැන් තමන්ව කපපු වලේ තමන් වැටලා ඉන්න වෙලාවේ බලන්නකෝ මේ මිනිස්සයා මට දොස් කියනවනේ ඇයි මේ මිනිස්සර මේක තේරුම් ගන්න නැත්තේ අනේ කවදා හරි දවසක ඒ හිත යහපත නැඹුරු වේවා ඔයි හිතේ තියෙන ක්‍රෝධය ද්වේෂය වගේ අදහස් නැති වී ආවා ඔය වගේ දේවල් හිතෙන්නේ නැති පිංගුතුනි ඒ එදා දවසෙත් ඇවිල්ලා අතපය කපද්දි පිංගුතුනි කන කපලා ඉල්ලද්දි ඇස් උගුල්වලා ඉල්ලද්දි හිස කපලා ඉල්ලද්දි පිංගුතුනි කොයිලාවකත් පිංගුතුනි හිතුන්නේ නැහැ අනික් කෙනා වෙනස් කරන්න ඕන කියලා හැම වෙලාවෙම තේරුනේ උන්වහන්සේ හැම වෙලාවෙම වැටහුනේ පිංගුතුනි මේව කරන්න මට පුළුවන් වෙන්න ඕනේ මේ කිසිම කෙනෙක් ගැන මාත්‍රයකවත් අරහක් ඉන්නේ නැතුව උනා ජරියත්ලා හිටිය නෙමෙයි බින්නතුනේ තේරුම් ගන්න. අවිහතලා හිටිය නෙමෙයි. බෝධිසත්වයන් වහන්සේගේ හිතර බින්නතුනේ මාත්‍රයකින් හරි ද්වේෂයක් හොයි ඒ වගේ අදහසක් ආවනම් උන්වහන්සේ ඒවත් එක සටන් කරා. උන්වහන්සේ ඒ වෙනකොට දැනන් හිටියේ නැහැ පිටින් දේශයට බෙහෙත් කරන්නේ කොහොමද කියලා. නැවතු උන්වහන්සේ ඉවසුවා. කවදාකවත් ඒ හටගත් මාත්‍රයක් හරි අපි හිතමු බෝධිසත්වයන් වහන්සේගේ හිතේ මාත්‍රයක් හරි තරහ අදහසක් ආව නම් පින්වතුනි. මොකද කොයි හරි අවස්ථාවක ඔයගේ දේවල් වුණා ඇතිනේ පින්වතුනි. නැත්තම් බෝධිසත්වයෝ තිරසනෙක් වෙලා ඉපදෙන්න හේතුවක් නැහැ නේ විවිධ අවස්ථාවලදී. 550 ජාතක පොතේ හැම අද්දවයකම මිනිස්සෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙලා හිටියම නෙමෙයිනේ පින්වතුනි. තිරසනවත් බව ලබලා හිටියනේ විවිධ අවස්ථාවල. විතරාගී විත දෝෂී විත මොහි වෙලා පින්වතුනි තිරසනවත් බව ලබන්න විදිහක් නැහැ නේ. එහෙනම් රාග දේශ මොහ ලෝභ දෝෂ මොහ අදහස් ඒ බෝධිසත්වයන් වහන්සේගේ හිතෙත් පහළ වුණා. නමුත් හැම වෙලාවකදම පින්වතුනි උන්වහන්සලා ඒවයින් අන කෙනෙක්ට හිඟි හිංසාවක් කරන්න නෙමෙයි ඒ හිත නැඹුරු වුණේ. මොකද මේ ලෝකේ සියලු දෙනා ගැන පින්වතුනි අම්මා කෙනෙක් දරුවෙක් ගැන හිතනවා වගේ පුදුමාකාර සෙනෙහසක්, ලෙන්ගතුකමක්, දයාවක්, කරුණාවක් තමයි හිතවල තිබුණේ. ඒ නිසායි තමයි හැම වෙලාවෙම තමන්ව වෙනස් කරගන්න උත්සාහ දරුවේ. ඒ නිසා දේවදත්ත ඒ බෝධිසත්වයන් වහන්සේ පෙරම් පුරණ කාලෙදී කරපු හැම කෙනහිලිකමකටම මතක තියාගන්න පින්වතුනි බෝධිසත්වයන් වහන්සේ දේවදත්ත වෙනස් කරන්න ගියේ නැහැ. අන්තිම අද්දවේදීවත් පින්වතුනි දේවදත්ත වෙනස් කරන්න ගියේ නැහැ. අන්තිම අද්දවේදීවත්. උන්වහන්සේ බුදු වෙලාවත් පින්වතුනි දේවදත්ත වෙනස් කරන්න ගියේ නැහැ. ගල පෙරලපු වෙලාවේ පින්වතුනි තථාගතයන් වහන්සේ දේවදත්ත වෙනස් කරන්න ගියේ නැහැ. ගෙනින් ඕකව මෙහාට කියලා පින්නේ කවදාකවත් තථාගතයන් වහන්සේ කාටවත් කිව්වේ නැහැ. මොකද උන්වහන්සේ පින්වතුනි එදා ඉඳන්ම දැනගෙන හිටපු කාරණාවක් තිබ්බා. නිවෙන්න නම් නිවන්න ඕනේ. නිවෙන්න පත්තු කළා හරියන්නේ නැහැ. අනිකේනාව පුළුස්සලා හරියන්නේ නැහැ. අනිකේනාව ගිනි තියලා හරියන්නේ නැහැ. අනිකේනාගේ පීඩාව මම ගන්න මට හැකියාව තියෙන්න ඕනේ. මට ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒක දරා ගන්න, ඒක ඉවස ගන්න මට හැකියාව තියෙන්න ඕනේ. මම ඉවසලා අනික් කෙනාව පීඩාවෙන් නිදහස් කරලා දෙන්න ඕනේ. ඕන් ඔහොම අදහස් තියන අය තමයි පින්තුනේ දවසක බුදු වුණා හරිනම් බුදු වුණේ. එහෙනම් දැන් ඔබ මේ දේශනාව අහන්න මේ ලෑස්ති වෙන වෙලාවේ මම ඔබට මේ මතක් කරන්නේ ඔබ කල්පනා කරලා බලන්න පින්තුනේ ඔබේ අතින් සිදුවෙන වැරදි මොනවාද කියලා. ඔබේ හිත පීඩාවට පත් වෙන අවස්ථා මොනවාද කියලා. ඔබේ අතින් දස අකුසලයේ වෙනව නම් පින්වතුනි පොඩි පොඩි සුළු සුළුවට හරි ආන්ගේ අවස්ථා මතක් කරලා බලන්න. සත්ව හිංසනේ වෙනවද ඔබේ අතින්? මතක් කරලා බලන්න ඔබේ අතින් අනිකයව පීඩාවට පත් වෙනවද කියලා. සමහරට කෙලින් බනින්නේ නැවතු වහෙන් මොරව තා මනසගේ හිත රිද්දවනවද කියලා. කෙලින් වචන කියන්නේ නමුත් අර කතාවර කියන්නේ ඩබල් මීනින් කියලා. ඒක උඩින් කිසිම හරි මහින්සක වචනයක්. නමුත් යටින් අර මනුස්සයාගේ හිත සම්පූර්ණයෙන්ම පාරනවා. හැබැයි බැලු බැලමට පිටින් මේක කිසිම වරදක් නැහැ. පේන්න වරදක් නැහැ. හැබැයි යටින් වෙන චේතනාවක් තියෙනවා. හිත පාරවන්න, හිත රිද්දවන්න. බලන්න මේ වගේ දේවල් ඔබේ අතින් සිද්ධ වෙනවද කියලා පින්නත. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා නම් දැන් එන ඔබ මේ දේශනාව අහන්න ඕනේ පින්වතුනි ආන් ඒ ගති ඔබෙන් අයින් කරගන්න මිසක් අනික කෙනා වෙනස් කරන්න නෙමෙයි. ඔබට රාග අදහස එනවා නම්, කාම හැඟීම් එනවා නම් පින්වතුනි අනික කෙනා ඒකට නැඹුරු කරගන්න මේ දේශනාව අහලා වැඩක් නැහැ නේ. පින්වතුනි ඔබේ හිතේ තව කෙනෙක් ගැන ආදරයක් ඇති වුණා මේ මනසට කියලා ආව ආදරය කියලා කියනකොටම පින්වතුනි ඔබ අකුසලයක් කරගන්න මට්ටමක් තියෙනවා කියලා පෙන්වලා දුන්නාට පස්සේ එහෙනම් ඔබ හොඳටම දන්න ඕනේ පින්වතුනි මේ දේශනාව අහලි වෙලා ඔබට කවදාකවත් ඔබ කැමති කෙනාව යාළු කරගන්න පුළුවන් ක්‍රමයක් අහන්න හම්බෙන්නේ නැහැ කියලා. ඔබ ගිහලා ඔබේ අදහස ප්‍රකාශ කරාට පස්සේ පින්වතුනි මේ මනුස්සයාට වෙන්නේ ඉන්න තැනට වඩා ලොකු විනාශයක් නේ. කබලෙන් ලිපට වැටෙන එකනේ පින්වතුනි මේ මනුස්සයාට සිද්ධ වෙන්නේ. එන සීල සත්‍යයන් කෙරෙහි මෙත්තාසගතව කටයුතු කරනවා කියලා ඔබ අදිස්ථාන තියෙනකොට පින්වතුනි ඒ කටින් කොහමද ඔබ ගිහිලා දවමනුස්සිට කියන්නේ නංගි මං ඔබට ආදරෙයි කියලා. ඒ දෙක පරස්පරයිනේ පින්වතුනි. ඒක ගැලපෙන්නේ නැහැ. මොකද ආදරය කියලා කියනකොට පින්විතනේ ඒ වචනවල මොනවාද ගැබ් වෙලා තියෙන්නේ? තන්නේ කර තණ්හාව. තණ්හාව ඇති වෙන්න පුළුවන් දෘෂ්ටි. ආන්ගේ දෘෂ්ටිය දීලා ඒ මනුස්සගේ හිත වෙනස් වුණොත් පින්විතනේ ඒ හිතේ හටගත්තු තණ්හාවක් දැන් තණ්හාව නිසා හටගන්නේ මොකද්ද? බයක් සහ ශෝකයක්. ওই බය සහ ශෝකය යට දුන්නේ කවුද? ඒ බය ශෝකේ හිතේ ඇති වෙන්න යර දෘෂ්ටිය දුන්නේ කවුද? ඉතින් ආදරය කරනවා නම් එහෙම කරයිද පින්විතනි? ඔය තිනේ යාට ආදරයක් නෙමෙයි, ඔය තිනේ තමන්ට ආදරයක් නෙමෙයි. ඒක ආත්මార్థකාමීනේ. ඉතින් ඔන්න ඔය විදිහට පින්විතනි අපි කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නාට පස්සේ එහෙනම් කොයි අවස්ථාවකදීවත් ඔබට මගෙන් අහන්න හම්බෙන්නේ නැහැ තව කෙනෙක්ව තමන්ගේ දැලේ දාගන්නේ කොහොමද? තව කෙනෙක්ට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්නේ කොහොමද? ඒ ආදරේ වගේ දේවල්. ඒ වපින්දින කවදාකවත් මේ දේශනා මාලාවෙන් ඔබට අහන්න හම්බෙන්නේ නැහැ. මේවල තියෙන පින්දු ඔබට හිතේ හටගනව තව කෙනෙක් ගැන ආසාවක්, ඇල්මක්, හැඟීමක්, ලෝභයක්. ආන් ඒකේ දෝෂය පෙන්වලා දෙල. ඒකට දොස් කියලා. ආන් ඒ දෝෂය කියලා ඒ දෝෂය නැති කරගන්න හැටි අපි මේ දේශනාවෙන් ඔබට කියලා දෙනවා. එහෙනම් ඔබ දේශනාව අහන්න ලෑස්ති වෙන්න ඕනේ වාඩිලා පින්තුනේ. මෙන්න මෙහෙම දෝෂයක් මාගාව තියෙනවා. අනේ උන්වහන්සේට මේ දේශනා කරන ස්වාමීන් වහන්සේට ඒක වැටහේවා, ඒක අරමුණු වේවා, මගේ පින පල දීලා උන්වහන්සේට ඒක හැංගීමට ඇවිල්ලා උන්වහන්සේට ඒක අවබෝධයට ඇවිල්ලා ආන්ගේ ලෙඩේ, මේ මීතේ තියෙන මානසික ලෙඩේ සුවපත් කරගන්න අවශ්‍ය කරන බෙහෙත් ඔසු, හේවත් මේ දහම් ඔසුව උන්වහන්සේට දේශනා වේවා. ඔන්න ඕකයි පින්දුන ඔබ කරන්න ඕන අදිෂ්ඨානය. එතකොට නේද ඔබට සුවපත් වෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ පංච ශික්ෂාපද සමාදන් වෙන වෙලාවට පින්දුන මතක් කරලා බලන්න ඔබේ අතින් පංච ශික්ෂාපද කැඩුනද කියලා. නැත්තම් නිකන් දෙන නිසා සමාදන් වෙලා ඇති වැඩක් නෑ. එන ඔබ යතින් පින්විතින් ප්‍රාණඝාතයක් සිද්ධ වුණාද? ඔබ යතින් හොරකමක් සිද්ධ වුණාද? කාමයේ වර්ධව හැසිරීමක් සිද්ධ වුණාද? ඔබ යතින් බොරුවක් කියවුණාද? කේලමක් කියවුණාද? තව කෙනෙකුගේ හිත රිදෙන වචනයක් ඔබ යතින් කියවුණාද? පංච සුරාවට හසු වෙලා ඒකෙන් මත් වෙලා ඔබ කටයුතු කරාද? මේ ලෝකේ හරි සාරයි කියලා පින්න අනික්කව දෘෂ්ටිගත කෙරෙව්වද? ඔය තින්න පින්ද නොබේ අතින් ඔබ සමාදන් වෙච්ච ශික්ෂාපද කැඩිච්ච පළුදු වෙච්ච අවස්ථා. ඉතින් ඔන්න ඔයගේ දේවල් ඔබ මතක් කරගෙන පින්තුනි. මේ මතක් කරගන්න අනේ බලන්නකො මං ඉතින් ඉඳලා වැඩකුත් නැහැ නේ. මං මහා කාලකන්ණි මිනිස්සෙන්නේ. මං වගේ උන් බණ අහලත් ඇති වැඩක් නැහැ නේ. ඉතින් කොහෙද කවදාක හැදෙනවෑ? අවුරුදු කීයක් තිස්සේ දැන් මං බණ ඇහුවද? මෙච්චර බණ අහලත් ඔච්චර නම් ඉතින් කොච්චර බණ ඇහුවත් ඔච්චරයිනේ. පින්දුනි ඔහොම කතා කළ වැඩක් නැහැ. ඒකෙනව ඒත් ආයෙත් අවය අවිද්‍යාවෙන් මේ කතා කරන්නේ. මොකද ඒ වැරද්ද කරපු කෙනාම තමයි දැනුත් ඉන්නේ කියලා ඔබ හිතෙන නිසා. ඒ තනික අවිද්‍යාව පින්විතනේ මම ඔබට දවසක කියලා දුන්නා. අවිද්‍යාවේ මහා කැතම කුණු වැඩේ තමයි පින්විතනේ ඔබට හිතවන එක ඒ වැරද්ද කරේ ඔබ කියලා. කළා ඔබේ හිතට පින්විතනේ මහා පහත් හැඟීමක් ඇති කරනවා, මහා අප්‍රසාදයක් ඇති කරනවා. ඒ අප්‍රසාදයේ හිතේ ඇති වුණාට පස්සේ එතනින් එහාට ඔබට හිතේ ප්‍රසාදේ නගා ගන්න බැරි නිසා බෙහෙත් දෙන වෙලාවෙත් පින්තුනේ ඔබේ හිත වෙනස් වෙන්න අවශ්‍ය කරන පරිසරේ හැදිලා වෙන්නේ. හැදෙලෙන්නේ නැති නිසා ඔබේ හිත වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා හැමදාටම ඒ අවිද්‍යා තෘෂ්ණාවගේ ග්‍රහණයෙන් ඔබ ජීවත් වෙනවා. පශ්චාත්තාපය, අර ගිල්ටි ෆීලිං එක කියලා කියන්නේ පින්තුනේ. ඒ වැරද්ද කරේ මං. එදා ඒකට ගැහුවේ මන්නේ. යෝයි මං එහෙම කරේ. ඉතින් මං වගේ කෙට දහමක් තේරෙයිද? මං වැඩක් තියනවද බණ අහලා? මං වගේ කාලකන්ණි මිනිහෙක් තේරුමක් තියනවද මේ මගවල මං ඉදේ කොහොමද නිවන කරගන්නේ? බලන්නකො මං කොච්චර දහබළු වැඩ කරලා තියනවද? ඉතින් ඔබ වගේ අයට ආදර්ශයක් වෙන්න තමයි තථාගතයන් වහන්සේ අඟුලිමාල වගේ අය මේ ශාසනයේ හික්මවලා උන්වහන්සේලාව පළපූර්ණේ දක්වා අරගෙන ගියේ. පටාචාරාලට ඒ ශාසන දායද ලබා දුන්නේ පින්තුනි. ඔබට ආදර්ශයක් වෙන්න. අම්බපාලි වගේ අයට ඒ ශාසන දායදේ දීලා පින්න ඔබට ආදර්ශයක් දුන්න තථාගතයන් වහන්සේ. ඉතින් ඒ නිසා ඔබ කොයි වෙලාවකත් හිතන්න නරකයි පින්නතුනේ. ඉතින් මම ඉතින් ඒවයි කියන්නේ මං ඉතින් කාම චරිතයක්. මං ධනිකර කාමුකෙක් නේ මං. මං වගේ අය කොහොමද නිවන් දකින්නේ? අරහතන් වහන්සේලා කියලා කියන්නේ මහා සුද්ධ හිත් තියෙන උත්තමයෝනේ. ඉතින් මං වගේ මහා කාමුකෙක් කොහොමද නිවන් දකින්නේ? ඕවා මේ ලෝකේ වෙන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. ඉතින් ඒ කියන්නේ ඔබට අනිත්‍යතාවය වැටහිලා නැහැ. ඒකයි අපි ඔයම කතා කරන්නේ. අනිත්‍යතාවේ මාත්‍රකත ඔබට වැටහිලා නැහැ. මොකද අනිත්‍යතාවය තුල පැහැදිලි කරලා දෙනවා අපි එක දිගට පවතින දෙයක් නැති බව. ඔය දින හිත උදා වෙලා වැවෙලා යන. අපි කීසත් ඒ කතා කර ආරිමයිති වඩන්න ඕනේ කාටද කියලා. හිතක් නම් උදා වෙලා වැවෙලා යන්නේ. දැන් කෝ කාමුකයා? අපි ඔන්න ඔය ගැන අද ටිකක් කතා කරමු. පින් දින හොඳට පැහැදිලි කරගන්න. මේ අනිත්‍යතාවය කොහොමද ප්‍රායෝගිකව තමන්ට දෙන ප්‍රශ්න වලට යොදවා ගන්න කියලා. ඉතින් ඒ ඔක්කොටම කලින් අපිට තියෙනවා විශේෂ කර්තව්‍යයක් කරන්න. අපේ ශාස්ත්‍රඥ වහන්සේ වන්දනා කරගෙන උන්වහන්සේ නිසා අපිට මේ සීළු දායද ලැබිලා තියෙන කියන කාරණා හොඳින් සිහිපත් කරගෙන ඒ ගුණයට හිත නැඹුරු කරගෙන ආන්නේ ගුණය තමන්ගේ හිත තුල දරා ගන්නට අද මේ අවස්ථාවක් කරගන්නවා කියන කාරණාව සිහිපත් කරගෙන මොද බුද්ධ ධම්ම සංඝ කියලා කියන්නේ පින්න අනන්ත අපරිමිත ගුණ කඳක්. ආන්නේ ගුණ කඳ තුල ඔබේ හිත යොදාගෙන ආන්නේ ගුණ කඳ ඔබේ හිතේ තැම්පත් කරගන්න වැඩපිළිවෙලට තමයි පින්න මේ ශාසනය කියලා කියන්නේ. ඒතරබට යම් දවසක තේරෙයි පින්න බුද්ධ කියලා උත්තමයන් වහන්සේ නමක් වැඩ හිටියා. නමුත් ඒ ගුණය තමයි අද ඔබ බුදු ගුණ සජ්ජායනා කරනවා හෝ බුදු ගුණ මානසිකාරය කරනවා කියලා කරන්නේ. නිසා බුදුහාමුදුරෝ කියලා හිත හිත ඉන්න එක නෙමෙයි වෙනතුනේ. බුදුහාමුදුරෝ වෙන්න යමක් කරා නම් ආන් ඒ කරේ පින්නේ බුද්ධ කියන ගුණයට උන්වහන්සේ හිත නැඹුරු කෙරෙව්වා. ආන්නේ ගුණය තමයි අද ඔබ බුදු ගුණ සජ්ජායනා කරනවා කියලා. මොකද බුදු ගුණ සජ්ජායනා මිසක් පින්නතනේ බුදුහාමුදුරෝ සජ්ජායනා නෙමෙයිනේ. බුදු ගුණ සජ්ජහනාව. එනම් සජ්ජහනා කරන්නේ මොකද්ද? බුද්ධ ගුණය. බුද්ධ කියලා ගුණ වර්ගයක් තියෙනවා මේ ලෝකේ. එක එක ගුණ තියෙන පිංගුදින මේ ලෝකේ. කරුණාවන්ත ගුණය. හරිද? එක එක ගුණ. ඒ වගේ තියෙනවා බුද්ධ ගුණය කියලා જાතියක්. බුදු ගුණ. ආනේ ගුණ. ගුණ කියලා කියන්නේ මේ හිතේ ප්‍රගුණ වෙන දේවල්. ගුණ වෙනවා කියලා කියන්නේ යමක් වැඩි වෙනවට. ඉතින් බුදුහාඳුර වැඩි වෙන විදිහක් නැහැ නේ පින්තුනේ. බුදුහාඳුර ඉතින් උන්වහන්සේ වැඩි හිටියා. උන්වහන්සේ පිරිනිවන්ට ආවා. උන්වහන්සේ ඉවරයි දැන්. නමුත් යමක් ගුණ වෙනවා නම් ඒ කියන්නේ යමක් වැඩෙනවා හිතේ. ඒ වැඩෙන නම් පින්නේ ඒක මොකක් හරි ක්වොලිටි එකක් වෙන්න බෑ. දැන් ඔබ පොඩි කාලේට වඩා අද වෙනකොට සමහර ඔබේ කරුණාවන්තකම වැඩි ඇති. සමහරට නපුරු ගතිය වැඩි ඇති. ඒකත් ಗುಣ වෙලා. ඒතරේකට සාමාන්‍ය ගුණයක් කියලා කියන්නේ සම්මුතියකට නුගුණයක් කියලා කියන්නේ. ඒ කියන්නේ ಗುಣ වෙන්න දිය යුතු නැති දෙයක්. නුගුණ. ಗುಣ නොවිය යුතු දෙයක්. ඒ වගේ දේවල් ಗುಣ වුණොත් ඒ හිතට ලොකු අවඩක් ලොකු විනාශයක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒවට කියනවා නුගුණ කියලා. ಗುಣ නොකළ යුතු දේවල්. සමහර කෑම තින්නේ පිංගතනේ ಗುಣ කෑම නුගුණ කෑම මොකක් හරි ලෙඩක් හැදුනාම ඔබට කියන්නේ දැන් සීනි හැදුනොත් අහවල් කෑම જાතිය ಗುಣයි අහවල් කෑම જાතිය නුගුණයි ඒක හොඳ නෑ කෑම උණක් එම්බ්‍රිසාවක් හැදුනොත් සීතල ගතියක් එමෙඟට දැනනවා නම් මෙන්න මේ වගේ කෑම ಗುಣයි මේ වගේ කෑම නුගුණයි ಗುಣ කියලා ಗುಣ කෑම පිංගතනේ තව වැඩි වැඩියෙන් ගන්නයි තියෙන්නේ නුගුණ කෑම මොකද කරන්න තියෙන්නේ පුළුවන් තරම් ඒ කාලට නොගෙන ඉන්න ආන් ඒ වගේ තමයි බුදු ಗುಣ කියලා කියන්නේ පිංගතනේ ගුණ කරන්න ඕන දේවල් يعني වඩන්න ඕන දේවල් ඉතින් ඒක මේ එක කෙනෙක් කියලා හිතාගත්තම කොහොමද වඩන්නේ බුදුහාඳුරංග කොහොමද වඩන්නේ පින්තුනි තුන්වන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2500ක් වෙන කොහොමද ඔබ බුදුහාඳුරංග වඩන්නේ වඩන්න ඕනේ ඒ ගුණය හරි බුදුහාඳුරණන් ඒ උත්තමයන් වහන්සේ කියලා කියමුක ධර්මය කව කෙනා මොන කෙනාද වඩන්නේද ධර්මය කියලා කිව්වා. ජවර පුළුවන් ත්‍රිපිටකේ වඩන්න. ඒ කියන්නේ ත්‍රිපිටකේ අච්චුක ගහ මේ තියෙනකද ගුණේ වඩනවා කියලා කියන්නේ. ධම්ම ගුණේ වඩනවා කියලා කියන්නේ. ත්‍රිපිටකේ අච්චු ගහන එක. ගේන අපින් ත්‍රිපිටකේ අච්චු ගහන හැම මනුස්සයම අරිහත් වෙන්නේ නැහැ. එහෙම නැහැ නේ. තින් සිද්ධ වෙනවා. නෝ දෙයක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. නමුත් ධම් ගුණ කියලා જાතියක් තියෙනවා අපේ ඉන්දරේ. ඒවා ගුණ. ඒ කියන්නේ ගුණ කරගත යුතු දේවල්. සංඝ ගුණ කියලා જાතියක් තියෙනවා. අනේම ගුණ කළගත යුතු දේවල්. ඒ කියන්නේ තමන්ගේ හිත තුල වැඩි යුතු දේවල්. ඒකට තමයි ශාසනේ තියෙන්නේ. බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ වඩා ගන්න. ඒවා නියෝජනය කරන්න පින්තුනේ පිරිසක් ඉන්නවා. ඒ බුදු ගුණේ නියෝජනය කරන්න තථාගතයන් වහන්සේ ඉන්න මො තථාගතයන් වහන්සේ තරම් බුද්ධ ගුණේ ප්‍රගුණ කරපු උත්තමයෙක් මේ ලෝකේ කවදාකවත් බිහි වෙලත් නැහැ බිහි වෙන්නෙත් නැහැ. එතකොට බුදු ගුණේ ප්‍රතිමූර්තිය තමයි පින්නේ තථාගතයන් වහන්සේ. මොකද ඒ තමයි බුදු ගුණේ අනන්තය දක්වා වැඩුවාම ඒ හිත පින්වතුනේ බුදු ගුණේ අනන්තය දක්වා වඩලා තියෙන්නේ. අනන්තය දක්වා කියලා කියන බෑ මොකද අනන්තය කියලා කියන්නේ සීමාවක් නැති දෙයක්නේ. අනන්තයකට වඩලා තියෙන්නේ පින්වතුනේ බුදු ගුණේ. ආන්නේ වඩපු හිත් පරම්පරාවට අපි කියනවා බුද්ධ කියලා. ඒ වගේම ධම් ගුණේ. ඒ වගේම සංඝ ගුණේ. ඒ ಗುಣ අනන්තයි. අනන්තය දක්වා පින්තුනේ ඒ ಗುಣ වඩපු හිත් පරම්පරාවට කියනවා තථාගතයන් වහන්සේ කියලා. එතනින් මෙහා පැත්තින් අනෙක් සියලු දෙනා පින්තුනේ එපමණකට වඩලා නැහැ. ඊට මෙහා පැත්තෙන් ඉන්නේ. ඉතින් අනන්තයක් දක්වා වඩන්න ඕනේ නැහැ සසල කෙලවර කරගන්න. දුකෙන් නිදහස් වෙන්න. ඒක මගක් හරියට යනකොට පින්තුනේ ඉවරයි. වැඩේ කෙරිලා. නමුත් දුකින් තමනුත් දුකින් නිදහස් වෙලා පින්වතුනි සීල ලෝක සීල සත්වයන්ට මහා ආලෝකයක් වෙන්න නම් අන්ධකාරින ලෝක සත්වයාව ඒ අන්ධකාරයෙන් මුදවන්න නම් පින්වතුනි ඕනම කෙනෙක්ගේ හිත පිරිසිඳ දැකලා ඒ කෙනාට ගැළපෙන විදිහට ධර්ම දේශනා කරන්න නම් පින්වතුනි කොයි මට්ටමකටද ධර්ම වැටහිලා තියෙන්නේ ඔය ආකාරයෙන් පින්වතුනි ලෝක සත්වයාට හිතසෝ සලසන්න නම් එහෙනම් පින්වතුනි මේ ගුණය අනන්තය දක්වා වැඩිලා තියෙනවා. අන්න එහෙම බුදුවරු පහළ වෙන්නේ මේ ලෝකෙට. දැන් ගුණේ පිරිනිවන් පෑවේ නැහැ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ කියන්නේ හිත් පරම්පරාව නැවත උදා වෙන්නේ නැහැ. නමුත් බුදු ගුණේ සදාතනිකව පවතින දෙයක්. මොකද තව හිත් පරම්පරාව පින්දුනි යම් දවසක ඔය ගුණ ටික ගුණ කරගත්තොත් අනන්තය දක්වා ආන්ගේ හිත් පරම්පරාවත් මොකක් වෙනවද? සම්මා සම්බුද්ධ වෙනවා. ඔබට යම් දවසක හිතුණොත් එහෙම කරන්න ඕන කියලා ඔබට කරන්න පුළුවන් ඒක. මොකද බුදුවරු එක්කෙනයි කියලා එකක් නැහැ නේ පින්නතනේ. තථාගතයන් වහන්සේලා කවදාකවත් එහෙම දේශනා කළා නැහැ. උන්වහන්සේ දේශනා කළා තියෙනවා අනන්තයක් බුදුවරු පහළ වෙලා තියෙනවා. තව අනන්තයක් බුදුවරු පහළ වෙන්න තියෙනවා. 28 වර බුදුවරයන් වහන්සේලාගෙන් උන්වහන්සේ නියත විවරණ ලැබලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ කියන්නේ පින්නතනේ දේශනා කරන්නේ ඕනම කෙනෙක්ට ඕනේ නම් බුදු වෙන්න පුළුවන්. මොකද්ද කරන්න තියෙන්නේ? කෙනෙක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ හිත් පරම්පරාව. අන්නේ හිත් පරම්පරාව පින්නේ ගුණේ වඩා ගත්තා නම් අනන්තය දක්වා. ඒ කියන්නේ ගුණේ අනන්තය දක්වා වැඩුවා නම් පින්නතුනේ ආන්ගේ හිත් පරම්පරාව සම්මා සම්බුද්ධ කියන නමෙන් ආමන්ත්‍රණය කරන්න අපිට හැකියාව ලැබෙනවා. නමුත් දුක කෙලවර කරගන්න එච්චර වඩන්න ඕනේ නැහැ ඒක. වඩාගෙන යද්දි මග හරියක් යද්දි පින්නේ දුක කෙලවර වෙනවා. ජාතිශය වෙනවා. සීල දුකින් නිදහස් වෙනවා. යෝගාපි සීල දෙනා උත්සාහ කරන්නේ ආන් එතනට යන්න. නමුත් කෙනෙක් ඉන්නව වෙන්න පුළුවන්. පාරමිතා සම්පූර්ණව පසේ බුද්ධ වෙන්න. නැත්තම් සම්මා සම්බුදු වෙන්න. ඒක ගැටලුවක් නෑ පින්වතුනි. නමුත් ඔබ කරන්න ඕනේ ආන් ඒ ගුණ ටික වඩා ගන්න එක. ඉතින් අනිච්ච දුකනත් අවබෝධය තුල පින්වතුනි ඒ ගුණ වැඩෙනවා. ඒ ගුණ වැඩෙද්දී අනිච්ච දුකනත් තව තව අවබෝධ වෙනවා. ජෝක දෙපැත්තම උදව් වෙනවා. එනිසා අපි කතා කරේ නම් ඉස්සරහට තව මේ කියන කරුණු නවත් මම මේ නැවත වරක් අපි මේ ඉදිරි ටික කතා කරන්න යන කලින් මතක් කරන්න පින්වතුනි ඔබ මේ දේශනා මාලාවට සම්බන්ධ වෙන්න ඕන කාරණාව ප්‍රායෝගිකව මේ නිවන කරනවා නම් විතරයි. එහෙම නැත්නම් පින්වතුන් ඇත්තටම අපරාධේ ඔබ කාලය නිකන් නාස්ති කිරීමක් විතරයි වෙන්නේ. බණ ටිකක් අහන්න නම් මේ ආවේ. මොකද මේක නිකන් බණ ටිකක් කියන්න තියෙන වැඩසටහනක් නෙමෙයි. මේක දනිකර තියෙන පින්වතුන් ඔබ කර යුතු දේවල්, ඔබ කිය යුතු දේවල්, ඔබ සිතන්න ඕන විදිය. ඔබ නොකළ යුතු දේවල්, ඔබ නොකිය යුතු දේවල්, ඔබ නොසිතිය යුතු දේවල්. ඕන් මොහොතේදී මේක ගැබ් වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගිකයි. ඒව කරනකොට, ඒව නොකරනකොට රාග විනය වෙනව, ද්වේෂ විනය වෙනව, මෝහ විනය වෙනව. ඔන්නෝ කියන කාරණාව කරගන්න තමයි පින්තුනි අපි මේ වැඩසටහන කරන්නේ. ඉතින් අද දවසෙත් අපි ආන්ගේ නිවන් මගේ තවත් පියවරක් ඉස්සරහට තියන්න මේ සූදානම් වෙන වෙලාවේ ඒ අපේ මහා ශාස්ත්‍රඥවරයාණන් වහන්සේ වන්දනා කරගෙන තුන් ලෝකයකට ආලෝකයක් වූ ඒ උත්තමයන් වහන්සේ වන්දනා කරගෙන මහමෙර තරම් මහමෙර පරද වූ තරම් සමාධියක් තියෙන මහා සමුද්‍රයේ තියෙන දියබිඳු පරදවන තරම් මහා සීලයක් තියෙන අනන්ත ආකාශයේ තියෙන අනන්ත තරු කැට පරදවන තරම් මහා ප්‍රඥා ගුණයක් තියෙන අනන්තයක් මව්වරු අනන්තයක් පියවරු එකතු කරත් ඒ හැම දෙනාගේම හදවත්වල නැගෙන දයානුකම්පාව, කරුණාව, මෙත්තාව වගේ ගුණ සියල්ලක්ම අභිබවා සියලු ලෝක සියලු සත්වයන් කෙරෙහි මහා කරුණාවක් තියෙන, මහා මෙත්තාවක් තියෙන, මහා මුදිතා ගුණයක් තියෙන මේ මහ පොළොවට දරන්න බැරි තරම් අනන්ත අපරිමිත ගුණ කඳකින් යුක්ත වූ ඒ උත්තමයන් වහන්සේව වන්දනා කරගෙන අද අපේ මේ ගමන නැවතත් ආරම්භ කරමු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
හොඳයි පින්වතුනි, තිසරණයේ සහිත පංච ශික්ෂාපද සමාදන් වීම සඳහා මම කීවයින් පසු ඔබ සියලු දෙනාම මේ ආකාරයෙන් ඒ තිසරණයේ සජ්ජායනා කළා.
බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේත.
එහෙමනම් දැන් මේ පින්වතුන් සියලු දෙනාම දස දහසක් ලෝක ධාතුවක වැඩ සිටිනා වූ සීලෝම දිව්‍යයක් බ්‍රහ්මාදීන්ට මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරන්. ඒ වගේම පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය මෙතුවා කාලයක් ආරක්ෂා කරගෙන ආවා වූ සක්‍ර දේවේන්ද්‍ර මහ ප්‍රධාන කොටගත් සදේව ලෝකවාසී ඒ සීලෝම දිව්‍ය දේව මහරජ දරුවන් ඇතුළේ යගේ පරිවාර පිරිසටත්, ඒ වගේම විශේෂයෙන් චාතුර් මහරජගේ රාජකරන්නා ධෘතරාෂ්ට්‍ර විරූර විරූපාක්ෂ වෛශ්‍රවණය කියනවා වූ ඒ දෙවිරජ දරුවන් ඇතුළේ යගේ පරිවාර පිරිසටත් මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරන්. ඒ වගේම ඔබ ඉෂ්ටකාමී හිතකාමී දෙවි දේවතාවන් වහන්සේලාට මේ සද්ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරගන්න පින්වතුනි. ඒ වගේම මේ අනන්ත සංසාරයේ ඔබට විවිධායුරෙන් ඥාති සම්බන්ධතා ඇති කරගෙන කටයුතු කරපු යම් පිරිසක් ඇත්නම් මව දෙමාපියෝ සහෝදර සහෝදරි ඥාති හිතමිත්‍රාදී පිරිස, ඒ වගේම ගුරු හරුකම් ලබා දුන්න යම් තා පිරිසක් ඇත්නම් ආන් ඒ සියලු දෙනාටම තමන් ගැතින් සිදිරිතු කළහ ගුණ සැලකීමක් විදිහට ඒ අයටත් පින්වතුනි මේ ස්ථානයට සම්බන්ධ වෙලා මේ පින් අනුමෝදන් කරගෙන තමන්ගේ නිවන පූර්ණය කරගන්න අවශ්‍ය කරන සියලු හේතු කාරණා සකසා ගැනීම සඳහා මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්. ඒ වගේම පින්වතුනි ඔබේ අතින් මේ අනන්ත සංසාරය ආපු ගමනේ අවඩ අසාධාරණයට ලක් වෙලා හිංගි හිංසාවන්ට ලක් වෙලා කරදර හේර පීඩාවලට ලක් වෙලා අදපත් එක වෛරයෙන් ක්‍රෝධයෙන් ද්වේෂයෙන් පසු වෙන යම් පිරිසක් ඇත්නම් ඔබ විනාශ කරනවා කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරන යම් පිරිසක් ඇත්නම් පින්වතුනි මේ සීල දෙනා කෙරෙහි අප්‍රමාණ මෙත්තා සාගත චේතනාවකින් යුක්තව තමන්ගේ අතින් එදා වෙච්ච වැරදි අඩුපාඩු වලට වන්දි ගෙවීමක් විදිහට ඒ සීල දෙනාටම පින්වතුනි මේ මහා පිනක් ජනිත කරගන්න පුළුවන් අවස්ථාවට සම්බන්ධ වෙලා ඒ පින් අනුමෝදන් කරගෙන යම් පිරිසක් අභවගාමි වින්නවන එයින් අතමි දෙනට හේතු වාසනා සැකසෙත්වා කියලා අදිෂ්ඨාන තියලා, ඒ වගේම පින්වතුන් මේ සසරේ අනාථ වෙලා ඉන්න යම් තා පිරිසක් ඇත්නම් තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරගෙන ඒ සද්ධර්මය අවබෝධ කරගෙන තම තමන් බලාපොරොත්තු වන්නා වූ නිවන සැනසීම ලබා ගන්නට මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරගන්. එහෙමනම් මම දැන් දෙවියන්ට ආරාධනා කරන මොහොතේ ඔබ සියලු දෙනාම හිතින් ඒ සීලම දෙනා සිහිපත් කරගෙන අරමුණු කරගෙන මේ ස්ථානට එන්නට කියලා ආරාධනා කරන් ඇවිදින් මේ මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත් පහදවා ගන්න, අභව ස්ථානවල ඉන්නවන යෙන් අත මිදෙන්නට, ඒ වගේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන තමන්ගේ නිර්වාණගාමි ප්‍රතිපදාව පූර්ණේ කරගන්නට හේතු වාසනා සකසා ගනිත්වා කියන අදිෂ්ඨානින් යුක්තව. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. එහෙමනම් මේ ස්ථානයේ සපමණියා ඔබ සෑම සිල් දනාම දැන් සීල ලෝක සීල සත්‍යයන් කෙරෙහි මහා මෙත්තා සාගත චේතනාවකින් යුක්තව කටයුතු කරගන්නවා කියන අදිෂ්ඨානය සිහිර නගාගෙන ඒ කාරණාවට ප්‍රතිපක්ෂ වෙච්ච යම් සිදුවීමක් සිතුවිල්ලක් ක්‍රියාවක් තමන්ගේ අතින් සිදු වුණා නම් එහි දොස් දකිමින් එවැනි වැරදි නැවත තමන්ගේ අතින් සිදු නොවන්නට අදිෂ්ඨාන කරගෙන සීල දනාම දැන් මේ ශික්ෂා පදයේ සමාදන් වන්නට සූදානම් සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි ဒුතියම්පි සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි තතියම්පි සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි ඒ වගේම පින්වතුනි මේ අනන්ත සංසාරයක් මුළුල්ලේ ඔබ අපි ආපු ගමනේ අසත්පුරුෂයන්ගේ ඉගැන්වුම් බහට හසු වෙලා ඒ අසත්පුරුෂ මතිමතාන්තර හිතින් දරාගෙන වීතරාගී වීතදෝෂී වීතමෝහි ගුණයන්ට පත්තුණු ඔය පත්වෙන යන ගමනේ ඉන්න ඒ ශ්‍රේෂ්ඨයන් වහන්සේලාව හඳුනා ගන්නට බැරිව ඒ මහා ගුණකඳ හඳුනා ගන්නට බැරිව ඒ වගේම සම්බුද්ධ ශාසනයේ ගුණකඳ හඳුනා ගන්නට බැරිව ක්‍රියාවෙන් කතාවෙන් හෝ සිතුවිලි මාත්‍රයකින් හෝ පින්වතුනි ඒ උත්තරීතර ගුණකඳට ඔබ අතින් අපවාදයක් උපවාදයක් සිදු වෙලා තියෙනවා නම් ආගේ අපවාද උපවාද කමා කර ගැනීම සඳහා මාමේකින් ආකාරයට ඔබ අපසිට දනාම මොහතක් ආරි උපවාද කමා කරගමු. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මං යන ගමන තුළ මගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමි සකෘදාගාමි සෝතාපන්න මගඵලලාභී උත්තරීතර ආරයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදන වරදක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් කරදරයක් හිරිහැරයක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ සිදුවී ඇත්නම් ඒ උත්තරීතර ආරයන් වහන්සේලා මා කෙරෙහි පතල අනුකම්පාවෙන් මා හට දස දහසක් වර කෝටි ලක්ෂයක් වර කමා කර වැඩවදාරන සේක්වා කියලා සිළු දිනා මාරිපවාද කමා කරගන්න. ඒ වගේම පින්වතුනි සිළු දිනා අධිෂ්ඨානයක් ගන්න තමන්ගේ හිතට ඔබ පසුගිය සතියේ මුළුල්ලේ මේ පසුගිය කාලය තුල කර කියාගත යම් පුණ්‍ය කර්මයක් කුසල කර්මයක් ඇතනම් ඒ මේ මොහොතේ සිහිපත් කරගෙන එයින් නැගුණා වූ මහා ප්‍රසාද හිත මේ මොහොතේ සිහිපත් කරගෙන අරමුණු කරගෙන තුන් සිත පහදවාගෙන කරගත්ත පුණ්‍ය ශක්තිය ආනුභාවයෙන් ඒ වගේම මේ සසර පුරාවට කරගත යම් තා පුණ්‍ය ශක්තිය කුසල ශක්තියක් ඇතනම් ඒ සියල්ලකගේම ආනුභාවයෙන් මේ දම්සපා මණ්ඩපය තුළදීම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ ත්‍රීතර සෝතාපන්න ඵලයේ පිහිටනට හේතු වාසනා සැකසෙත්වා කියලා අදිෂ්ඨාන තියන්න. යම් පිරිසක් ඒ සෝතාපන්න ඵලයේ පිහිටා ඇතනම් ඉතිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව ඔබ අප සිරු දනාටම ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙන්නට හේතුපනිශ්‍රේ සකසේවා කියලා සිරු දනාම අදිෂ්ඨාන තියලා මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න දැන් සූදානම්. පින්වතනි අපි එහෙනම් කතා කරගෙන යමු. අපි පසුගිය සතියේ ආරම්භ කරපු මාතෘකාව ඔස්සේ. බුදුවරු මේ ලෝකෙට පහළ වෙන්නේ පින්වතුනි පද තුනකින් යුත්, අකුරු අටකින් යුත් අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්මතාවය. ඔය කරුණු තුන ගැන අනවබෝධය නිසා අනාථ වෙලා ඉන්න ලෝක සත්වයාව අනාථත්වයෙන් අදමුතුවන්. අනාථත්වයෙන් අත මිදෙව්වට පස්සේ පින්වතුනි ආයේ තව කෙනෙක්ගේ උදව්වක් ඕනේ නැහැ පින්වතුනි. ගොඩක් දුරට ඒ කියන්නේ උදව්ව නැති වුණත් අනාථත්වෙන් අත මිදුණු කෙනාට අසරණ භාවයෙන් අත මිදෙන්න පුළුවන්. නමුත් කෙනෙක්ට පින්නේ තමන්ගේ අසරණකමෙන් අත මිදෙන්න විදිහක් නැහැ. එයා අනාථ වෙලා නම් ඉන්නේ. යනාත එනාත පේන්නේ නැත්තම්, හැරෙන්න ඕන කොයි අතද කියලා පේන්නේ නැත්තම්, ප්‍රශ්නයක් ආවම පින්වතුනි මොන අතටද හැරෙන්න ඕනේ, කොයි විදිහටද උත්තර හොයාගන්න ඕනේ කියලා තේරෙන්නේ නැත්තම් පින්වතුනි ඒ පුද්ගලයා අනාතයි. ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙන බවවත් දන්නේ නැතිනම් පින්වතුනි කෙනෙක් ඉන්නවා නම් එහෙම එයා කවදද ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්නේ, පිළියමක් හොයන්නේ? ඔබ නිකමන කල්පනා කරලා බලන්න, ඔබ වාහනේ යන ගමන් අවදින පින්නේ වාහනේ රෝදේ ඇණයක් ඇනෙනවා. දැන් ඒ ඇණේ ඇනිච්ච තැනෙන් පින්නතුනේ එළියට හුලං යනවනේ. නැවත ඔබ දන්නේ නැහැ මේකක් වෙලා තියෙනවා කියලා. මේ අද්දගේ මොන තරම් ඔබට ඇති. හැබැයි හුලං බැහැලා තියෙනවා කියලා දැක්කට පස්සේ මොකද කරන්නේ? ඔබට හිතෙන්න පුළුවන් පින්නතුනේ සමහරට අර වැල්ව් එකෙන් හුලං එළියට ඇවිල්ලා වද්දෝ, එහෙම නැත්නම් රිම් එකෙන් එළියට ඇවිල්ලා වද්දෝ කියලා හිතලා සමහරට හුලං ගහන තැනකට අල්ලනවා වාහනේ. ඉතින් හුලං ගහ ගන්නවා. හුලං ගෙවුවට පස්සේ අර ටයර් එක පිම්බිලා හොඳට තියෙනවා නිකන් හොඳට ආයි කිසිම ප්‍රශ්නයක් නැති ගන්නට. දැන් ආයෙත් ඔබ වාහනේ පදවනවා. ටික දොරක් ගියාට පස්සේ ආයෙ වාහනේ දෙදරන්න පටන් ගත්තාම හෝ කවුරු හරි පෙන්වලා දීලා හෝ වාහනේ අද්දන්නේ නැති ස්වභාවයක් ඔබට දැනෙද්දි නැත්තම් පැත්තක රදිනවා වගේ බල තේරෙද්දි පින්න ආයෙ වාහනේ පොඩ්ඩක් පැත්තකින් නවතලා බලනවා මොකද ප්‍රශ්නේ කියලා. ආයෙ බලද්දි පින්න උතුනේ ටයර් එකෙන් හුලං ගිහිල්ලා. ඒ කියන්නේ ටයර් එකේ හුලං අඩුයි දැන්. ඉතින් ඔබට පුළුවන් ආයෙත් ඕන්නම් ගිහිල්ලා හුලං ගහගන්න. ඉතින් ඔහම දිගටම පින්න උතුනේ ඔබට හුලං ගගහයිම ඉන්න පුළුවන්. ටයර් එක ගෙවිලා ටයර් එක මාරු කරන්න වෙන දවසක් යනකම් හුලං ගගහ ඉන්න පුළුවන්. ඕම දිගරම කර කර ඉන්න හේතුව පින්වතුනි ඔබ දන්නේ නැහැ ඒ ටයර් එකේ ඇත්තටම වෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඇනේ කැණිච්ච බව ඔබ දන්නේ නැහැ. මොකද ඇනේ කැණිච්ච බව දන්නේ නැති නිසා ඇනේ එතනින් ගලවන්න ඔබ මහන්සි ගන්නේ නැහැ. ඇනේ කැණිච්ච බව ඔබ දන්නේ නැති නිසා පින්වතුනි පොඩ පොඩ ඒ ඇණිච්ච තැනින් එළියට වාතය පිට වෙනවා. ඒක දන්නේ නැති නිසා ඔබ දිගින් දිගටම ටයර් එකට හුලං ගහ වාහනේ පදිනවා. දැන් ඔබ අනාථයි. හේතුව ප්‍රශ්නේ මොකද්ද කියලා තාම දැකගත්තේ නැති නිසා. දින ඔන්න ඔය වගේ තමයි මේ ලෝක සත්‍යය. තථාගතවරු මේ ලෝකෙට පහළ වෙලා ඇත්තටම ලෝක සත්‍යයට පෙන්වලා දෙන්නේ ප්‍රශ්නේ මොකක්ද කියලා. මොකද ප්‍රශ්නේ පෙන්වලා දුන්නාට පස්සේ තේඟුතුනේ Tamanṭam වැටහෙනවා ඉතුරු ටික. දැන් ඔබට පෙන්වලා දුන්නොත් ඉන්නේ මෙන්න මේ රෝදේ ඇණයක් ඇනලා තියෙනවා කියලා. නැත්නම් ටයර් එකේ ඇණයක් ඇනලා තියෙනවා කියලා තේඟුතුනේ ආයෙ ඔබට තේරුම් කරලා දෙන්න ඕනේ අමුතුවෙන්. එහෙනම් දැන් එතනින් තමයි හුලං එළියට එන්නේ කියලා. ඒක සාමාන්‍ය මොළයක් බුද්ධියක් තියෙන මනුස්සයෙක් තේරෙනවනේ තේඟුතුනේ. මොකද ඇණයක් ඇනුනහම හිල් වෙන බව තේරෙනවනේ. එහෙනම් එතන තන පෙන්ලා දුන්නාට පස්සේ මේ තියෙන මෙන්න මෙතන. ඒ සාමාන්‍යයෙන් රාජ්‍යයකට අරන් ගියාම පින්තුනේ ඒ රෝදේ ගලවලා වතුර ගිල්ලනවනේ. ඔබ දැකලා ඇති මේක. වාහනයක් පදලා තියෙනවා නම් වාහනයක් සර්විස් කරන්න එහෙම අරන් ගිහිල්ලා තියෙනවා නම් නැත්නම් වාහනයක රෝධක ඔය විදිහේ ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඔබ අරන් ගියාට පස්සේ ඔබ දැකලා තියෙනවා මේ කියන සංසිද්ධිය. වතුර ගිල්ලලා බලනවා එකෙන් හුලං එනවද කියලා එළියට. ඒතර ඔබ දන්නවා අන්න එතන තමයි පැච් එක තියන්නේ. පැච් එකක් දාන්න තියෙන්නේ කියලා. යන්න ඒ වගේ පින්නේ පෙන්නලා දුන්නාට පස්සේ මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. දැන් ඔබට පුළුවන් ඒ ටයර් එකට පැච් එකක් දාගෙන ආයේ හුලං ගහ ගන්න ඕනේ නැති තත්ත්වෙට ඒ රෝදේ හදා ගන්න. ඊට පස්සේ ආයේ තනින් තන නවත්ත නවත්ත හුලං ගහ ගන්න ඕනේ නැහැ. කෙලින්ම ගමන යන්න පුළුවන්. නමුත් මේ ලෝක සත්‍යය කරන්නේ පින්දින හැමදාම හුලංග ගහ යනවා මේ ගමන. මොකද ලෝක සත්‍යයට තේරෙන්නේ ඇණයක් ඇනලා තියෙන බවවත්. ඉතින් ඇණයක් ඇනලා තියෙන බව දන්නේ නැති මිනිස්සේ කවදාකවත් ඇනේ ගලවගනීද? මොකද ඇනේ ඇනලා තියෙන බව දන්නේ නැතිකොට පින්තුනි හුලං යන්නේ ඇයි කියලා දන්නේ නැහැ. මේ හුලං අඩු වෙන්නේ ඇයි කියලා දන්නේ නැහැ. දන්නේ නැති නිසා මොකද කරන්නේ? දිගටම හුලංග ගහ දුවනවා. යා ගන්න පුළුවන් යම් දුරක්. නමුත් කවදාකවත් පින්තුනි හිසරදෙන් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. දී හුලංග ගහ දුවන එක තමයි ලෝකයා කරන්නේ. බුදුවරු මේ ලෝකෙට පහළලා දේශනා කරනවා ඔය පීඩාවෙන් නිදහස් වෙන වැඩ පිළිවෙල දිගින් දිගටම කරන එකේ තේරුමක් නැහැ. මොකද උන්වහන්සේලා හොයනවා පින්තුනි මේ පීඩාව හටගන්නේ ඇයි කියලා. පීඩාවෙන් නිදහස් වෙන එක තමයි පින්තුනි සියලු ලෝක සත්වයෝ කරන්නේ. පීඩාව හටගන්නේ ඇයි කියලා දන්නේ නැති නිසා. පීඩාව මොකද්ද කියලා හරියට හඳුනගෙන නැති නිසා. එතකොට තමයි පින්තුනි පිටින් උත්තර හොයන්නේ. ඔබට බණිදි හිතරේ දෙනකොට ප්‍රශ්න තියෙන ඔබ ගාව කියලා දන්නේ නැති නිසා මොකද කරන්නේ පින්තුනි? ඔබ පිටට උත්තර හොයනවා. පිටට කියන්නේ ඔබේ පිටට නෙමෙයි. පිටින් උත්තර හොයනවා. ඒ මිනිස්සයාව බයින් එක නවත්තන්නේ කොහොමද කියලා ඔබ උත්තර හොයනවා. අයියා මට බයින්නේ. කොහොමද එයා බයින් එක නවත්තන්නේ? මට මල හිසරද එයා කියලා බයින්නකොට. මං කැමති නෑ බයින්නකොට. නවත්තන්න ඔබ බයින් එක. ඒ අර හුලං ගහනවා වැඩක් පින්තුනි. ඉතින් කී පාරක් ඔබට ඔක් කරාමද දැන් ඇති. දැන් ආයේ කවදාකවත් ආයේ තව කෙනෙක්ට කියන්න ඕනේ නැති වෙන්නේ කවදද? බැනුම් බයින් එපා කියලා. කවුරු හරි ඔබට බයින්නවා. දොබානේ එයාට කියනවා මේ මට බයින්න එපා. හොඳේ. මං කැමති නෑ ඔබට බයින්නවා. දැන් එයා කියලා බින්න ලෝකේ අනේ කැමොට මේ පණිවිඩ දෙනවද? එතකොට ඔබ වෙනුයි. මේ දන්නවද වැඩක් මේ මෙයා කැමති නැහැ නේ කවුරු බයින්නවද? ඔබ බයින්න එපා. එයා බිලින 8ක් ගවර කියලා ඔය පණිවිඩ දෙනවද බින්නද? දබර තේරෙනව නේද මේ වැඩේ අසාර්ථකයි කියලා. කොච්චර කරත් ඉවරයක් නැති වැඩක් කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියලා දන්නේ නැති නිසා නොකර ඉන්නත් බැරි වැඩක් කියලා. ඔබ තමයි මේ පෙළින්ගේ ස්වභාවය. නොකර ඉන්නත් බෑ. කරලා වැඩකුත් නැහැ. වාන කොච්චර නැතයිද කියලා. හොඳට තේරුම් ගන්න පින්වතුනි මේ. එතකොට තමයි අපිට තේරෙන්නේ ඔබ පත්වලා ඉන්නේ தත්ත්වය මොකද්ද කියලා. ඔබ පත්වලා ඉන්නේ தත්ත්වය බහිරේ තේරුම් ගත්තා නම් පින්වතුනි ආ එතනින් එහාට ඒකෙන් ඔබ නිදහස් වෙන්න. ආයි මම ඔබට ආය අමතෙන් බුලත් දෙන්න ඕනේ නැහැ. ඔබව අමතෙන් උනන්දු කරවන්න ඕනේ නැහැ. ඔබටම හිතෙනවා පින්වතුනි මේකෙන් මම කොහොම හරි නිදහස් වෙන්න ඕනේ කියලා. ඔබ පත්වලා ඉන්නේ தත්ත්වය හරියට තේරුම් ගන්න නැතිකොට තමයි පින්වතුනි දිගින් දිගටම පොඩ මත උඩ කියලා දෙන්න ඕනේ, මතක් කරලා දෙන්න ඕනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. තේරුම් ගන්න උත්සාහ ගන්නන්නේ ඒක. එනම් පෙළීමේ ස්වභාවය මොකද්ද කියලා හරියට තේරුම් ගන්න පින්නතුනි. ඔබ පෙළෙනවද? පෙළෙනවා පහඳුරනේ. දියෝක නිකන් වචන දෙකilla හරියන්නේ නැහැ පින්නතුනි. පෙළීමේ තියෙන ගැඹුර කොච්චරද කියලා අවබෝධ කරගන්න උත්සාහ ගන්න. නැත්නම් ඉතින් මිනිසුන්ට කියන්න පුළුවන් පෙළෙනවනේ මොනවාද පෙළෙනවනේ. පෙළෙනවා කියන්නේ පෙළීමේ නිදහසුවේ ඉන්නවද කියන ලොකු ප්‍රශ්නයක් නෑ එහෙම. පෙළෙනවා. පෙළෙනකොට ඉතින් අපි පොඩ්ඩක් ඒකට ඉතින් ඒ වෙලාවට මොකක් හරි කරගෙන ගැට ගහගෙන යනවා ඉතින් අපි හන්ද පෙළෙනවා ඉතින් මොක කරන්නේ පෙළෙනවනේ. ඉතින් ඔය කියන්නේ පෙළෙනවා කියන එක තේරුම් ගන්න නෑ තාම. ඉතින් පෙළීම කියන්නේ මොකද්ද කියලා හරියට අවබෝධ වුණා නම් ඒ ගැන වෙන අනිත්‍යතාවය තේරිලා. ඒක හරියට තේරුම් ගියා නම් පින්වතුනි හිසගිනි ගත් එකක ගෙගිනි නිවන් ආසේ ආන්නේ පෙලීමෙන් අත මෙදෙන්න එයාගේ හිත නැඹුරු වෙන්න ඕනේ. හිත නැඹුරුලා නැහැ කියලා කියන්නේ තාම යාට පෙලීම මොකද්ද කියලා තේරෙලා නැහැ පින්වතුනි. මොකද පෙළීම හරියට තේරුම් ගත්ත නම් යමෙක් ඒ පෙළීමෙන් නිදහස වෙවි ඉතුරු ජීවිත කාලය ගත කරන්න ඕන කියන තැනට කවදාකවත් එයාගේ හිතපත් වෙන්නේ නැහැ. එයා දරන් ඉන්න අදහස සම්පූර්ණයෙන් වෙනස් වෙනවා පින්තනෙ. පෙළීම සම්බන්ධයෙන් එයා ක්‍රියා කරන විදිය එතනින් එහාට වෙනස් වෙනවා. මෙතුවක් කාලයක් කරගෙන ආපු ක්‍රමවේදය අසාර්ථකව පින්තනෙ යාට වැටහෙනවා පෙළීම හරියට තෝරගත්ත නම්. එහෙනම් තාම පින්තනෙ මිනිස්සෙක් ඉන්නවනම් ඒ ඔබ වෙන්න පුළුවන්. ඔබට තාම පෙළීමෙන් නිදහස් වීමේ යන ගමන නිය ඕකේ වගේ දැනෙනවා නම් ඒකෙන් මොකක් කරන්න ඉතින් පෙළෙනවා ඉතින් පෙළෙනවා ඉතින් වෙලෙ නිදහස නේද ඔන්නකොට හිතෙනවා නම් පින්වතුනි මට නම් විශ්වාස නැහැ ඔබට තාම පෙළීම කෙනෙක් හරියට අවබෝධලා තියෙනවා කියලා. ඥානදී බුදුහාමුදුරගේ දේශනාව හිස ගිනිගත් එකක ගිනිනිවන් වාසේ ඔබ එහෙමද කටයුතු කරන්නේ කියන්නේ. දැන් ඔබේ ඔළුව ගිනිගත්තොත් ඔබ මොකද කියන්නේ? ඔළුවෙන් ඉතින් ගිනි ගන්නවා අපේ හන්ද. ඒක මොකද කරන්නේ? ඔළුව ගිනි ගන්නවා. දැන් පොඩ්ඩක් ඉතින් ඒකට මොකක් හරි ඌලඟ අල්ලලා හරි මොකක් හරි දුවලා හරි බේරෙන්න මොනා කරන්නේ? මේලා පොඩ්ඩක් ඉතින් මොකක් හරි කරගන්න දේ වෙලා හරි. ඔළුව ගිනි ගන්නද මොකෝ කරන්නේ? එහෙම කියනවද කවදාකවත්? ඔළුව ගිනි ගත්තොත් මේ දැන් පිස්සු ඇදලා වගේ දුවන්න නැති වෙද පින්වතුනි? එහෙට මෙහෙට 17 ඔළුව ගිනි ගන්න ඕනේ නැහැ. නිගමනට පින්වතුනි ඔබේ කෙස් ගහක් ගිනි ගන්න පටන් ගත අර ඔබට එන්නේ නියන් අර කෙස් පිලිච්චෙන පිච්චෙන සුවඳ ඒ සුවඳ ඒවත් ගඳ ආන්නේ ගඳ එනකොට ඔබ කොච්චර බය වෙනවද? අල පුරුදු ගඳක් එන්නේ මෙදී ආන්නේ ගඳ එනකොට ඔබ කොච්චර බය වේද? ඔබේ ඔළුව හරින්න එක එන්න පටන් ගන්න. එච්චර ඕනෙත් නැහැ. ඔය ඔබ අතර ඉන්න කාන්තාවද විය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කවුරු ඇවිල්ලා විහිළුවට වගේ ඔබ හිතන්නේ ඔබ දිගට කොණ්ඩේ වවාගෙන ඉන්නවා කියලා. දිගට කොණ්ඩේ වවාගෙන ඉන්න කැමැති ඔබේ ඇවිල්ලා කෙස් කොණ්ඩේ කොට වෙන්න කපනවා. කෙස් ටික කපනවා කොට වෙන්න. ඔබ නිින්දේ දෙතනින් පස්සේ. ඇහැල්ලා බැලින්නම් කොණ්ඩේ කපලා ඔබේ. ඔබ කැමැත්තෙන් කරපු එක නෙමෙයි කවුරු හරි කරලා ගිහිල්ලා. දැන් කොහොමද බලන්නේ හැංගීම? දැන් තථාගතයන් වහන්සේ දේශනා කරන්න පින්වතුනි දිගට කෙස් තියෙන කෙනෙක්ගේ ඒ කෙස් කපන කැපුවාසේ මේ දුකෙන් අත මිදෙන්න උත්සාහ ගන්නවා කියලාද සෝතාපන්නේ? ඒ මට්ටමින් සෝතාපන්නේ උත්සාහ කරන්න කියලාද? ඔබ කල්පනා කර බලන්න ඒ වගේ වෙලාවද ඔබ කොහොමද කටයුතු කරන්න කියලා මොන තරම් ඔබ කම්පා වේද කියලා. පිරිමි කෙනෙක් වුණත් හිතලා බලන්න ඔබ හොඳට කොණ්ඩ මෝස්තරේම දාලා ඉන්න ඔබ කැමති නම් ඔය කොණ්ඩේ ලස්සනට කරලා තියාගන්න. ඉතින් ඔබ නැගිටලා බලද්දි කවුරු හරි ඔබ හිස බූගාල ගිහිල්ලා. මේ මගේ වගේ. ඇහැල්ලා බලින්නම් ඔබ ලස්සනට හොඳට කොණ්ඩ මෝස්තර දාලා අර කට් එකයි මේ කට් එකයි දාලා පාට කරලා ජෙල් ගාලා ඔක්කොම කරලා තිබ්බක දැන් කවුරු හරි බූගාල ගිහිල්ලා. කේස් ටික තියෙනවා ඇඳේ එයා පැත්තේ බිම් වැටිලා. දින ඔබට ඇහැල්ලා බැලුවට පස්සේ ආ එහෙම මායින් නිින්දයයි නේද? සතියක් විතර. සිහි නැතුව. දැන් බලන්න බුදුහාඳුනගේ උපමාව එහෙමද කියලා. කෙනෙක් දුකෙන් නිදහස් වෙන්න කොයිතරම් අරගලයක් කරන්න ඕනද කියලා. කොයිතරම් උනන්දුවක් වීරයක් තියෙන්න ඕනද කියලා. උන්වහන්සේ දේශනා කරන්න පින්වතුනි. හිස ගිනි ගත්තාම මිසක් කෙස් ටික කපලා දැම්මම වෙන පීඩාව ගන්න නෙමෙයි. ඔළුව ගිනි අරගෙන. දැන් ඒතර කෙස් ටිකට මොකද වෙන්නේ? කෙස් විතරද ඒතර හානියටපත් වෙන්නේ? ඔළුව. ඔළුව ගිනි ගත්තොත් පින්වතුනි යමෙක්ගේ ආන් කියන්නේ ඔබ නිකන් හිතලා බලන්න ඔළුවක් ගිනි අරන් තියෙන. ඔබ නිකන් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා හිටගෙන බලන්න පින්වතුනි ඔබේ ඔළුව ගිනි ගත්තොත් නිකන් කොයි වගේ චිත්‍ර රූපයක්ද මැවෙන්නේ කියලා. ආන් මේක වෙලා තියෙන වෙලාවේ ඒ වගේ සිදුවීමක් වෙලා තියෙන වෙලාවක පින්වතුනි ඔබ මොන තරමටද ඒ ගින්න නිවා ගන්න වෑයම් කරන්නේ? ආන් ඒ වගේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබ සෝතාපන්න වෙන්න උත්සාහ ගන්න ඕනේ කියලා. එහෙනම් පින්වතුනි මේ පීඩාව කියන එක පෙළීම කියන එක ඔබ හරියට දැකගත්තා නම් ඔය පීඩාවෙන් සදාහටම නිදහස් වෙන්න ඔබ මොනතරම්නම් වෑයමක් වීරයක් උත්සාහයක් දරයිද කියන ඔබ ඔන්න ඔය උපමාවෙන් පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. මොකද සෝතාපන්න ඵලය කියලා කියන්නේ පින්වතුනි පීඩාවෙන් නිදහස් වෙන්න ආරම්භයක් ගන්න තැනනේ. නිදහස් වෙන්න හැවත් පීඩාව දුරු කරගන්න. පෘථග්ජනෙක් දන්නේ මොකද්ද? පීඩාවක් ආවහම ඒකෙන් නිදහස් වෙන්න. හැමදාම කර කර ඉන්නවද? ටයරයට උලංග ගන්න වගේ තමයි. උලංගග හැමදාම දුවනවා. කවදාකවත් ප්‍රශ්න සිදෙන්නේ නැහැ. මොකද ප්‍රශ්න තාම දැක්කේ නැති නිසා. දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්දුන ඔබ ඇත්තටම මේ පීඩාව කියන එක අඳුනනවද කියලා. ඔබ ඇත්තටම පිළිම අඳුනනවද? ඒ කියන්නේ ඔබ ඇත්තටම අනිච්ච දැකලා තියෙන්නේ. පිළිම හරියට දැක්කනම් පින්දුන ඔබ ඔතනින් නිදහස් වෙන්න ඔය දරණ වෑයම හරියද? ප්‍රමාණවත් දෙයක. කල්පනා කරලා බලන්න පින්දුන කරලා ඇති වැඩකුත් නැහැ නොකර ඉන්නත් බෑ. ඕක ඔබට හරියටම තේරුණා නම් ඕක ඔබට හොඳටම ප්‍රත්‍යක්ෂ වුණා නම් පින්වතුනි ඔබ මොන මට්ටමකටද නැවතත් ඒ කරලා ඇති වැඩක් නැති වැඩේ කරන්න උනන්දු වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා මට කියන්න බලන්න. වැඩක් තියෙනවා ඒක කරලා වැඩක් නැහැ. ඔබ කොච්චර උනන්දුවක් ගන්නවද ඒ වැඩේ කරන්? දිගරම් කරගෙන යන්න. නොකර ඉන්න බැරි නිසා කරනවා විනා ඔබ කවුරුරට කැමැත්තෙන් මේ වැඩේ කරයිද? දවහල දිනන බිනේ සෝතාපන්න ඵලයේදී පහ වෙලා යන සංයෝජන ධර්මයක් තියෙනවා විචිකිච්ඡාව කියලා. ඒකම විකෘති වැඩවලට තියෙන කැමැත්ත පහ වෙලා යනවා. මොකද විකෘති වැඩව කියලා අපි අදහස් කරන්න මෙතන අපිට මේක තේරුම් ගන්න පුළුවන් මේ විදිහට. යම් වැඩ කොටසක් තියෙනවා පින්වතුනි කරලා ඇති වැඩක් නැහැ. නොකර ඉන්නත් බෑ. මට කියන්න. ඔන්න ඔය ඇත්ත ස්වභාවය තේරුම් ගත්තා නම් ඒ මනුස්සයා තවදුරටත් කැමැත්තෙන්ද ওই ටික කරන්න කියලා? මම ඔබට උපමාවක් දෙන්න. පින්වතුනි ඔබ හිතන්න ඔබට මොකක් හරි වාදනයක් දෙනවා. හරිද? යකඩ භාජනයක් දෙනවා ඔන්නෝක පුරවන්න කියලා වතුර වලින්. කෝප් එකක් දෙනවා වතුර ටිකක් එකේ මෙන්න මේකේ පුරවන්න කියලා. ඒ භාජනේ යට පින්නුතුනේ අපි හිලක් කපලා තියෙනවා. ඒ වතුර භාජනයට හිලක් කපලා තියෙනවා. දැන් ඔබට කියලා තියෙනවා මේ භාජනේ පුරවන්න කියලා වතුර වලින්. පිරෙව්වේ නැත්තම් පින්නුතුනේ ඔබට රජතුමා රටේ රජතුමා දඬුවම් දෙනවා. කස පහරවල් 100ක් ගහනවා. කසපහරවල් 100ක් ගහන මොක්කලේ නැත්තන්ද? ඔය වාදනේ පිරෙව්වේ නැත්තම්. හැබැයි වාදනේ යට පින්දුනේ අඩිය කපලා තියෙන. සම්පූර්ණයෙන් නෙමෙයි කිමු. අපි සාමාන්‍යයෙන් ලොකුවට අඩිය කපලා තියෙන. එතකොට ඔබ කර කෝප්පෙන් බින්දින වතුර දාද්දී ඒකෙන් 120ක් විතරක් ඉතුරු වෙලා ඉතුරු ටික ඔක්කොම එළියට හලාගෙන යනවා. ඒර ටිකක් හරි ඔබ ප්‍රමාද වුණොත් පින්දුනේ ඊළඟ වතුර කෝප්පේ දාන්න. සියර 20ක්වත් වතුර ඉතුරු වෙන්නේ නැහැ දාපු කලින් දාපු ප්‍රමාණය. කොහොමත් ඔබ ඔයක කටගාවටම පුරවලා ඊට පස්සේ තමයි ඔබ රජතුමාට කියන්නේ ස්වාමීනි මම මේක පුරවලා ඉවරයි ඇවිල්ලා බලන්න දේවයන් වහන්සේ කියලා. දැන් රජතුමා රජවාසලෙන් බැහැගෙන ඇවිල්ලා පින්න ඔබ පුරවපු කලේ දිහා බලද්දි ඒකේ වතුර තියේද ඒ වෙලාවට? තිබ්බේ නැත්තම් පින්න මොකද කරන්නේ? කස පහරවල් 100ක් ගහනවා. රජතුමා ඔබට ඉන්න දෙන්නේ ඔහම කසපාරවල් ගහන්න නැතුව රජතුමාට පේනෝ ඔබ ඒ කලේ පුරවන්න උත්සාහ ගන්නවා කියලා. කලේ පුරවන්න උත්සාහ ගන්න තාක් කල් රජතුමා ඔබට දඬුවම් දෙන්නේ නැහැ. හැබැයි ඔබ නැවැත්තුවොත් ඒත් කසපාරවල් ගහනවා. ඒත් දඬුවම් දෙනවා. එහෙනම් දඬුවම් දෙනවා එක්කෝ ඔබ ඕක පුරවණක නැවැත්තුවොත් පින්වදිනේ කලේ පිරිලා තියෙනවා. ඔබට පුරවණක නවත්තන්න පුළුවන් කලේ පිරුණොත් විතරයි. පිරුණාට පස්සේ රජතුමාට එන්න කියනවා නෑවිල බලන්න මෙන්න රජතුමනි මම කලේ පුරවලා තියෙනවා. ඕක කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ කලේ පුරවලා නා. ඒ වුණොත් විතරයි නවත්තන්න පුළුවන්. ඒගෙන ඔබ නවත්තපු ගමන් පින්විත රජතුමා එනවා රජවාසලෙන් බැහැලා. නවත්තු ගමන් එනවා මොකටද? ඒ ඔබ නවත්තන්නේ ඇයි? පිරිලා කියලා කියන නිසා. නවත්තු ගමන් රජතුමා එනවා. හැබැයි ඇවිල්ලා බලනකොට පින්විතේ කලේ පිරිලා නැත්තම් අනේ වාරකමකට කස පහලව 100ක් ගහනවා. දැන් මට කියන්න ඔබ. ඔබ දැන් මේ කලේ පුරවන්න හරි ආසාවෙන්ද? චාෂෝක් වැඩක් අම්මුණාද නම්මට. එකයි දෙකයි තුනයි එක බිඳුව හරි සතුටින් දැන් ඔය කලේ පුරවන්න. දන්න කෙනාටත් එන්න කියලා. එන්න එන්න මේ ෂෝක් වැඩක් තියෙනවා අපි ඔක්කොම හැමෝම එකතු වෙලා කරන්න. එන්න එන්න. ඔබ කොහොමද වැඩේ කරන්නේ? නැත්නම් මිනිහ දන්න කෙනෙක්ටවත් ඔය පැත්ත පලාදකවත් ඔබ එන්න දෙන්නේ නැද්ද? පරම හතුරටවත් පින්තුනි ඔබ ඔය දේ නම් සිද්ධ නොවේවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද ඒ වෙලාවට? මොකද ඔබ හොඳටම දන්නව නේද පින්තුනි නැවැත්තුවොත් කසපාරවල් කන්න වෙනවා. මොකද කවදාකවත් ඔය කලේ පුරවන්න බැරි නිසා. හැබැයි නවත්තල ඉන්න බෑ. මොකද නැවැත්තුවොත් රජතුමා එනවා. ඒ නිසා අනිවාර්යෙන් පුරවන්නත් වෙනවා. දැන් ඔබට පින්තුනි කොච්චර හති දැම්මද කෙලින් නැගිටගෙන ඉන්න බැරි වුණත් පින්තුනි ඔබට සිද්ධ වෙනව නේද ඔය කලේ පුරවන්න? කැමැත්තෙන්ද කරන්නේ? මට කියන්න බලන්න. ආසාවෙන්ද ඔය වැඩේ කරන්නේ? අනේ මේ තරම් වාසනාවක් මට ජීවිතේ කවදාවත් හම්බුන්නේ නැහැ නේ. එන්නේ එහෙම නැහැ කවුරුත් මගේ කලේ අල්ලලා මං තනියෙන් පුරවනවා මේක. අහෝසුකං කියේක පින්තුනි ඔබ කලේ පුරවනවා. නැත්තම් පින්තුනි නියම වියරු වැටිලා වගේ. අයියෝ මොකද්ද මට මේ වෙච්ච විනාශේ? අයියෝ කවුද මම මේකෙන් ගැලවෙන්නේ? අනේ නැද්ද කවුරුත් ඇවිල්ලා මාව මේකෙන් නිදහස් කරන්න? අනේ ඇයි මේ රජතුමානේ මෙහෙම දේවල් හිතෙන්නේ? ඕ වගේ දේවල් නෙමෙයි මම ඔබට හිතෙන්නේ එතනින් එහාට. පින්තුනි ඕන ඔය වගේ තමයි. මොකද ඔය වැඩේ කරලා ඇති වැඩකුත් නැහැ. හැබැයි නොකර ඉන්නත් බෑනේ. කරලා වැඩක් නැහැ මොකද කවදාකවත් කලේ පිරෙන්නේ. නොකර ඉන්න බෑ. ගුටි කන්න වෙනවා. නැත්තම් කසපාරවල් කන්න වෙනවා. ඉතින් පීඩාව නැත්තම් පෙලීම කියලාගෙන ඔන්න ඔයගේ ස්වභාවයක්. ඉතින් මම ඔබෙන් අහන්නේ පින්තුනි ඔබ කල්පනා කරලා බලන්න ඔබට පෙලීම කියන එක ඔය මට්ටමට තේරලා තියෙනවා කියලා. නැත්තම් ඉතින් පෙලීම කිව්ව කියලා පින්තුනි පෙලීම තේරලා නැහැ. ඔබට පුළුවන් පෙලීම ගැන ආයේ මුළු ලෝකෙටම බන කියන්න. ඔබ කල්පනා කරලා බලන්න ඔබ පෙලීමෙන් නිදහස් වෙන වෙලාවල් වලට ඔබ ගත කරන ජීවිතය තුළ ඔබට ඔය කියන අවබෝධය ලැබිලාද තියෙන්නේ කියලා. ඒගෙන ඔබ සාමාන්‍යයෙන් ගත කරන ජීවිතය තුළ පින්වතුනි ඔබට පෙලීම හිතට දැනෙනකොට පෙලීම එනකොට හිතට එව නැත්නම් ආශාවද දැනෙන වෙලාවට පින්වතුනි ඔබට කල්පනා එනවාද ආ දෙයියනේ මොකක් මම මේ කරන්නේ මොනවාද මම මේ කරන්නේ මොකක් මම මේ කරන පිස්සුව ආශාවද දැනනවා පින්වතුනි අය යන්තම් අර කලේ පිරිනව වගේ පේනකොට මම පිස්සුවෙන් වගේ අර කලේට මොකද 80%ක් වතුර බහැලා යනවා 120ක් වතුර ඉතුරු වෙනවා. දැන් ඔබ එන හිතන්න බලන්න මේ කලේ පුරවන්න කොච්චර වේගයකින් වතුර දාන්න ඕනද කියලා. ඉතින් වියරුවෙන් වගේ ඉතින් වතුර දාලා තොර තෝංචියක් නැතුව හුස්ම ගන්නව නැතුව වතුර දාලා යන්තම් අර කටගාවට පිරීගෙන එනකොට හරි සහනයක් දැනෙනවා. අන්න පිරුණා වගේ. හැබැයි දැන් නවත්තන්න පුළුවන්. ඔබට කොයිලාවක අපින් කටගාවට වතුර පිරුණත් නවත්තන්න පුළුවන්ද? ඇයි නවත්තන්න බැරි? කරලා වැඩක් නැති නිසා. ඔක කවදාකවත් පිරෙන කලයක් නෙමෙයි. එන අනිවාර්යෙන් පිටින ඔබට කසපාරවල් කන්නම වෙනව නේද? එන ඔබේ හිතට සතුටක් එනවා දැන් ඔය වැඩේ කරනකොට. දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්තුනේ ඔබ ওই ජීවත් වෙන ලෝකයේ තුල ඔබට කරන්න සිද්ධ වෙලා තියෙන දේවල්. හෝ ඔබ කරන දේවල් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔබ කරන දේවල් ඕජාතියව නෙමෙයිද කියලා. අරයල මෙයලව සතුටු කරන්න ඕනේ. ඒ මෙහෙ යන්න ඕනේ. අරව කරන්න ඕනේ මෙව්ව කරන්න ඕනේ. සාමාන්‍ය මට්ටමින් ගත්තොත්. නෑදෑය සතුටු කරන්න ඕනේ. දූ දරුවෝ සතුටු කරන්න ඕනේ. අමු දරුවෝ සතුටු කරන්න ඕනේ. යාළුවෝ සතුටු කරන්න ඕනේ. පාටි දාන්න ඕනේ. නැද්ද? ගෙවල් දොරවල් නඩත්තු කරන්න ඕනේ. වාහන ඒවා නඩත්තු කරන්න ඕනේ. කීයක් දේවල්ද පින්නතුනි? මට එක දෙයක් ඔබ පෙන්වන්න කරලා ඇති වැඩක් තියෙන. මෙන්න මේ දේ නම් අපේ හඳුන්නේ කරලා වැඩක් තියෙනවා මොකද ආයේ කරාට පස්සේ ආයෙ කරන්න ඕනේ නැහැ කියලා. මට එක දෙයක් ඔබ පෙන්වන්න පින්නතුනි. මෙන්න මේ දේ අපේ හඳුන්නේ කරාම ඉවරයි ආයෙ කරන්න ඕනේ නැහැ කියලා. එක දෙයක් මට පෙන්වන්න එහෙම. දව කල්පනා කළ බලන්න මෙතන ඔබට අනිත්‍යතාවය වැටහිලාද කියලා. ඒක ඔබ අවුරුද්දක් දෙකක් තුනක් පහක් 10ක් 15ක් 20ක් අවුරුදු 500ක් පින්නේ මේ අනිත්‍යතාවය ගැන බණ ඇහුවට බුදු කෙනෙක්ගෙන් හරි කමක් නැහැ බණ ඇහුවත් පින්නතුනේ. ඔබට තාම ඔන් ඔය කියන වැඩපිළිවෙල ගැන හිතේ කැමැත්තක් හටගන්නවා නම් ඔබ කොහොමද කියන්නේ ඔබට අනිත්‍යතාවය අවබෝධ වෙලා කියලා? මොකද අනිත්‍යතාවය අවබෝධ වෙනවා කියලා කියන්නේ පින්නතුනේ පළවෙනි අවබෝධය තුළ යමෙක් සෝතාපන්න ඵලෙ පිහිටනවා. අනිත්‍ය අවබෝධ වුණා කියලා කියන්නේ සෝතාපන්න ඵලෙ පිහිටියා. පූර්ණ අවබෝධය නෙමෙයි, පළමු අවබෝධය. පළවෙනි අවබෝධය දිපින්නතනේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන දස සංයෝජන ධර්ම වලින් පළවෙනි තුන ගැළවිලා යනවා. ඒ කවදාකවත් නොවෙන්න. ඒ තුනේ තියෙන එකක් ගැනයි මම මේ කතා කරන්නේ, විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියලා කියන එක පිළිබඳව මෙන්න මේ විදිහට තේරුම් ගන්න. මේ කරලා ඇති පළක් නැති නමුත් නොකර ඉන්න බැරි යම් වැඩපිළිවෙලක් ඇද්ද, ආන් ඒ වැඩපිළිවෙල යමෙක් කැමැත්තෙන් නම් කරන්නේ, පින්නේ ඒ කෙනාගේ හිතේ විචිකිච්ඡාව ගැලවිලා ගිහිල්ලා නැහැ. තාම ගෙඩි පිටින් පින්නතුනේ ඒ සංයෝජන ධර්මයේ එහෙම්මම තියෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න, ඔබ ඔබෙන් අහගෙන කරලා වැඩක් නැති නොකර ඉන්න බැරි වැඩපිළිවෙලවල් ඔබ කරන්නේ නොකර ඉන්න බැරි කම නිසාමද, නැත්නම් ඇත්තටම ඔබ ඒවා සතුටින්ද කරන්නේ කියලා? ඕකෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් පින්තුනේ, මම කියන්නේ 100%ක්ම කියලා. මොකද වැරදව අපර තේරුම් ගන්නත් පුළුවන් ඒක. ඒකයි මම කියන්නේ කාරණාව 100%ක් හරි පින්තුනේ. හිතේ විචිකිච්ඡාව නැත්නම් ඒක න අනිවාර්යෙන් සෝතාපන්නවත් ඵලයේ පිහිටයින කෙනෙක්. ඒ නිසා බලන්න, සමහරට චතුර්ථ ධානයේ හිත දියුණු කරගත්ත උත්තමයෙක් ඉන්නව වෙන පුළුවන්. හැබැයි තම පෘථග්ජනයි. ඒ කෙනාගේ හිතේ විචිකිච්ඡාව පහ වෙලාද? පහ වෙන දේ තම හිතලවත් නැහැ. සංයෝජන ධර්ම පින්දින ගැලවෙන්න පටන් ගන්න ආර කුලක ඉපදිච්ච මොහොත ඉඳන්. ඒකයි කවදාකවත් තියෙන්නේ දෙපාරක් ඔබේ විචිකිච්ඡාව ගැලවිලා යන්නේ. මුළු සසරටම එකපාරයි පින් ඔය සංයෝජන ධර්මයේ ගැලවිලා යන්නේ. ඔබ කල්පනා කරලා බලන්න, අර කලින් කියපු જાතිය වැඩ කරලා වැඩක් නැති නමුත් නොකර ඉන්න බැරි ඕම් ඔය જાතිය වැඩ පින් උතුනේ මහදේ જાතිය වැඩ. කල්පනා කරලා බලන්න, අපි තාම ටිකක් කතා කරමු මොනවාද ඒ જાති වැඩ කියලා. බලන් කියන්නේ කරන ධර්මයක් කරන්නේ ඕවා තමයි. සීලෝ අபிසංකරණයෙන් පින්නතුනේ ඔන්න ඔය කියන தත්තේට තියෙන වැඩ ඔය ඔක්කොම තියෙන. සීලුම අபிසංකාර. කරලා වැඩක් නැහැ නමුත් නොකර ඉන්න බෑ. ඕම් ඔය දේවල් ඔබ කරන්නේ කැමැත්තෙන් නම්. ඒ වර තියෙන කැමැත්ත ඔබේ හිතේ පහ වෙලා ගිහිල්ලා නැත්තම් පින්නතුනේ. එහෙනම් ඔබේ හිතේ විචිකිච්ඡාව පහ වෙලා තියෙනවා කියලා අපි අපිට පිළිගන්න බෑ. හොඳට කල්පනා කරලා බලන්න. අපි නිගමන ගමු උදාහරණ කීපයක්. ඔබ කැමති යම් කෑමක් කන්න. හරිද? මොකක් හරි කෑමක් කන්න ඔබ කැමතියි. ඔන්න ඔය කෑම දැන් ඔබට මොකක් හරි නිමිත්තක් ආවා. කවුරු එක කනව දැක්කා. නැත්නම් කොහේ හරි පත්තරයක දැක්කා, ඇඩ් එකක දැක්කා. නැතනම් කවරේ කතා කරන ඇහුණ එක ගැන හෝ නැත්නම් ඔබට එකපාරට මතක් වුණා. එහෙම නම් පුළුවන් එකපාරට මේ කිසිම සම්බන්ධයක් නැතුව දෙක පාර දේවල් මතක් වෙනවා. අනේ කොහේ හිටියද මන්ද ඉබේට පහළ වුණා වගේ ඔබට ඒ ඇඟෙන අවස්ථාව තියෙන මන්ද නැහැ කොහෙන් ඒක ආවද කියලා එකපාරට මට හිතුණා ඒක ඕන කියලා. ආන් ඒ හිතට ආපු වෙලාවට පින්වතුනි මොකක් කරා අපිට බිස්කට් එකක් කියලා. ඔබට ඒක මතක් වෙන වෙලාවට දැන් ඔබේ හිතේ උන හැඟීමක් පහළ වෙලා තියෙනවා මට ඒ බිස්කට් එක කන්න ඕන කියලා. දැන් ওই බිස්කට් එක කන්න ඕනේ කියලා ආපු අදහස තණ්හාව නිසා හටගත් එකක් නෙමෙයිද? ඔය පීඩාව නෙමෙයිද? පින්න ඔය පෙලීමක් නෙමෙයිද? කොහොමද දන්නේ ඔක පෙලීමක්ද නැද්ද කියලා? බිස්කට් එකක් කන්න ඕනේ කියලා ආපු අදහස පෙලීමක්ද නැද්ද කියලා කොහොමද දන්නේ? ඉස්සෙල්ලා අපි ඒක තෝරගන්න එපේ. කුසට ආහාරක් නම් ඕනේ පින්න එක බිස්කට් වෙන්න ඕනේ නැනේ. ඒ බඩගිනි නිවෙන බිස්කට් වලින් විතරද? අමුතු සත්තු ජාතියක්ද? බිස්කට් වලින් විතරයි බඩගින්නේ නෙවෙයි, එහෙම එකක් නැහැ. බිස්කට් බක්සක සත්වයෝ කියලා ජාතියක් නැහැ නේ. එහෙනම් බිස්කට් කන්න ඕනේ එහෙම එකක් නැහැ පින්වතුනි. නමුත් ඔන්න ඔබට හිතුණා මේ බිස්කට් එක ඕනේ කියලා. එතන ඔබට තියෙනවා වෙන චොයිස් එකක්. අපි දුම් සුදු බත් තියෙනවා. බත් ටික බත් අඹල තියෙනවා. ඒ බත් ටික කන්න. බඩගිනින් බත් බලින බත් ටික කන්න. බිස්කට් නැද්ද? දැන් ඔය බඩගින්නටද ඔය කැම ඉල්ලන්නේ? හොඳට බලන්න මෙන්න මේවා ඔබේ ජීවිතය ඇති ඕන තරම් ඔබ අල්ල ගන්න මේවා. ඒකයි මං කිව්වේ ප්‍රායෝගිකව ප්‍රශ්න විසඳන්නයි අපි මේ දේශනාව කරන්න උකට. ප්‍රායෝගික ප්‍රශ්න විසඳන්න ඕන නිසා අපි මේ ප්‍රායෝගික ප්‍රශ්නයක් ගන්න ඕනේ විසඳන්න ඉතින්. දැන් අභිධර්මයේ නැහැ නේද මේ ප්‍රායෝගික ප්‍රශ්න? ඔය හිතේ හටගන්න චෛතසික මොනවාද? ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒක සෛද්ධාන්තික ප්‍රශ්නයක් වෙනවා. ඔබට පහළ වෙන චිත්ත වීතියේ චිත්තක්ෂණ කීයක් තියෙනවද? ජවන කීයක් දුවනවද? ඔය ඔක්කොම මේ සෛද්ධාන්තික ප්‍රශ්න. ඔය එකකින්වත් ඔබේ ප්‍රායෝගික නිවන් මඟ වැඩෙන්නේ නැහැ. නව නිවන කියලා කියන්නේ ප්‍රායෝගික දෙයක්. ප්‍රායෝගිකව වඩන නිවන සෛද්ධාන්තිකව පැහැදිලි කරන්න පුළුවන් අභිධර්මයෙන්. මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් උණු වතුරයකට ඇඟිල්ල දැම්මම මොකද වෙන්නේ පින්වතුනි? සෙල්සියස් අංශක 100කට රත් කරපු උණු වතුරයකට ඇඟිල්ල දැම්මම මොකද වෙන්නේ? අත පිච්චෙනවා. ඒක ප්‍රායෝගිකද නැද්ද? ආන්ගේ වෙන ප්‍රායෝගික සංසිද්ධිය පැහැදිලි කරන්න පුළුවන් පින්වතුනි රසායන විද්‍යාවෙන්, නැත්නම් භෞතික විද්‍යාව පාවිච්චි කරලා. ඒක ඉගෙන ගන්න ඉස්කෝලේ යන්න ඕනේ. හැබැයි රත් කරපු වතුරයකට ඇඟිල්ල දැම්මම අත පිච්චෙනවා කියලා ඉගෙන ගන්න තේරුම් ගන්න ඉස්කෝලේ යන්න ඕනේද? ඔබ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්තේ වතුරයක රත් වුණාම, නැත්තම් කේතලයක් රත් වෙලා තියෙනකොට ඇඟිල්ල ගෑවුනොත්, අත ගෑවුනොත් පිච්චෙනවා කියලා ඉස්කෝලේ ගියා දෙක ඉගෙන ගත්තේ. මේක ඔබ ජීවිතේ ලා ඉගෙන ගත්තේ. ඒක common sense. පොඩක් කල්පනා කරලා බුද්ධිය යොදවලා බැලුවම තේරෙනවා ඒක හරි කියලා. නමුත් ඒක වෙන්නේ ඇයි කියලා පින්වතුනි අපිට පුළුවන් විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව පාවිච්චි කරලා පැහැදිලි කරන්න. ශක්තිය දුන්නහම ඒ ශක්තිය වතුර අණු විසින් උරා ගන්න ලබනවා. ඊට පස්සේ ඒ අණු ඒ පරමාණු වටේ තියෙන ඉලෙක්ට්‍රෝන බොහොම ඉහළ කක්ෂවලට නගින්න පටන් ගන්නවා. උන්ට ඒවා බොහොම සක්‍රීය වෙනවා. ඒවල චලනය වේගය වැඩි වෙනවා. ඒ අණුවල ඒ පරමාණු බොහොම වේගෙන් චලනය වෙන්න පටන් ගන්නවා. ආන එතකොට ඒකට ඇඟිල්ල දැම්මහම ඒ ඇඟිල්ලේ තියෙන අණුවලට ඒ වලින් පහර එල්ල වෙද්දි ඒ ඇඟිල්ල ඒ හැම හැදිලා තියෙන අණුවලට විනාශයක් හානියක් සිද්ධ වෙනවා. නැත්නම් ඒ සෛලවලට හානියක් සිද්ධ වෙනවා. ඔය ආදි වශයෙන් පින්වදින ඔබට ඒක විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව පාවිච්චි කරලා. නමුත් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව තියෙන ඕවා තියෙන්නේ ප්‍රායෝගික ලෝකයේ වෙන දේවල් පැහැදිලි කරන්න මිසක් ඒක ප්‍රායෝගික, ඒක ප්‍රායෝගික නෙමෙයි. ඒක නෙමෙයි ප්‍රායෝගිකය. ඒක ඒක සිද්ධාන්තය. ඉතින් ඔය විද්‍යාවල් මිනිස්සු පාවිච්චි කරන්න පටන් ගත්තේ මෙන්න මේ ඇහැට කන්ට පේන තියෙන දේවල් කොහොමද එහෙම වෙන්නේ කියලා මිනිසුන්ට තේරුම් ගන්න ඕනේ වුණාම තමයි මිනිසු පරීක්ෂණ පරිශන කරලා ඊට පස්සේ සිද්ධාන්ත හදාගත්තේ. ඒවා තේරුම් ගන්න. ඒවට සමීකරණ හදලා, ඒවට මූල ධර්ම ගොනු කරලා, උපකල්පන පාවිච්චි කරලා අන්න එහෙම ක්‍රමයක් තිබෙන්නේ හැදිලා ආවේ. නමුත් ප්‍රායෝගික ජීවිතය තුළ පින්වතුනේ එන ප්‍රායෝගික ප්‍රශ්න පාවිච්චි කරලා තමයි ඔබට මේ වැඩේ කරගන්න වෙන්නේ. ඒක තමයි ලේසිම ක්‍රමය. දැන් නම් කල්පනා කරලා බලන්න. ඔබේ හිතට පීඩාවක් ආවහම නැව පීඩාව කියලා යුක්තියක් ගත්තාම ඔබ හිතන්න එපා එකපාරට කවුරු මට බැන්නොත්, කවුරු මට ගැහැව්වොත් මගේ හිතට දුකට ඒ වගේ තර නෙමෙයි පීඩාව. ඒකයි මම කිව්වේ ඔබට බින්දින හිතෙනවා චොකලට් එකක් ගන්න. චොකලට් එකක් කන්න ඕන කියලා හිතෙන වෙලාවට දැන් චොකලට්ම වෙන්න ඕනේ නැහැ. සුදු බත් වලටත් එච්චර නෑ. තඹපු බත් ටිකක් තියෙනවා. ඔබට හිතෙනවා ඒක කන්න ඕනේ කියලා. ඇයි කියලා වම් බඩගින්නටලු. ඉතලාට ඔබට දෙනවා චොකලට් එකක්. ඉතින් මේක කන්නකෝ. ඔබේ ශරීරයට හානියක් වෙන්නේ නැත්තම් බින්දින ඒක කෑවා කියලා. එහෙනම් දැන් ඔබ නෑ නෑ මට තඹපු බත්ම ඕන කියලා ඉල්ලනවා නම්. එහෙනම් එතන තියෙන අපේ ගෙදර ප්‍රශ්නයක්. මොද කුසට ඕනේ ආහාරක්. මේ ශරීරයට ඇතනම් බත් ඕනේ නැහැ නේ පින්වතුනි. බත් ඕනේ නැහැ, පරිප්පු ඕනේ නැහැ, චොකලට් ඕනේ නැහැ, මුකුත් ඕනේ නැහැ. ශරීරෙ මොනවද ඕනේ? ශරීරෙ ඕනේ පෝෂණය. ඛනිජ ලවණ, විටමින්. යදා විගණ ගත ජීව විද්‍යාවට. මොනවද මේ ශරීරයට ඕන කරන පෝෂක පදාර්ථ? ඒක තිබ්බේ නැන්නේ ශරීරයට ඕන කියලා මඤ්ඤෝ කාල බතල කොස්මැල්ලු. මොනවද තිබ්බේ? ශරීරයට ඕනේ කාබෝහයිඩ්‍රේට්. ශරීරයට ඕනේ ප්‍රෝටීන්. ශරීරයට ඕනේ මේද ශරීරය ඕනේ විටමින්. විටමින් A, විටමින් B, විටමින් D, විටමින් E, විටමින් C, විටමින් K. ඕවානේ පින්දිනේ ඔබ ඉගෙන ගත්තේ විද්‍යාවට. කැල්සියම්, මැග්නීසියම්, zinc. ප්‍රයිතින් ශරීරය ඕනේ දේවල්. කොයි දෙනකව කිව්වේ නැහැ මේ ශරීරයට කරවල ඕනේ කියලා. එහෙනම් කරවල இல்ல නේද? ශරීරයේ සොසේජස් ඕනේ කියලා කොයිද ඉගෙන ගත්තේ? හොඳ චීස් දාපු කොත්තුවක් එහෙම සතියකට සැරයක් වගේ ශරීරයට දුන්නොත් ගොඩක් හොඳයි කියලා කොහෙද ඉගෙන ගත්තේ? චිකන් බුරියන් එකක් එහෙම තිබ්බනම් හොඳයි කියලා. රොටියක්, පරාටා එකක්, හොඳ මාළු හොද්දක් එක්ක මිරිසට හදපු. ඔබ ඒව ඉල්ලන්නේ. එහෙනම් ඔබ බින්දුන එකක්වත් ශරීරයට ඕන දේවල් නෙමෙයි නෝ තියෙන්නේ. ඔය තියෙන පිංගුන ඔබේ හිතට ඕන කරන දේවල්. මොකද ශරීරයට තියෙන අවශ්‍යතා හිතට තියෙන උවමනා. මතකද ඉගෙන ගත්තා අවශ්‍යතා සහ උවමනා කියලා දෙකක් ගැන? ව්‍යාපාර අධ්‍යයනයම කරා නම් ඔබට මතක ඇති. අවශ්‍යතා කියලා කොටසක් තියෙනවා, උවමනා කියලා තව කොටසක් තියෙනවා. අවශ්‍යතා කියලා කියන්නේ මේ ශරීරයට අවශ්‍ය කරන දේවල්. සිව්පස්සේ. කුසට ආහාරක්, ඉනට වස්ත්‍රයක්, හිසට සේවනක්, ලෙඩට බෙහෙතක්. ඔය තියෙන මේ ශරීරයට අවශ්‍ය දේවල්. ඒව නැතුව මේ ශරීරය ජීවත් කරවන්න බෑ. එතනින් එහාට යමක් ඕන නම් බින්න ඔය තියෙන ඕමනා. හිත වලටයි ඕමනා තියෙන්නේ. ශරීරේ ඕමනා නැහැ. හිත වලට ඕමනා තියෙන්නේ. ඕමනා තමයි ඕන දේවල් කියලා අපි කියන්නේ. ඕනෑපාකම්. ඕනකම් ඕමනා දේවල්. අරව අවශ්‍ය දේවල් මේව ඕන දේවල්. ඕනකම නැති කර ගැනීම තමයි මෙච්චර කාලයක් කතා කරේ. එහෙනම් මම ඔබට කියන්නේ කල්පනා කරලා බලන්න ප්‍රායෝගිකව ජීවත් වෙන ලෝකේ ඔබට හිතෙනවා චොකලට් එකක් ඕනේ කියලා. චොකලට් එකක් ඕනේ කියලා ඔබට හිතෙන වෙලාවට පින්වතුනි ඔබ බලන්න ඔබට තේරෙනවාද කියලා ඔය පිළීම කොයි හටගත්තේ කියලා. සහ ඔබට මේ පිළීම කෙනක හරියට අවබෝධ වෙලා තියෙනවද කියලා. දැන් මම ඔබට මේ කියලා දෙන්නේ කොහොමද ඒක තේරුම් ගන්න කියලා. චොකලට් එකක් ඕනේ කියන පෙළීම හිතේ ආවට පස්සේ පින්වතුනි ඔබ කල්පනා කරලා බලන්න ඔබට දැන් ඒ චොකලට් එක ඕනේ කියලා ආපු හැඟීම ගැන ඔබේ හිතේ තියෙන්නේ ප්‍රසාදයද අප්‍රසාදයද කියලා. ආයෙත් මං කියන්නම්. චොකලට් එකක් ඕන ඕනේ කියලා හිතුණා ඔබට. දැන් මේ බඩගින්නට නෙමෙයි මේ චොකලට් ඉල්ලන්නේ. ඒක පැහැදිලි. මොකද බඩගින්නට නම් චොකලට් ඉල්ලන්න ඕනේ නැහැ. නේද? තඹපු බත් ටිකක් තියෙනවා. ඒක කන්නකෝ. බෑ බෑ චොකලට් ඕනේ. එහෙනම් ඔය බඩගින නෙමෙයි ඔය ಇಲ್ಲ. නා හරිය රැඟට සීනි ඕනේනේ. හා. එහෙනම් අපි සීනි හැන්දක් දෙන්නම්කෝ. ඒක කාලේ ඉන්නකෝ එහෙනම්. බෑ බෑ චොකලට් ඕනේ. එහෙනම් ඔය චොකලට් ඉල්ලන්නේ ඇඟට නෙමෙයි ඔය හිතරේ නෙමෙයි ඉල්ලන්නේ. හරි. කමක් නැහැ කිව්වොත් චොකලට් ඉල්ලුවා. දැන් මම ඔබට කියලා දෙන්න බින් ඔබට පෙළීම කෙනෙක් තේරුම් ගිල්ලද නැත්නම් අවබෝධ වෙලා තියෙන කියලා තෝරගන්න. පෙලීම තේරුම් ගන්න නම් ඉන්නේ තේරුම් යන අවබෝධය අතර වෙනස තේරුම් ගන්න මෙතන. පෙලීම තේරුම් ගන්න නම් ඉන්නේ පිළි නොබ කියයි. පෙලෙන්නේ තණ්හාව නිසා පෙලීමෙන් නිදහසෙදී ආස්වාදයි ඕන නෝක තමයි සිද්ධ වෙන්නේ කියලා. අපිට දේශනා කරන්න පුළුවන්, පොත් ලියන්න පුළුවන්, කවි ලියන්න පුළුවන්, රින්දු කියන්න පුළුවන් ඕම් ඔය කියන කරුණ අන්තර්ගත කරලා. බණ කියන්න පුළුවන්. පින්වතුනි පෙලීමෙන් නිදහස් වෙනකොටයි ආස්වාද. පින්වතුනි තණ්හාව නිසායි පෙලෙන්නේ. මොකද තොපිලා වෙ කරන්නේ? තණ්හාව දුරු කරගන්න නැතුව. ඔබට ඔහොමත් කියන්න පුළුවන් පින්වතුනි. හැබැයි ඕකෙන් කියන්න බෑ ඔබට පෙලීම අවබෝධ වෙලා කියලා. ඔය පෙලීම තේරිලා කොහොමද අවබෝධ වෙලා කියලා. චොකලට් එක කන්න ඕන වෙලාවට පින්වතුනි ඔබේ හිතරර දැන් ආවන හැඟීම චොකලට් එක ඕන කියලා. ඔබ හො හිතලා බලන්න ඒ ආපු හැඟීම ගැන චොකලට් එකක් ඕනේ කියලා ඔබේ හිතට ආපු හැඟීම ගැන ඔබේ හිතේ තියෙන ප්‍රසාදයක්ද අප්‍රසාදයක්ද කියලා. ඒ කියන්නේ පින්වතුනි ඒ ආපු හැඟීම ගැන ඔබට දැනෙනවා නම් මොකද්ද මට මේ හිතෙන්නේ? මේ මොනවද මේ හිතෙන්නේ? මෙහෙම හිතෙන එක හරි හරි පහත්නේ, හරි නීචයිනේ, හරි නින්දිතයිනේ. මේ පීඩාවනේ මේ හිතේ හටගෙන තියෙන්නේ. මේකෙන් නිදහස ලැබි පළක් තියනවාද? චොකලට් ඉල්ලනකොට හිත මං චොකලට් කාලා වැඩක් තියේද? මේක තේරුමක් නැති වැඩක් නේ. ඔන්න ඔය ටික දිනුම බලන්න ඔබ අවංකවම ඔබට හිතනවාද කියලා. අවංකවම ඔබට ඒක හිතනවාද කියලා කල්පනා කරලා බලන්න. එහෙම නැත්නම් පින්නේ චොකලට් එකක් ඕන කියලා හිතුණාට පස්සේ ඔබට හිතෙන්න පටන් ගන්නෙ කොහොමද දන්නේ චොකලට් එකක් මන්ද හොයාගන්නේ? මල්ලිගාව එකක් තියෙනවා මං දැක්කා මිනිහක සාක්කුවේ දාගත්තා නිදා ගන්නකම් ඉඳලා ගිහිල්ලා කන්න ඕනේ සාක්කුවේ. මිනිහා දන්නා විතර මං කොහේ ගත්තා කියලා. කොහමද රැට? මිනිහා නිදා ගන්නකම් ඉඳලා ගිහිල්ලා සාක්කුවෙන් ගන්න ඕනේ චොකලට් එක. දැන් ඔබට හිතලා ඔය හිතෙන දින අයියෝ මොකද මන් මේ හැගෙන්නේ මන ජරා නීච නිින්දිත හැංගීමක් මන් මේ ආවේ. ඔය ටික නෙමෙයි දැන් ඔය හිතෙන්නේ. කොයින් හරි චොකලට් එකක් හොයාගන්නේ කොහොමද කියලා නොයි තින්නේ බින්දුනේ. එහෙනම් දැන් ඔය ආපු අදහස ගැන ඔබේ හිතේ අකමැත්තක් නැහැ නේද? ඒ කියන්නේ පින්වතුනේ චොකලට් එකක් ඕනේ කියන අදහස ගැන ඔබේ හිතේ ඉච්ඡාවක් නේද ඔය තියෙන්නේ? කැමැත්තක් නේද ඔය තියෙන්නේ? ඒ කැමැත්ත නිසා නේද දැන් ඔබ එතනින් හරි චොකලට් එකක් හොයාගන්නේ කොහොමද කියන එක ගැන කල්පනා කරනවා මිසක් චොකලට් එකක් ඕනේ කියලා ආපු හැඟීමත් එක්ක ෆයිට් කරන්න ඕනේ කියලා ඔබට හිතෙන්නේ නැහැ නේද? නම් චොකලට් එකක් කන එක තේරුමක් නැති වැඩක් කියලා ඔබට තේරෙන්නෙත් නෑනේ. තේරෙන විදිහක් නෑනේ බින්ද. මොකද පෙළීම තේරුම් ගත කියලා කියන්නේ. අනේ පෙළීම අවබෝධ කරගත්ත කියලා කියන්නේ ඔබට තේරෙන්න ඕනේ මේ චොකලට් කාලා කිසි වැඩක් නෑ. ඇයි ඒ? චොකලට් වල සීනි වැඩි. ඒ නිසාද? එතන පස්සේ දිය මේ දිය වැඩි ආව හැදෙන්න පුළුවන්. ඒ නිසාද චොකලට් කාලා වැඩක් නැත්තේ? ඒ පින්වතුනි මේවා වෛද්‍යවරු කියන කතාවක් නේ. මම මේ කියන්නේ නිකම් වෛද්‍යවරු කියන කතාවක් නෙමෙයි. මම මේ කියන්නේ මහ වෛද්‍යවරයා කියපු කතාව මොකද්ද? කාලා ඇති වැඩක් නෑ. හැබැයි නොකා ඉන්නත් බෑ. ඔන්න ඔය කියන කාරණ අපිට ඒ වෙලාවට වැටෙනවද කියලා කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ ඒ චොකලට් එක කන්න ඕනකම හෙවත් ඒ පීඩාව පීඩාවක් විදිහට ඔබට තේරෙනවද කියලා කල්පනා කරලා බලන්න මේ වෙලාවට. ඔබට ફોකස් වෙනවද කියලා කල්පනා කරලා බලන්න පින්වතුනි. ඒ පීඩාව මහා කාලකණි මහා නීච නිින්දිත තුච්ච හැඟීමක් කියලා ඔබට කල්පනා කරලා බලන්න ඒ වෙලාවට ඔබට තේරෙනවද කියලා. එහෙම තේරෙනවා නම් පින්වතුනි ඔබට ඒ වෙලාවේ එක දිග එක වැලට හිතෙන්න ඕනේ කොහොමද චොකලට් එකක් ගන්න පුළුවන් ක්‍රමය මොකද්ද කියලා නෙමෙයි. අම්මගෙන් සල්ලි ටිකක් ඉල්ලගෙන ඕනේ කඩේ වහන්න කලින් යන්න ඕනේ. ඊයේ යනකොට චොකලට් තිබ්බේ නැහැ. අද නම් මුදලාලි කොහෙන් හරි චොකලට් ගෙනල්ලා ඇති. මං ගිල්ල කොහමරි ගන්න ඕනේ. නැත්තම් කොහමරි අද හෝම්වර්ක් ටික හරියට වෙලාවට කරලා ඉවර කරනොත් එimhe තාත්තගෙන් ගිහලා ඉල්ලන්න පුළුවන් තාත්තා මට කියලා තියෙනවා වෙලාවට හෝම්වර්ක් කරලා චොකලට් එකක් දෙනවා. දැන් ඔය හිතන්නේ පින්දුනේ චොකලට් එකක් ඕනේ කියලා හිතිච්ච එක ගැන ඔබේ හිතේ කලකිරීමක් ඇති වෙලාද ඔය එහෙම හිතන්නේ? එහෙම හිතෙන්නේ නැහැ පින්දුනේ චොකලට් එක ගැන කලකිරුණා. චොකලට් එක ගැන නෙමෙයි. චොකලට් එකක් ඕනේ කියලා හිතන හැඟීම ගැන ඔබේ හිතේ කලකිරීමක් නම් තියෙන්නේ. ඒක ගැන ઈચ્છාවක් නැත්තම් ඔබට එහෙම නෙමෙයි හිතෙන්නේ. ඔබට ඒ අදහස ආපු ගමම පිඟින හිතෙන්නේ මොන නින්දිත හැඟීමක්ද මේ ආවේ? තූනොදකින් කියලා ඔබටම හිතෙනවා පිඟින මේ ආපු හැඟීම ගැන. ඔබ ගැන නෙමෙයි. ඒ හිතට ආපු හැඟීම ගැන. ඒ කියන්නේ පිඟුතනේ කරලා ඇති වැඩක් නැති නමුත් නොකරින්න බැරි නිසා නොකරින්න බෑ දැන් මේ පෙළීම ඇවිල්ලා නැති නේ මම දැන් මොකද කරන්නේ මේකට? මග වඩන්න ඕනේ කියලා දන්නවා. නමුත් මග වඩනවා. ඒත් මේ වෙලාවට මේක මට ඒත් ඕනේ කියලා හිතෙනවා. අයියෝ මොන විකාරයක්ද මන්ද? ඇයි මට මේම හිතෙන්නේ? මං ගිහලා ගුරුවරයා හම්බෙන්න ඕනේ. නැත්නම් ස්වාමීන් වහන්සේ නමක් හම්බෙන්න ඕනේ. කවුරුහරි වැඩි හිටියට දන්න කෙනෙක් බණක් හරි අහන්න ඕනේ මේ හැඟීම නැති කරගන්න. නවත් මේලා මට ඉන්න බෑ මේක නැතුව මොනා කරන්නද කරදරේ මොන වදයක්ද මන්ද මෙහෙම හිතන එක ඔන්නෝ ඉතින් කාහංකෝ කියලා වෙන්නේ තවන්ටම කියාගන්න පුළුවන්කමක් තියෙනවනේ ඕක කනට වඩා හොඳයි ගිහිල්ලා කට උලා ගන්න එක මහ පොළොවේ පස් කාපිය ඔයිට වඩා හොඳයි කියලා වෙන්නේ තමන්ට කියාගන්න පුළුවන්කම තියෙනවනේ මොකද්ද ඔය වැඩේ කාලේ වැඩක් නැහැ නෝ නමුත් මොනා කරන්නද මේ හිතට ඕනෙලානේ තියෙන්නේ ඔන්නෝ ඉතින් කාහංකෝ එහෙනම් කාලා හරි ගිහිල්ලා දැන් ඔය ඕක මොකද්ද ඔය කරපු ගොන් නීච නිඳිද වැඩේ ගැන කියලා පොඩ්ඩක් කල්පනා කරවන්නකෝ කාලි වෙලා හරි දැන් හුස්ම හිර වෙලාගේ චොකලට් ඉල්ලන නිසානේ දැන් ඔය ටික හිතා ගන්න බැරි හා ඊන කාහංකො එහෙනම් හා කාලා දැන් හරි ගිහිල්ලා වුණ කල්පනා කරලා බලන්න මොකද්ද ඔය කරේ කියලා ඒ කියන්නේ පෙන්නේ කිසිම ප්‍රසාදයක් නැහැ නේද ආපු හැංගීම ගැන ඒකනේ චොකලට් එක ගන්න හිතිච්ච ගැන කිසිම ප්‍රසාදයක් නැහැ මොන නීච නිඳිද අදහසත මේ ආවේ ඒ කියන්නේ තමන්ගේ හිතෙන් මේකට ගරහනවා මොකද හොඳට තේරෙනවා මේ රාග අදහසක් මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. සරාගං චිත්තං වා සරාගං චිත්තං පීති වජානාති. මේ සරාගී හිතක් ආව කියලා බින ඒ සරාගී හිත ආපු වෙලාවට දැනගන්න පුළුවන්කම තියෙනවා. සතර සතිපට්ඨානය තුල පිහිටලා තියෙන හිතකට. ඉතින් හැංගීම නැත්තම් පින්නතුනි. හිතෙන්නම කොහොමද මං චොකලට් එකක් ගන්නෙ? අර කඩේට ගියොත් නම් ටක් ගාලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අයියාගෙන් ඉල්ලුවොත් සමහර දෙයි. ආ ෆ්‍රිජ් එකේ තියෙනවා. ඊයේ කාලා ඉතුරු වෙච්ච ටික. මල්ලි කෑවත් දන්නේ නැහැ ඕක. ඉර කලින් ගිහලා බලන්න ඕන ෆ්‍රිජ් එකේ. අන්න තියෙනවා චොකලට් එක. ඕක මං කොහේ හරි ගිහලා හංගලා තියනවා නැත්තම් මල්ලි දවුනොත් මොකක් කනවනේ ටික ඔක්කොම මට තියන්නේ නැහැ නේද කැලලක්වත්. දැන් ඕම නේම නම් හිතෙන්නේ පිටු. මම මේ චොකලට් උදාහරණේ ගන්නේ දරුවොත් මේ දේශනාව අහනෝනේ. ඉතින් වැඩි හිටියෝ ඒකට ගැළපෙන උදාහරණ දාගන්නකෝ. මොකද දරුවට චොකලට් වගේ තියෙන ඔබටත් කැමති දේවල් තියෙනවනේ ඕන තරම්. ඒ කියන්නේ චොකලට් එකේ ඉඳන් පින්වතුනි දේශනාවක සදාචාරාත්මකව කතා කරන තැනක බිනින් කතා කරන්නවත් බැරි තරම් දේවල් ඔය කාම අවස්ථාවතුල ඔය පරාසිතුල තියෙනවනේ පින්වතුනි. වැඩගත් සමාජයේ කතා කරන්න බැරි දේවල් මේ පොදුවේ සභාවක් මැද්දේ කතා කරන්න බැරි දේවල් පවා ඔය කාමයේ කියන පරාසය තුල තියෙනවා. ඉතින් ඔබ කැමති තැනක ඔබ ගන්න. ඔබට තියෙන ප්‍රශ්නේ. මම දන්නේ නැහැ ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඒකයි මම කිව්වේ ඔබ මෙතන වාඩි වෙනවා ඔබට තියෙන ප්‍රශ්නය. ඔබට තියෙන ප්‍රශ්නේ දැනගෙන. මම බෙහෙත් දෙනවා. ඔබ මම මේ හැමෝටම ක්‍රීම් එකක් මේ දෙන්නේ. රෑෂ් එක තියෙන දෙන ඔබනේ දන්නේ. ඉතින් ඔබ තියෙන දෙන ගා ගන්න. දැන් දොස්තර මහත්තයා ගාවට පින්වදනේ රෑෂ් එක අරන් ගියාට පස්සේ එයා බෙහෙත් ටික ගාලා දෙන්නේ නැහනේ. ආකෝ එන ෂර්ට් එක උස්සනක මං ගාලා දෙන්න කියලා. ක්‍රීම් එක දෙනවා මේක ගෙදර කියලා ගා ගන්න. තියෙන තැන් වල. මොකද දොස්තර මහත්තයා පෙන්නන්න පුළුවන් තැන් තියෙනවා දොස්තර මහත්තයා පෙන්නන්න බැරි තැන් තියෙනවා. නැද්ද? මම කියන්නේ සාමාන්‍ය මට්ටමේ. ඉතින් දොස්තර මහත්තයා පෙන්නන්න බැරි තැන් වල පින්වතුනි සභාවක් මැද්දේ ඔක්කොම ඉස්සරහ පෙන්නන්න බෑනේ ගලවල. ඒ තැන් වල ඔබ ගා ගන්න. එයා මට කියන්න ඕනෙත් නෑ ඔබ ගා ගන්න. නමුත් ගාන උන එකම වෙහෙත තියෙන. ඉතින් මම මේ ක්‍රීම් එක දෙනවා ඔබ කැමති දැනක ඔබට ගැළපෙන දැනක ඔබ ගා ගන්න. මේ මං චොකලට් එක ගැන කියනවා මොකද ඕන කෙනෙක්ට ඒක ගෝචරයි. පොඩි දරුවන්ටත් මේක තේරෙනවා මොකද පොඩි දරුවෝ මේ දේශනාවල අහනවා. අවුරුදු 6 7 8 දරුවෝ පවා පිනේ මේව අහනවා. මොකද හැමෝටම පින්දුනේ බුද්ධි ගෝචර දහමක් මේ දේශනා කරන්නේ. බොහොම ප්‍රායෝගිකයි. දැන් ලොකු සූත්‍ර අරගෙන පින්දුනේ ඒවා විග්‍රහ කරන්න ගියොත් එහෙම දරුවන්ට තේරෙන්නේ නැහැ නේ. ඒ නිසායිම කරන්නේ අපි මේක. මොකද නිවන කියන එක කාටත් අයිති දෙයක්. ඔබ දක්ෂ වෙන්න ඕන ඔබට ගැළපෙන සංඛ්‍යා දෙක එකතු කරගෙන ගාන හදාගන්න. හැබැයි මූල ධර්ම එකයි. හරි එනවා යන් අර චොකලට් එකේ කතාවට. දී ඔබට චොකලට් එකක් ඕනේ කියලා හිතනවා. ඒ ආපු හැඟීම ගැන පින්න ඔබේ හිතේ හටගන්නේ අප්‍රසාදයක් නම්. ඇයි එහෙම හිතන්නේ? එහෙම හිතන එක ගැළපෙන්නේ නැහනේ. මොකද්ද මට ඔය හිතන්නේ? මම මේ නිවන කරගන්න යන ගමනක මොනවද මේ හිතන්නේ? චොකලට් ඕනේ කියලා? ඊයා. මොනවද ඔය හිතන්නේ? ඇයි මේම හිතන්නේ? බලන්න මේ තණ්හාවක් කරන හරිය මේ කොහෙන් අනේ දෘෂ්ටියක් ඇවිල්ලා මේ හිතට තණ්හාව ආවට පස්සේ මේ බලන්න හිත පීඩාවටපත් වෙලා ඒකනේ බින්දි මිතුරු හමුදාවේ එකෙක් හරි ඉන්න අය. ඒ ඒක තමයි ඔය කෑ ගහන්නේ. අනිත් පැත්තේ සතුරු හමුදාවේ රොත්තක්ම ඉන්නවා. හැබැයි මිතුරු හමුදාවේ එකෙක් හරි ඉන්නවා. ඕන් ඔය එක කෑ ගහන එක තමයි ඔය ඇහෙන්නේ ඔබට. මිතුරු හමුදාවේ එකෙක්වත් නැත්තම් පින්වතනේ ඔබට කවදාකවත් ඔහොම හිතෙන්නේ නැහැ. ඔබට හිතෙන්නේම චොකලට් එකක් ඕන කියලා අදහස පහළ වෙච්ච ගමන් කොහෙන්ද චොකලට් එක ගන්න? චොකලට් එකක් මේ වෙලාවේ කොහෙන්ද ගන්න පුළුවන්? හරිට හරි. තාත්තගේ සල්කුවේ සල්ලි තියෙනවා. තාත්තා වැසිකිළියට යනකන් ඉඳලා ටක් ගාල කියලා ගන්න ඕන. බාන ඔබව කරේ නැද්ද ඉස්සර? අම්මගේ පර්ස් එකට අත දැම්මේ නැද්ද? තාත්තගේ සල්කුවට අත දැම්මේ නැද්ද? මල්ලිගේ බෑග් එකට අත දැම්මේ නැද්ද? ෆ්‍රිජ් එකේ තිබ්බ චොකලට් එක අරන් හැංගුවේ නැද්ද? කඩේ කීප වෙලාවේ මුදලාලි එහාක බලනකන් ඉඳලා චොකලට් එක ගන්න සල්කුව දාගත්තේ නැද්ද? ඒ වෙලාවට ඔබට හිතුණාද පිළිදී මොන නීච නිඳිත හැංගීමද මේ ආවේ කියලා? මන් දන්නේ අද ඔබට එහෙම කොහොමද හිතෙන්නේ කියලා. මම ඔබට කියන්නේ පිංගුද එහෙම හිතෙනවා නම් ඒ කියන්නේ ඔබට ඒ ගැන අප්‍රසාදයක් නම් දැන් හිතේ තියෙන්නේ. එහෙනම් ගොඩක් දුරට පිංගුද. නෑ මේක හැම වෙලාවෙම එහෙම වෙන්න ඕනේ. වෙලාවකට එහෙම හිතනවා වෙලාවකට එහෙම හිතෙන්නේ. එහෙම වෙන්න බෑ. මොකද විචිකිච්ඡා අපි නේ වෙලාවකට දිනනවා වෙලාවකට නෑ. එහෙම එකක් නෑනේ සෝතාපන්න කියලා කියන්නේ විචිකිච්ඡාව ගැලවිලා ගියා සදාහටම. විතර සමහර දේවල් වලට හරි ඒක ඒක කැමැත්ත ගැනීම මේ අප්‍රසාදයක් නේ සමහර ඒවා වලට විතරයි එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ පින්දු. හිතේ මොනෑම හෝ දෙයක් ගැන ඔබේ හිතේ කැමැත්තක් ආසාවක් හටගත්තොත් ආන්ගේ හටගත්ත කැමැත්ත ආසාව ගැන හැම වෙලාවෙම හිතේ තියෙන අප්‍රසාදයක්. ඒ කියන්නේ ඒ අප්‍රසාදේ තිබ්බ පමණින් කැමැත්ත හට නොගෙන තියෙන්නේ ඒ අවස්ථාවේ නැත්නම් ඒ ඕමනාව හිතේ හට නොගෙන තියෙන්නේ නැහැ පින්තුනි. මොකද අවිද්‍යාව තෘෂ්ණාව තියෙන තාක්කල් මාත්‍රයක් හරි ඒක හට ගන්නවා. හැබැයි ඒ හට ගන්න එක ගැන ඔබේ හිතේ න හැඟීමක් තියෙනවා. දැන් ඔබ නිකන් මෙන්න මේ විතර බලන්න. හිතන්න රටේ රජුරෝ ඉන්නවා පින්තුනි. රජුරෝන් ඉන්නවා බිසව. ඉතින් ඔබ ඔය ගොයරි පාර ඇවිදගෙන යන ගමන් ඒ පාරට අපි තුමු වැට තියෙන රජේ රජතුමාගේ වත්තේ කියලා. ඒතර ඒ වත්තේ නැත්තම් ඒ උයනේ ඉන්න බිසව ඇවිල්ලා. ඒ බිසව දැක්කට පස්සේ බින ඔබේ හිතේ පුදුමාකාර හැඟීමක් ඇති වෙනවා යාගෙන. ආදරයක් ඇති වෙනවා යාගෙන. දැන් ඒ ආදරේ හිතෙන් ඇති වෙනකොට පින්වතුනි ඔබට නිකන් සුරුදී පහව එන්න ඕනේ දයන්තන් ඒ වෙලාවට. ඇයි ඒ? කාගෙන දැන් ওই හැඟීම ඇවිල්ලා තියෙන්නේ? මේ අල්ලපු ගෙදර ජොසලින්ගේ දුවගෙනද? රටේ රාජ්‍යරුවන්ගේ බිසව ගැන. දැන් ඔබට ওই ආපු හැඟීම පිංගුදුනේ සාක්ෂාත් කරගන්න ඔබ උත්සාහ ගත්තොත් ඔබට නැති වෙන දේවල් ගැන ලිස්ට් එකක් මට දෙන්න බලන්න. එකයිනේ ඔක ලියන්න වෙන්නේ. මොකද ඒක නැතුණම අනිත් එක ඔක්කොම නැති වෙනවා. නේද? මොකද බෙල්ල නැති වෙනවනේ පිටින් ඔක්කොම කලින්. ඊළඟ අනිත් එක තිබ්බට වැඩක් නැහැ නේද? නරයි රාජතුමා දැනගත්තොත් මොකද කරන්නේ? කෙලින්ම බෙල්ල ගහලා දානවා. ඉතින් ඒ තුනට කියන අය කතා කරලා නැහැ. ඉතින් දැන් ඔබට එහෙනම් ඒ හැඟීම ආවට පස්සේ ඔබට දැන් ඔබට හරි සතුටක් එනවද? අනේ මට ඒ බිසව දැක්කම මුදුම හැඟීමක් නෑ ආවේ. දැන් ඔබ යාළුවොත් එක්ක කී කියනවද? මේ යාළුවා දන්නවද වඩා මට රයිතේ මට බිසව දැක්කට පස්සේ මාර හැඟීමක් ආවේ ඉතල මම කොහොම හරි යා මගේ කරගන්නවා. ඔයා මට උදව් කරන්න ඈ. අපි කවදද එයාත් එයාත් එක්ක මේ මට ඕනේ එයාත් එක්ක පැනලා යන්න. නැත්තම් මං ගිහලා කෙලිම රජතුමාගෙන් අහන්නද? මොකද කියන්නේ? ඔබට එහෙම හිතනවද මේ කවදාකවත් කරන්න? එක්ක මං කෙලිම ගිහිල්ලා කොන්ද පණ තියෙන පිරිමින් මං කෙලිම ගිහිල්ලා අහන්න රජතුමනි. රජතුමනි ඔබ වහන්සේගේ බිසව ගැන මගේ හිතේ තියෙන පුදුම ආදරයක් රජතුමනි මට ඈව ඕනේ. එහෙම කතා කරලා තිබෙන්නේ නැව කවදාකවත්. ඊළඟව කොමාර ගේමක් ගහනද නැත්නම් ප්ලෑන් එකක් හදා ගන්නවද රජේ රජතුමා එනද ඒ බිසවත් එක පැනලා යන්න. ද නැත්තම් බින් ඔබට හැම වෙලාවෙම 10000 වාරයක් ඉදින අ දෙයියනේ මොනවාද මට මේ හිතෙන්නේ? මේ කවුරු ගැනද මට මේ හිතෙන්නේ? මේක මට කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කරොත් එහෙම මගේ බෙල්ල ගහලා යන වැඩක් මේ තියෙන්නේ. අනේ මොන කාලකන්ණි කමද මට මේ හිතෙන්නේ? ඔන්න ඔහොම නෙමෙයිද ඔබට හැංගීම් පහළ වෙන්නේ? ආන කල්පනා කළා. නැත්නම් මම තව උදාහරණයක් දෙන්න. අපි හිතමු ඔබේ හොඳම යාළුවා. ආයෙත් ඉන්නේ ඔබත් එක්ක පණ වගේ ඉඳපු යාළුවා. ඒ යාළුවා ගේ අපි හිතමු ඒ යාළුවාගේ ඒ යාළුවා ආදරය කරන ගෑණු ළමෙක් ඉන්නවා. හරිද? ඒ ඔබේ හොඳ පණ වගේ ඉන්න ඔබේ හොඳම යාළුවා. ඒ යාළුවා ආදරය කරන ගෑණු ළමෙක් ඉන්නවා. එයාව දැකපු දවසේ පින්න ඔබේ හිතේ තියාගෙන අදහසක් පහළ වුණා. දැන් ඔබට මොකද්ද හිතෙන්නේ? ඔබට දැන් මොකද හිතෙන්නේ? ඔබට හිතෙන්නේ නැද්ද පින්න මොන මොන කාලකන හැඟීමද මන් මේ පහළ වුණේ මගේ යාළුවා ගැන? එයාගේ ඒ මගේ යාළුවාගේ ආදරවන්තිය ගැන මොකද මට මේ හිතෙන්නේ? මෙහෙම හිතෙන්න පුළුවන්ද මට? සමහර වෙලාවෙදී ඔබේ යාළුවා දැසුරු කරන එක නවත්තයි. සමහර ඔබ යාළුවාත් එක්ක කතා කරන නොකර ඉඳී කාලයක් යනකම්. සමහර ඔබ වෙන ගමකට යයි. ඔබ යාළුවට කියයි මේ යාළුවා ඔයයි මගේ අතර සම්බන්ධ ඉවරයි අදින් පස්සේ. එයායි ඇයි මොකද මොකද ප්‍රශ්නේ? මගේ අතේ මොකද වැරදක් වුණාද? නෑ නෑ මට ඒක වාර කියන්න විදිහක් නෑ. ඔයයි මගේ සම්බන්ධය අදින් පස්සේ ඉවරයි. එච්චරයි. සමහර ඔබ ඒ මට්ටමකට කටයුතු කරයි පින්නද මොකද ඔබ කැමති නෑ යාළුවට ද්‍රෝහි වෙන්න. කවණ කළ බලන්න එහෙම නෙමෙයිද කියලා. ඒ කියන්නේ පින්නද මේ ආපු හැංගීම ගැන ඔබට දැනෙන මහා කාලකණි ස්වභාවයක් නේද? මම එපා කරපු හැංගීමක් නේ ඇවිල්ලා තියෙන්නේ. ඇයි මට එහෙම හිතෙන්නේ කියලා. ඕම් ඔය විදිහට තමයි පින්නද ඔබට හිතට එන පීඩාවල් ගැන හිතෙන්නේ. යම් දවසක ඔබට පිළීම කියන්නේ මොකද්ද කියලා අවබෝධ වුණාද? එහෙනම්ද ඔබ කල්පනා කරලා බලන්න ඔබට පිළීම අවබෝධ වෙලාද තියෙන්නේ නැත්නම් පිළීම තේරිලාද තියෙන්නේ කියලා. දැන් සමහරවිට ඔබ අහන්නේ පින්නද ඉස්සර අපි භාවනා වැඩසටහන එහෙම කරාම ඔබ ඇවිල්ලා අපිට කතා කරලා අහනවා. ස්වාමීනි මේ දහම මට තේරිලාද අවබෝධ වෙලාද? මම කොහොමද ඒක තෝරගන්නේ? ඔය තින්න එක ක්‍රමයක් පින්නද. ඔබට ඒක තෝරගන්න පුළුවන්. ඔබ එක එක උදාහරණ දාලා බලන්න. ඔබේ ජීවිතයේ අත්දැකීම් අරන් බලන්න. ප්‍රායෝගික අත්දැකීම් අරන් බලන්න පින්නතුනේ. හිතට පීඩාවල් එනකොට දැන් පීඩාව කියලා කියමු ඔබ හරියට තෝරගන්න ඕනේ නැහැ. පීඩාව කියලා කියනර කවුරු හරි බැන්නම හිතරි දෙනවා. ඒ වෙලාවේදී මම සසල ගනුදෙනු ගැන හිතලා මගේ හිත හදා ගන්නවා. ඒව විතරක් නෙමෙයි පින්නතුනේ. සුවඳක් ආවා. ඒ ඇති. ඉතින් සුවඳක් ආවා ඉතින්. ඉතින් නෙමෙයි. එතන තියෙනවා නේද ප්‍රශ්නය? ඔබට සුවඳක් ආවේ පින්තුනේ. මොකක් හරි සුවඳක් ආපු වෙලාවට ඔබට එන්නේ නැත්තම් හැඟීමක්. මොකද්ද මට මේ ආවේ? සුවඳ කියන එක හැඟෙන්නේ කොහොමද? සුවඳ කියලා කියන්නේ මේ ලෝකේ තියෙන එකක් ඈ. මේ බලන්න මේ හිත පීඩාවටපත් වෙලානේ. ඒ නිසානේ මේක මට සුවඳක් කියලා දැන්නේ. නැත්තම් මේ ගන්ධයක් විතරනේ මේ තියෙන්නේ. සුවඳකින් විතරක්. මට තාම සුවඳ එනවනේ. ඒ කියන්නේ මේ තමන් ගැන මහා කලකිරීමකින් මං වගේ වුණා ජීවිතයලට දැනන්නේ මුදුම කාලකන්ණි මං වගේ නම් බනහලතරනේ. ඒ හැඟීමක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න මේ කියන කාරණාව. සුවඳ ආවේ පින්දින හිතේ දින අවිද්‍යාව තෘෂ්ණා නිසා. රාග දේශ මොහ ගැන කලකිරෙන එක ප්‍රශ්නයක් නෑනේ. රාග දේශ මොහ තියෙන කලකිරෙන්නනේ. ඔබ ගැන කලකිරෙන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. හිත ගැන කලකිරෙන්නත් නෙමෙයි තියෙන්නේ. හිතේ හටගන්නා ක්ලේශ ආන්ගේ කෙලස් ගැන කලකිරෙන්නේ තියෙන්නේ රාග දේශ මෝහ. ඕංගෙ තුන ගැන. මොකද රාග විනය දේශ විනය මෝහ විනය තමයි සාසනය. ඒක තමයි නිවන කියලා කියන්නේ. එහෙනම් හිතේ හිතට සුවඳක් දැනෙනවා නම් පින්වතුනි ආන්ගේ සුවඳ දැනිච්ච එක ගැන ඔබට තියෙනුනේ අප්‍රසාදයක්. එහෙම නැතුව සුවඳක් ආව පස්සේ මොකද්ද මේ සුවඳ? කොහෙන්ද නැ සුවඳයි? මොකද මේ සුවඳ? මේ වාගෙන්ද? ඒ පර්ෆියුම් එකක්ද? කොහෙන්ද සුවඳයි? යන්යන් බලන්න. නේ ඔය අප්‍රසාදය දෙවි තින්න අප සුවඳ ගැන. පින්නේ ඒක ආපු ශරණයට ඔබට ඒක තේරෙන්න ඕනේ. මොකක්ද මේ ආපු හැඟීම? මොකක්ද මේ තුත් මේ මොන් මා නිඳිත හැඟීම නෙමෙයි ආවේ. මොකද මේ තථාගතයන් වහන්සේ කාමයේ ගැන මොකක්ද දේශනා කරන්නේ? නීචයි, නින්දිතයි, හීනයි, ග්‍රාම්‍යයි, පොතුජනිතයි. අනාර්යයි. අනර්ථය පිණිස පිහිටන්නේ. එතකොට පින්දු කල්පනා කරලා බලන්න ඔබට ඒ හිතට ඒ වගේ කැමැත්තක් ආපු වෙලාවට ඒ ආශාවදයක් ආපු වෙලාවට ඒ ආපු ආශාවදේ ගැන ඔබේ හිතේ තියෙන්නේ ප්‍රසාදයක් නම් එහෙනම් පින්දු ඔබට හරියට පීඩාව නැත්නම් පිළීම කෙනෙක් අවබෝධ වෙලා තියෙනවා කියලා අපිට පිළිගන්න අමාරුයි. ඔබට පිළීම ගැන මොකද කියලා තේරිලා ඇති. නමුත් පිළීම කෙනෙක් අවබෝධ වෙලා තියෙනවා කියලා පිළිගන්න බෑ. මොද පෙලීමේ කෙනෙක් අවබෝධ වෙලා නම් තියෙන පින්දුන ඔබට ඒ සැනින් මතක් කරලා එනවා මේ තියෙන පෙලීමෙන් නිදහස් වෙච්ච වෙලාවක ආපු ආශාවදේ. ඒ කියන්නේ මේ හිත හොඳටම පෙලෙනවා. මේ වගේ අදහස් එන්නේ කොහොමද? පෙලෙන නිසානේ. ඊට පස්සේ වෙන හිසගිනි ගත්ත එක ගෙගිනි නිවන්නාසේ දැන් ඔබට හිතෙන්නම අයියෝ මේ පීඩාව නිදහස් වෙන්න එපා. මේ පීඩාව දුරු කරගන්න එපා. කොහොමද මේ පීඩාව දුරු කරගන්නේ? ඒ කියන්නේ මේක මග වඩා ගන්න ඕනේ. මේ සුවඳ ආපු එක දැන් මේ සුවඳ පස්සේ කියන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ සුවඳ ආපු එක ප්‍රශ්නයක් මට. සුවඳ ආවේ කොහෙන්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. සුවඳ කියන එක දැනෙච්ච එක ප්‍රශ්නේ. ඒකට නහය කපාගෙන හරියන්නේ නැහැ. මොකද නහයට දැනෙන්නේ සුවඳ නෙමෙයි, නහයට දැනෙන්නේ ගන්ධ. සුවඳ දැනෙන්නේ කොහෙද? ඒක දැනෙන්නේ අවිද්‍යා තෘෂ්ණාව තියෙන හිතට. එන නහය කපාගෙන ඩක් තියෙන්නේ. ඒක ඇහැ කන දිවනාසය කායත් එක්ක පින් කිසි සම්බන්ධයක් නැහැ මේකේ. ඇහැට ලස්සන පේන්නේ නැහැ. ඇහැට පේන්නේ රූප. ඒක ලස්සනයි කියලා හැඟෙන්නේ හිතට. අවිද්‍යා තෘෂ්ණාව තියෙන හිතට. එහෙනම් ලස්සනයි කියලා පෙනුන කියලා ඇස් දෙක ගලවලා තියෙයි. ඒකයි පින්නේ ලස්සන රූප පේනවා කියලා ඇස් වහන් හිටියම හරිනවා. මොකද ඇස්වල ලස්සන රූප පේන්නේ නැහනේ. එහෙනම් ඇස් වහන් ඉඳලා ඩක් තියෙයි. ආ මට කියන්න ඔබ ඇස් දෙක වහගන්නකෝ දැන් පොඩ්ඩකට. ඇස් දෙක වහගන්න. හරිද? හා දැන් ලස්සන ගෑන් ළමෙක් හිතින්ම වහගන්න. බෑ නේද කරන්න? බෑනේ. ඒකනේ කියන්නේ ලස්සන පේන හැට කියලා. ද පුළුවන්. හා ලස්සන මලක් හිතින්ම වහගන්න බං. ලස්සන මලක්. මැවෙන්නේම නැද්ද ලස්සන මලක්? ලස්සන ගයක් මැවෙන්නේ නැද්ද? ලස්සන පාටක්. ලස්සන සමනලෙක්. මැවෙන්නේ නැද්ද මේකක්? මැවෙනව නේ. මේ ඇස් වහගෙන ඉන්නේ. කොහොමදෝ මැවෙන්නේ. ලස්සන පේන්නේ ඇස් දෙකට නෙමෙයි නිසා ඒවා මැවෙන්නේ. දැන් ඇස් අරින්. එහෙනම් දැන් ඔබ තේරුම් ගන්න පින්න ලස්සන කියලා කියන්නේ ඇස් දෙකට සම්බන්ධ දෙයක් නෙමෙයි. එහෙනම් ඇස් දෙක අහගෙන ඉඳලා වැඩක් තියෙන්නේ. එන ඇස් වහගෙන ජීවත් වුණා කියලා කවදාකවත් ලස්සන දැනෙනකම නැති වෙන්නේ නැහැ. මොකද ලස්සන කියන එක දැනෙන්නේ පින්දුනේ අනිච්ච දුක අනන්ත අවබෝධ නැති හිතකට. එහෙනම් යම් දවසක මේ පිළීම කෙනක අවබෝධයටපත් වුණා නම් පිළීම අවබෝධයටපත් වුණා නම් ඒ අවබෝධය තමයි පින්දුනේ විචිකිච්ඡාව කියන සංයෝජනය හිතෙන් ගැලවී යාම. විචිකිච්ඡාව කියන එක ගැලවිලා යනවා කියලා කියන්නේ පින්වතුනි පෙළීම කියන කාබෝධය කියන එක ඔය දෙක එකට සිද්ධ වෙන්නේ. පූර්ණ අවබෝධය වෙන්න ඕනේ නැහැ. පළවෙනි අවබෝධය. පළවෙනි පෙළීම සම්බන්ධයෙන් පළවෙනි අවබෝධය තිබින් විචිකිච්ඡාව හිතින් ගැලවිලා යනවා. ඒ කියන්නේ එතනින් එහාට පෙළීම හිතේ හටගන්න වෙලාවේ ඔබට පෙළීම ගැන එන්නේ ප්‍රසාද හැඟීමක් නම් සමයි. ඒතකොට ප්‍රසාද හැඟීමක් එන්න විදිහක් නැහැ. මොකද විචිකිච්ඡාව ගැලවිලා කියන්නේ. මොකද විකෘති වෙච්ච ක්‍රියාවදන් ගැන පින්නතුනි සිතුවිලි ගැන කැමැත්තක් හටගන්න විදිහක් නැහැ. විකෘති ක්‍රියාවන් ගැන කැමැත්තක් හටගන්න විදිහක් නැහැ. දැන් ලස්සන මලක් දැක්කොත් දැන් මෙතන මල් ටිකක් තියලා තියෙන ඔබට පේනවද? මේ මල් ගැන පින්නතුනේ ඔබට හිතනවා ශාශෝක් ලස්සන මල් කොහෙන් දන්නේ මල් ටික ගත්තේ? කොහෙන් දන්නේ මල් හොයාගත්තේ? ඇත්තේවද? ආර්ටිෆිෂල්ද? මොනවාද? ඒ කියන්නේ මල් ගැන විපරම් කරන එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. දැන් මොකක්ද වෙන අවස්ථාවක මල් ගැන හොයලා බලන්න අවස්ථාවක් තියෙන පුළුවන් පින්නේ. නේද මොකක් හරි පිනක් කරගන්න මල් හොයාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒතකොට ඔබ කොහෙන්ද මල් ගත්තේ? කොහෙද තියෙන්නේ? මොන කඩෙන්ද ගෙනාවේ? කීයද? ඔවා හොර හොයන්න බලන්න සිද්ධ වෙනවා. නමුත් හිතර හැඟීමක් ආව මම ලස්සනයි කියලා. ඒ ආපු හැඟීම ගැන ලස්සනයි කියලා ආපු හැඟීම ගැන ඔබේ හිතේ ප්‍රසාදයක් නැගෙනවා නම් එහෙනම් පින්වතුනි ඔබට ඒ විකෘති අදහස ගැන තියෙන කැමැත්ත පහ වෙලා ගිහිල්ලා නැහැ. මොකද ඒව හටගන්න අවිද්‍යා තෘෂ්ණාව නිසා. දැන් මේ කතා කරන්නේ තථාගතයන් වහන්සේගේ ගුණ, ධර්ම රත්නයේ ගුණ, මහා සංඝ රත්නයේ ගුණ, ඒව ගැන හටගන්න ප්‍රසාදය ගැන නෙමෙයි. මොකද ඒක අවිද්‍යා තෘෂ්ණාව නිසා හටගන්න එකක් නෙමෙයි පිටුතුනි. එහෙනම් කොහොමද තථාගතයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගේ ගුණ ගැන ප්‍රසාද හිතින් කතා කරන්නේ? මොකද ඒව ඇත්තට මේ ලෝකේ තියෙන දේවල්නේ. විද්‍යාචරණ සම්පන්න කියලා කියන විදිහ ඇත්තටම ලෝකේ තියෙන ගුණයක්. එහෙනම් විද්‍යාචරණ ගුණය ගැන යමෙක් ප්‍රසාදයෙන් කතා කරනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ලස්සන කියලා කියන ඇත්තටම ලෝකේ තියෙන එකද? ලස්සන කියලා කියන්නේ පිළිදෙන හිතක් පීඩාවට පත් වුණාට පස්සේ ඒ පීඩාවෙන් නිදහසන වෙලාවේ දැනෙන දෙයක්. හැඟෙන දෙයක්. ආන්ගේ වෙන සංසිද්ධිය ගැන ප්‍රසාදෙන් බලන්න පුළුවන් නම් කොහොමද අපි කියන්නේ ඒ හිතට පීඩාව කියන එක, පෙලීම කියන එක ආවොදලා කියලා? ඉතින් දැන් ඔබ එනම් කල්පනා කරලා බලන්න. අනිත්‍යතාවය ප්‍රායෝගිකව යොදාගෙන නෙමෙයිද තියෙන්නේ කියලා. ඒ අනිච්චය කියලා කියව අපි බොහෝ කාලයක් කතා කරා. මේ අනිච්ච කියලා කියන්නේ මේ පෙළෙනවා කියන අදහස. පෙළෙන සුළු. නැත්නම් පෙළීමට ගන්නත් පුළුවන්. හිත පෙළෙනවා. ඒ හටගන්න පෙළීම. පීලනට්ටෝ අනිච්චට්ටෝ. ඒ කියන්නේ පෙළීම හටගන්නවා පෙළෙන සුළු දේවල් උදෙසා. එතන යම් වෙලාවක පින්නේ මේ පෙළීම කියන එක හිතේ හටගත්තා නම් ඒ හටගත්තේ පෙළෙන සුළු දෙයකට තණ්හා වෙච්ච නිසා විතරයි. මොකද පෙළෙන සුළු නැති දේවල්ට තණ්හා කරන්න බෑනේ. මොකද එහෙම දේවල් මේ ලෝකේ නැති නිසා. යමක් මේ ලෝකේ තියෙනවා නම් ඒ සියල්ලම පෙළෙන සුළු දේවල්. පෙළෙන සුළුයි කියලා කිව්වේ ඇයි? තණ්හා කරොත් නැත්නම් තණ්හා වුණොත් පෙළීම ජනිත වෙන නිසා. එතකොට ජනිත වෙන පෙළීම ගැන ඔබ අවබෝධයෙන් ඉන්නේ නැත්te කියන එක පිළිබඳව බලා ගන්න පුළුවන්. ඒ පෙළීම ජනිත වෙන වෙලාවට ඔබේ හිතේ ඒ ජනිත වෙච්ච හැඟීම ගැන තියෙන ප්‍රසාදයද අප්‍රසාදයද කියන එක මත. දෙයක මං කිව්වේ ඔබට ඒක තරහා කේන්ති යෑම නැත්තම් නුරුස්නා ගති ඒ කලකිරීම ඒ වගේ දේවල් විතරක් ඕක දාලා හරියන්නේ නැහැ. මොකද ඒවා කොහොමත් ඔබට ප්‍රිය දේවල් නෙමෙයි. කවුරු කැමති නැහැ තරහ ගන්න. තරහ ගන්න කැමති මිනිස්සු ඉන්නවා. නමුත් ඒ වෙලාවේ හිතට හටගන්න ශෝකය නැත්නම් ඒ බය ඒ වගේ හැඟීම් ගැන සාමාන්‍ය මිනිස්සු ප්‍රසාදෙන් නෙමෙයි ඉන්නේ. නමුත් ඔබ ගොඩක් දෙනින් අනිත් පැත්තට දාලා බලන්න පුළුවන්. ඔබ කැමති දේවල් තියෙනවනේ. ඒක කෑමක් වෙන්න පුළුවන්. ඇඳුමක් පළඳුමක් වෙන්න පුළුවන්. පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අපි තුමු කෙනෙක් කියලා ඔබට කවුරු කෙනෙක් ගැන ආසාවක් තියෙනවා හිතේ. හැඟීම පහළ වෙලා අපි තුමු කෙනෙක් ගැන ආදරයක් හට ගන්නවා හිතේ. දරේ පහළ වෙච්ච හැඟීම ගැන පින්නතුනි. එහෙම හිතක් ඔබට පහළ වෙච්ච එක ගැන ඔබේ හිතේ තියෙන ප්‍රසාදයක් නං. එහෙනම් ඒ විකෘති අදහස ගැන ඔබේ හිතේ ઈચ્છාව පහ වෙලා ගිල්ල නැහැ නේද? මොකද මේක පිළිබඳ දෘෂ්ටියත් එක්ක සම්බන්ධ කොටසක් නෙවෙයි. සෝතාපන්න ඵලයේදී ගැලවිලා යන දෘෂ්ටිය විතරයි. ඉදිරි ටික ඔක්කොම සක්‍රුදාගාමි මාර්ගයේ දිගේ වැඩෙනකොට පටන් ගන්න දේවල්. දෘෂ්ටිය පිරිසුදු වීම විතරයි සෝතාපන්න ඵලෙක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි සංයෝජන තුන දෘෂ්ටිය එක්ක සම්බන්ධ දේවල්නේ. සක්කාදිට්ඨි විචිකිච්ඡාව සීලපද පරාමාස කියලා කියන්නේ තනිකර දෘෂ්ටියත් එක්ක සම්බන්ධ කොටසක්. වැරදි දෘෂ්ටියත් එක්ක. ඒ කියන්නේ මේ ලෝකේ ආශ්‍රවාදයි සැපයි සාරයි කියන දෘෂ්ටියත් එක්ක සම්බන්ධ වෙච්ච තුනක් තමයි ওই සංයෝජන තුන. එහෙනම් ඔබට පහළ වෙන හැඟීම සම්බන්ධයෙන් ඔබට තියෙන දෘෂ්ටිය මොකක්ද? එහෙනම් යම් දෙයක් ගැන ආශාවක් හිතේ පහළ වුණොත් පින්වතුනේ ඒ පහළ වෙච්ච ආශාවය ගැන ඔබේ තියෙන හැඟීම මොකක්ද? මොකද ඒ සම්බන්ධයෙන් තියෙන දෘෂ්ටිය? ඒක හොඳයි කියලාද නැත්නම් ඒක වැරදියි කියලාද? ඒක ගැන ඔබේ හිතේ තියෙන ઈચ્છාවක්ද? කැමැත්තක්ද? නැත්නම් ඒක ගැන තියෙන කලකිරීමක්ද? නිවන් දකින්න යන මට ඇයි මේ ගෑන් ළමෙක් දැක්කහම පිරිමි ළමෙක් දැක්කහම ආදරයක් හටගන්න හිතේ? ඒක වෙන්න විදිහක් නැහැ. ඒක නොවිය යුත්තක් නේ. ඇයි මට මේ කාම අදහස් පහළ වෙන්නේ? ඒක ස්පර්ශකාමයේ වෙන්න පුළුවන්, රූපකාමයේ වෙන්න පුළුවන්, ශබ්දකාමයේ වෙන්න පුළුවන්, ගන්ධකාමයේ රසකාමයේ වෙන්න පුළුවන්. මේ කාමය කියලා කියන්නේ නිවෙනට යන කෙනෙක්ට වහකදුරුනේ. එහෙනම් මේ හටගත කාම අදහස ගැන මගේ හිතේ ප්‍රසාදයක් ජනිත වෙන්නේ කොහොමද? කොහොමද ඒක කරගන්න ඕනේ? කොහොමද ඒක ලබා ගන්න ඕනේ? එහෙම අදහසක් ඔබේ හිතේ පහළ වෙනව නම් පින්තුරි. එහෙනම් පහවේ ආයුත් දෘෂ්ටිය තාම පහ වෙලා නැහැ. ඒක මේක ඔබට සරලව බලා ගන්න පුළුවන්. ඔබට මොකද්ද අවංකවම හිතෙන්නේ? ඔබට අවංක වෙන්න ඕනේ හැබැයි. මොකද මේක පිළිබඳ වෙන කාටවත් කියන්න බෑ ඔබ දිහා බලලා. තථාගතයන් වහන්සේ නමකට හැරෙන්න වෙන කාටවත් ඔබ දිහා බලලා කියන්න බෑ. ඔබට පහළ වෙච්ච හැඟීම ගැන ඔබේ හිතේ තියෙන ප්‍රසාදයද අප්‍රසාදයද කියලා. ඒක දන්නේ ඔබ විතරයි. ඔබ විතරමයි ඒක දන්නේ. ඒකම කිය ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතයේ අත්දැකීම් අරගෙන කෑම බීමක් කන්න යන වෙලාවට. ඔබ කොහේ හරි අපි දුමු වන්දනා ගමනක් යනවා. ඒ යන ගමන් කොහරි කඩේක නවත්තනවා කෑම කන්න. දැන් මොනවද තියෙන්නේ කියලා අහුවම මේගොල්ලෝ ගේන එකක જાති දේවල්. අපි තුම ෂෝටිස් කියලා, රෝල්ස් ගේනවා, පැටිස් ගේනවා, කට්ලට් ගේනවා, බනිස් ගේනවා, ආප්ප ගේනවා, රොටි ගේනවා, තෝසෙ ගේනවා, අරවා මේවා ඔය ඔක්කොම ගේනවා. දැන් ඔන්න කෑම ටික ගෙනාට පස්සේ ඔබටත් හිතෙනවා අරවෙන් ටිකක් කාලා බලන්න ඕන. ඒෙන් ටිකක් කාලා බලන්න, අයින් ටිකක් කාලා බලන්න ඕන. අරව නැද්ද, මෙව්ව නැද්ද ඔන්න ඔබ දැන් අහන්න පටන් ගන්නවා. දැන් මොකද මේ බඩගින්නටද? බඩගින්න නෙවෙන්නේ ඔතන දෙන කෝක කෑම විතරද? මං කියන්නේ අපත්‍ය ආහාර ගැන නෙමෙයි. දැන් ඔබට අවිතුම රොටි කන්න හොඳ නැත්නම් අවිතුම බඩේ ගෑස්ට්‍රයිටිස් හැදෙනවා රොටි කෑම. එන හරි ඒ රොටි කරි කතා නොකර ඉන්න රොටි ගැන. අනික කෙව තියෙනවා. ඒව එකක් කෑවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඔබ මාළු පාන් ගිල්ලනවා. මම මේවා මාළු පාන් නැද්ද මේගොල්ලෝ ගන්න? ඇයි මේ මාළු පාන් ගිල්ලන්නේ? දැන් ඔන්න හිතේ හටගෙන තිනවා මිනි මාළු පාන් ගැන ආසාවක්. ඒ ආසාව හිතේ හටගත් වෙලාවේ අනේක තිබ්බනම් ෂෝක් කියලා හිතෙන වෙලාවෙදී ඔබ කල්පනා කරලා බලන්න අවංකවම ඒ වෙලාවේ ඔබට ආපු හැඟීම මොකක්ද කියලා. ඒ ආපු ඕනකම ගැන. ඔබට තේරෙනවද මේ කියන දේ? මාළු පාන් ගෙඩියක් තිබ්බනම් හොඳයි කියලා ආපු හැඟීම ගැන ඔබට ආපු අදහස මොකක්ද? ඒ වෙලාවේ ඔබට හිතෙනවද? තූනොද කි? මොනවාද මට මේ හිතෙන්නේ? මාළු පාන් ඉල්ලන්නේ? ලැජ්ජ නැද්ද? ඒ කියන්නේ මේ අනික හැමෝම ඉස්සරහ නියන් සෙකන්ඩ් ඩේ ඒක ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒගොල්ලෝ මං ගැන මොනා හිතයිද දන්නේ නැහැ. අයියා මාළු පාන් ඉල්ලුවා. ඒක ගැන නෙමෙයි පිටින් මේ කියන්නේ. කවුරුත් ඉස්සරහ සෙකන්ඩ් ඩේ නේද? එහෙම එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඔබට අපි වෙන කවුරුත් නැහැ ඔතන. ඔබ තනියෙන් ගියේ කඩේට. දැන් ඉතින් ඔබට ඕන එකක් කියලා නෙමෙයි කවුරුත් මුකුත් හිතන්නේ නැහැ නේද? ඔබට ඕනේ අහවල් කෑම ඕනේ කියලා. කියලා දැන් ඉල්ලනවා. දැන් ඔබට ඒක ඉල්ලන වෙලාවට පින් ඔබේ බලන්න ඔබේ හිත දිහා. මොකද්ද ඔබට මේ ඕනෙලා තියෙන්නේ? ඒ ආපු අදහසකන ඔබේ හිතේ තියෙන ප්‍රසාද හැඟීමක්ද? පේපර් මාළු පාන් ගෙඩියක් අපි තුන් ගෙනල්ලා තිබ්බා කියලා ඔබ ගාව. දැන් ඔබට ඒක කන්න වෙලාවට ශාශෝක අද මාළු පානක් තියෙනවා. ඔබට එහෙමද හිතෙන්නේ? නැත්තම් මේ අත දික් කරන වෙලාවේ තේ මාළු පාන් ගෙඩිය ගන්න ඔබේ හිතේ ඉන්නේ මහා කලකිරි මහා මානියන් හරි නීත නින්දිත අදහසක්ද? යුණත කෙනෙක් මාළු පාන් ගෙඩියක් කන්න නැ මේක. ඔබ ඔබටම දොස් කියා ගන්නවා. මේ අත දික් කරන ගමන් මේ මේකට ලැජ්ජ නැති හැටි විතරක් මේ මාළු පාන් ගෙඩියක් දැක්ක කරපස්සේ බල්ලෙක් වගේ කෙලහල් නැති. තුනත කෙනෙක්. ඔබට ඔබ ගැන මෙහෙම හිතෙනවද පින්වතුනි? ඔය ආයෙත් මම කියන ඔබ ගැන නෙමෙයි මම මේ ඔබ කියලා කිව්වට. ඒ පහළ වෙච්ච අදහස ගැන. මොකද ඔබ ඔබට දොස් කියාගෙන මේ වැඩේ කරන්න බෑ පින්වතුනි. දොස් කියන්න ඕනේ ඒ පහළ වෙච්ච හැඟීම ගැන. මොකද රාග දේශ මොහොල්ලයි අපි විතරයි අපි දොස් දකින්නේ. මිසක් මිනිස්සුන්ගේවත් හිතලවත් නෙමෙයි. රාග දේශ මොහොල්ලයි දොස් තියෙන්නේ. හිතේ තියෙන රාගදේශම අයින් කළ දැම්මන පස්සේ දැන් ඒ හිත හරි පිරිසුදුයි. රාගදේශ මොහ කළගෙන හිතේ ගති ආන්ගේ ගති ගලවන්නයි කරන්නේ, ගති සුද්ධ කරන්නේ මේ වැඩ පිළිල ගන්න. එනදා මම ඒක දැන් හැම වෙලාවෙම කියන්න බෑනේ ඕක. ඉතින්ස ඔබ මං ඔබ කියලා කියද්දී ඔබ තේරුම් ගන්න මොකක්ද මම මේ කියන්නේ කියලා. ඉතින් හැම වෙලාවෙම කියනනම් හිතේ ගති මං කියන්නේ ඔබ කියලා. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න මාළුපංගෙඩිය ඕන වෙලා කියලාට ඔබ මාළුපංගෙඩිය අත දික් කරලා ගන්නන වෙලාවේ ඔබට මොකද එන හැඟීම? ලැජ්ජ නැති. මොකද්ද මේ කරන්නේ? දැන් බඩගින්නර නෙමෙයින ඔය කන්නේ. ඔය හිත පීඩාවට පත් වෙනවා නෙවෙයි, පෙලීමක් නෙවෙයි තියෙන්නේ. ලැජ්ජ නැද්ද මිනිස්සයෝ? මිනිස්සයෝ කියලා කියන්නේ බෑ. ලැජ්ජ නැද්ද බල්ලෝ කියලා හරි කිව්වක් කමන්නේ නැහැ පින්වන්නේ. මොකද බල්ලා කියලා බැන්නේ තමන්ට බැනගත නෙමෙයි මේ. ඒ බලු ගතියට ඒ දොස් කිව්වේ. මොකද පින්වන්නේ කාමයේ රමණය වෙන හිතක් දේවගතියට පිටලා තියෙන එකක් නෙමෙයි. ඒක සුගතියට පිටලා පැත්තට පිටලා තියෙන එකක් නෙමෙයි. ඒක තිරිසන් ගතියට පිටලා තියෙන පැත්තක්. මින් බලු ගතිය තමයි තියෙන්නේ. ඔබ කල්පනා කරලා බලන්න ඒ හැඟීම වෙන වෙලාවට පින්වන්නේ ඔබට තියෙන ඒකන ප්‍රසාදයක්ද නැත්නම් අප්‍රසාදයක්ද කියලා. ඒ ආපු අදහස ගැන ඔබේ හිතේ කැමැත්තක් නම් තියෙන්නේ. ඒ කියන්නේ ඔබට ඒ කිසිම දෝෂයක් පේන්නේ නැත්තම් ඔබට මාළු පාංගිරියක් කන්න උනුනහම පින්වතුනේ ඒක බඩගින්න දෙයක ඕනෙත් නැහැ. මේ හිතේ තියෙන දැඩි බලවත් ආසාවට ඒක ඕනෙලා තියෙන්නේ. ඔබට ඒ ආපු හැඟීම ගැන දෝෂයක් පේන්නේ නැත්තම් තේරෙනව කියන්නේ ඒ ආපු අදහස ගැන ඔබට දෝෂයක් පේන්නේ නැත්තම් පින්වතුනේ ඔබට ඒක ගැන නීච නින්දිත හැඟීමක් පහළ වෙන්නේ නැත්තම් එකනේ ඒ නීච නිඳින හැඟීම කියලා මම අදහස් කරන්නේ ඒ පහළ වෙච්ච හැඟීම ගැන ඔබට මහා පහත් දෙයක් විදිහට ඔබට තේරෙන්නේ නැත්නම් පින්වතුනේ එහෙනම් ඔබට මේ විචිකිච්ඡාව පහ වෙලා තියෙනවා කියලා අපිට තේරුම් ගන්න බෑ. අපිට ඒක පිළිගන්න බෑ පින්වතුනේ. ඒන හැඟීම ගැන පින් ඔබට තියෙන්න ඕනේ අප්‍රසද්ද. එතකොට ඔබ දන්නව පින්විතනේ මේ වැරද්දක් කරන්න කියලා. දැන දැන කරන්නේ. දැන දැන කරන එක ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ කිව්වේ. මේ පළවෙනි කට්ටට පින්විතනේ මේක ප්‍රශ්න නැහැ. මොකද තමන්ට විනාශයක් වෙන්නේ කියලා දැනගෙන සිගරට් එක උරන මනුස්සයා කවදා හරි දවසක සිගරට් බොන එක නවත්තනවද නැද්ද? හැබැයි තමන්ට විනාශයක් වෙන්නේ නැහැ කියලා හිතාගෙන මේකෙන් තමයි යහපතක් වෙන්නේ කියලා හිතාගෙන සිගරට් බොන මනුස්සයා කීවෙනි සිගරට් එකකින් සිගරට් බොන එක නවත්තන්න? කවදාක වෙන්නේ නැහැ. එයාට කැස්සක් ඇවිල්ලා පින්විතර ලේවම නැන පටන් ගත්තා. එයා කවදාකවත් හිතන්නේ නැහැ මේ සිගරට් බොන නිසා මේක වෙන්නේ කියලා. මොකද එයා කවදාකවත් දැක්කේ නැහැ සිගරට් බොන එකයි එයා අසනීප වෙන එක අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා. අපේ ඇයිද මේ පෙනහළු පිළිකාවක් ඇති වෙලා මන් දන්නේ ඇයි කියලා. සමහර උදේ තේ එකක් බොන්න ඉතත් දන්නේ නැහැ. ඒ නිසා මන් තේ බොන එක නවත්තනවා. ඔන්න සිගරට් එක දෙන්නකම හැන්න. ඇයියා දන්නේ නැහැ ඉතින් සිගරට් බොන්න නිසා මේ පෙනහළු පිළිකාව ඇති වෙලා තියෙන්නේ කියලා. හැබැයි යම් දවසක පින්නේ යා තේරුම් ගත්තනම් මේ සිගරට් බොනවා කියලා කියන්නේ පෙනහළු පිළිකාව වලට ගියාපු දෙය කියලා. ඒක තේරුම් ගත්ත මනුස්සයාට ආයේ පෙනහළු පිළිකාව හැදෙන්න ඕනේ නැහැ. අර වැඩේ නවත්තන්න. එයා දැන් සිගරට් එක බොනකොට පින්නේ දන්නෝ මේක නම් මං කවදද නවත්වන්න මේ මේ වැඩේ කරලා හරියන්නේ නැහැ. දැන් කැමැත්තක් නැහැ නේද යාගේ හිතේ? දැන් එයා හැමෝටම කී කියන්නේ නැහැ නේද? බොමුද සිගරට් එක? දෙන්න දෙකක්. එයාම අහන්නේ නැහැ පින්තුනේ. කවදාකවත් සිගරට් බොන්න නොබන මනුස්සයෙක්ට සිගරට් බොන්න කියලා පුරුදු කරවන්නෙත් නැහැ. මොකද එයා දන්නෝ පින්නේ මේක විනාශය පිණිසම පවතින දෙයක් කියලා. වනේ වන හතුරෙකුටවත් සිගරට් එකක් නම් බොන්න හිතෙන්න එපා කියලා තමයි එයාට හිතෙන්නේ. කවදාකවත් තව කෙනෙක් දෙන්න හිතෙන්නේ නැහැ. තව කෙනෙක් ඒකට උනන්දු කරවන්න හිතෙන්නේ නැහැ. එයා දේශනාව කරෝ කතාව කරෝ තින් සිගරට් බොන එකේ තියෙන ආදීනව ගැන කියනවා මිසක් කවදාකවත් සිගරට් බොන එකේ තියෙන ආස්වාද ගැන කියන්නේ නැහැ. නම් මේකයි කාරණා. දැන් එනවා ඔබ කල්පනා කරලා බලන්න. විකෘති වෙච්ච දේවල් ගැන විකෘති හැඟීම් ගැන ඔබට හිතේ ઈચ્છාවක් තියනවද නැද්ද කියලා. ඒක මට පුළුවන් ඔබේ හිත පිරිසිඳ බල්ලා කියන්න. ඔබේ ස්වාමි පුරුෂයාට පුළුවන්, බිරිඳට පුළුවන්, අම්මට තාත්තට පුළුවන් පිටින් මේ කියන්න. ඔබේ පිටේ ගෙඩියක් ඇවිල්ලාද කියලා නම් ඉතින් මට බලලා කියන්න පුළුවන්. හැබැයි කවදාකවත් ඔය කියන කාරණා මට බලලා කියන්න බෑ. මොකද ඔබට ඕන රඟපාන්නත් පුළුවන්. එහෙම එකක් නැහැ කියලා. නමාර ඔබට මොකක් හරි කෑමක් ඕනේ. හොඳටම ඔයක ඕනේ. නැවත ඔබ රඟපාන ඔබට ඕනේ නැහැ වගේ. ආ චොකලට්. චොකලට් ඉතින් එහෙම මං ඉතින් එහෙම වැඩි කැමත්තක් නැහැ නේ. එහෙම වැඩි චොකලට් එහෙම ලොකු මඩ ඕන නැහැ චොකලට් කියන්නේ. ආ ඇත්තද? කියලා එයා අරන් එන ඕනේ නැහැ නේ. එහෙනම් මං අරන් යන්නම්. මං කන්නම් නේ. අනේ අයියෝ චොකලට් ඇල්ල කන්න තිබ්බ චාන්ස් එක නැති. අයියෝ. එහෙම ඉති තවතා නැද්ද ඔබේ ජීවිතේ? නෑ. ඔබ ජීවිතුනේ මං ජීවිතය ඇතුළේ ඔක නෙමෙයිද බින්දද? ඔබට මොකක් කරේ කන්න ඕනේ. ඔබට ආසා එක කන්න. ඇවිල්ලා ඇහුවා ඔබෙන්. මේ වර කැල්ල දෙන්න. දැන් ඔබට දැන් ඔබට ඕනේ ඔබේ ගරුත්වය රැකගෙන ඈ නිකන් සකන් වෙන කැමතිත් නැහනේ. ඒක ඉල්ලුවත් හරියත් නැහනේ. නෑ මට ඕනේ මට ඕනේ මට ඕනේ. මේ මං කාලෙින් මට එපා. ඔයා ගන්න. දැන් සමහර මිනිස්සු ආය පෙරත්ත කරනවනේ. එහෙම නෑ ආය ඔයා කරනවා කැල්ල ගන්න අපි භාගෙ භාගම කියලා යද දෙනවා. ඕනේ නැහැ ඉතින් එහෙම ඕනේ නැහැ. ගන්නව ගන්නකො කියලා එයා කමන්න ඒවා දෙනවා නම් ගන්නකො කියලා. කාලා විලා ඇඟිලිත් ලේව කනවා. ගල පුළුවන් නම් බර ලෙල්ලත් ලේවයි තින් යුතුනේ පුළුවන් නම්. සමහර අය මොකද කරන්නේ? ඕනද වට? නෑ මට ආ ඕනේ දෙන්න මං කන්න. අයියෝ. අනේ මගෙන් අහන්න එපා දව පාරක්වත්. එයා හරි නෑ මොකලන්නේ ඔකේ මනුස්සය දෙපාරක්වත් ඇහුවේ නෑ. එහෙම දේවල් ඔබේ ජීවිතේ වෙලා නැද්ද? ඔබයි මායි ලෝක දෙකකද ජීවත් වුනේ? ඔබගේ අඟහරු ලෝකෙන්ද? මං විතරද මේ පෘථිවිය හිටියේ? ඕන තරම් බින්න ඔයගේ අත්දැකීම් ඔබේ ජීවිතේ ඇති. ඒකයි මං කියන්නේ ප්‍රායෝගිකව මේ නිවන කරගන්නකොට ප්‍රායෝගික අත්දැකීම් අරගෙන බලන්න මොකද ඔබට එදා වුනේ කියලා. ඒ වගේ අත්දැකීම් විදිහට ඔබට මතක් වෙදි හෝ අනාගතයේදී ඒ වගේ අත්දැකීම් ඔබට එනකොට ඔබ කල්පනා කරලා බලන්න ඒ ආපු හැඟීම් ගැන ඔබට ඒ හැඟීම ගැන තිබ්බ අදහස මොකක්ද කියලා. මං කියන්නේ ඔබට මේ එකපාරටම හැඟීම් වෙන එක නවතිනවා කියන එක නෙමෙයි. හොඳට තේරුම් ගන්න ඒක. දැන් මම මේ කියන අවබෝධය ඔබට ලැබිලා නම් පින් වතුනේ. ඔබට චොකලට් කන්න හිතෙන්නේ නැහැ. ගෑන්ලමේ දිහා බලන්නවත් හිතෙන්නේ නැහැ. සුවඳ දැනෙන්නේ නැහැ. රස දැනෙන්නේ නැහැ. මේ ඔබ පිළිමයක් වගේ. එහෙම එකක් ගන්න නෙමෙයි මම මේ කියන්නේ. සුවඳ දැනෙනවා මේ විදිහටම, රස දැනෙනවා මේ විදිහටම, කැමති දේවල් අකමැති දේවල් තියෙනවා මේ විදිහටම, ගෑන් ළමෙක් දැක්කම ලස්සනයි කියලා හිතෙනවා, කැතයි කියලා හිතෙනවා. ඔබට ඕන කරන දේවල් මේ විදිහටම ඔබට ඕන කරනවා. ඒ හැඟීම් ඔක්කොම මේ විදිහටම එනවා. ඒක ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. හැබැයි ඒ එන හැඟීම සම්බන්ධයෙන් ඔබ දරන යම් අදහසක් තියෙනවා නම්, ඒ කියන්නේ දෘෂ්ටියක් තියෙනවා නම්, පිටින් ආන් ඒ දෘෂ්ටිය වෙනස් වෙන්න ඕනේ. ආන්ගේ දෘෂ්ටිය වෙනස් වෙලා නම් පින්වතුනි ඔබේ හිතටනේ පෙළීම ගැන දෙන දෘෂ්ටිය ඔබට වෙනස් වෙලා නම් දැන් පෙළීමෙන් නැහැ කියලාද මං කිව්වේ? නැහැ. හිතටනේ පෙළීම ගැන දෙන දෘෂ්ටිය වෙනස් වෙලා නම් ඒ කියන්නේ පෙළීම ගැන ඔබේ හිතේ තියෙන අදහස වෙනස් වෙලා නම් ඉස්සර පෙළීම ගැන ඔබට ප්‍රශ්නයක් තිබුණ නැහැ. ඔබට කවදාකවත් වෙන ඉස්සර චිකන් බිරියානි එකක් කන්න ඕන කියලා හිතුණා ඔබට හිතුණාද මොනවාද මට මේ හිතෙන්නේ මෙහෙම හිතෙන්න පුළුවන්ද මිනිස්සුන්ට මේ තිරසන්නුන්ටනේ ඔහොම හිතෙන්නේ. කවදාකවත් ඔබට හිමි දුනද? TV එකේ ඇඩ් එකක් දැක්කහම සොසේජස් ඇඩ් එකක් යනවා. ඔබට හිතුණා කොහෙන්ද නැ සොසේජස් එක ගන්න පුළුවන්? නැත්නම් මොකද අයිස්ක්‍රීම් ඇඩ් එකක් දැක්කහම ඔබට හිතුණා මම ඊළඟ කඩේ ගියම කොහම හරි ගන්න ඕනේ අයිස්ක්‍රීම් එක. ඔබට කවදාකවත් හිතුණාද ඒක වැරද්ද? ඒක වැරදි කියලා ඔබට හිතුණොත් පින්වතුනේ ඔබට ඒ වෙලාවට නෙමෙයි හිතෙන්නේ මේ කොහොමද මට ඒක වැරදි කියලා හිතෙන්නේ. ඔබ කාටට කියනවා අම්මේ මට චොකලට් එක අරන් දෙන්න, මට සොසේජස් අර අයිස්ක්‍රීම් එක අරන් දෙන්නකො. මොනවද පුතේ ඔය කියන්නේ? අයිස්ක්‍රීම්? අයිස්ක්‍රීම් ගන්න? පුතාර පිසුද? ඔය අවිද්‍යාව තෘෂ්ණා. ඔබ හයි අම්මගෙන් අම්මගේ ඔළුව කොහරි වැදුනද? මොකයි තුස්නයි? ඔබට කවදාකද මේ ගැන ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. නේද? අද කල්පනා කරලා බලන්න වෙනස් වෙලාද කියලා. ඇඩ් එකක් දැක්කම පේන්නේ ඔබට හිතෙනවා නේද? ඒක ලස්සනයි, ඒක ෂෝක්, ඒක නියමයි, ඒක ඒක සාරයි, ඒක මට ඕනේ. ඒක හරි සුවඳයි, ඒක හරි ලස්සනයි, ඒක හරි මිහිරි. ඒක නියමයි, ඒක මාරයි. ඔන්න ඔයගේ අදහස ඔබට එනකොට පින්වතුනි බලන්න ඒ ආපු හැඟීම ගැන ඔබට තියෙන අදහස මොකද්ද කියලා. මම විශ්වාස කරනවා ඔබට මම මේ කියන කාරණාව තේරෙන්නේ නැති කියලා. මේක තේරුම් ගන්න ඔබට අවබෝධලා තියෙන්න ඕනේ නැහැ. ඒකත් මම කියන්නම්කෝ. නැත්නම් වෙතනෝ දැන් අපිට තියෙන ඔක තේරිලා නැහැ නේ අපේ හන්දන අපි තාම විචිකිච්ඡාව දියා මොකද්ද ඒක තියලත් අපි දාම දන්නේ නැහැ. ඉතින් කොහෙද අපිට ඔක පාවෙලා නැන්නේ අපිට තේරෙන්නේ නැහැ. නෑ නෑ එහෙම එකක් ගන්න බැහැ. ඔබට මම මේ කියන එක තේරුම් ගන්න පින්වතුනේ ඔබට මම කියන එක අවබෝධලා තියෙන්න ඕනේ නැහැ. මොකද ඔබ දන්නවා පින්වතුනේ ඔබට එහෙම හැඟීමක් ආවම දැන් මම ඔබට කියද්දී සොසේජස් එකක් ගැන මම ඔබට ඔබ ඇඩ් එකක් දැක්කට පස්සේ ඒක කන්න ඕනේ කියලා හිතුනහම නැත්නම් පාරේ යනකොට අර ඔය පීට්සා විකුණන කඩවල එහෙම ගහලා තියෙන මනුස්සයෙක් අල්ලගෙන ඉන්නවා චීස් වැක් කරනවා ඒ වලින්. හරි එහෙම එහෙම එකක් දැක්කම ඔබේ අර හිතේ හැඟීමක් එන්නේ අනියෝ මට තිබුණා කියලා ඔබ හිතන අදහසක් එනවා. ආන්ගේන හැඟීම වැරදි කියලා මම කියද්දී ඔබට හිතෙනවා නම් මේ හාමුදුරුවෝ නම් ඔල් මාදේ. ඒක වැරදි නම් බෝඩ් ගහයිද එහෙම? මොකද මේ හාමුදුරුවෝ මේ කියන්නේ කොහොඳ වැරදි වෙන්නේ? මනුස්සයට පීච්චක ඇල්ලක් ගන්න ඕන කියලා හිතන එක වැරද්ද තියෙයි. මනුස්සයට ලස්සන මලක් දිහා බලලා ඒක ඒක රමණය කරන්න ඕන කියලා හිතන එක වැරද්දක් තියනවාද? මනුස්සයට සින්දුවක් අහලා ඒක ඒකට හොඳ ඒකෙන් හොඳ ආශාවදයක් ගන්න පුළුවන් කියලා හිතන එක වැරද්දක් තියනවාද? පාටි එකට ගිහලා නටන එකේ වැරද්දක් තියනවාද අපේ හාමුදුරුවෝ? ඔබහන්සට මොකද්ද වෙලා තියෙන්නේ? මම මේ කියන එක ගැන ඔබට ඔහොම හිතෙනවා නම් පින්වතුනි එහෙනම් ඔබ තේරුම් ගන්න ඔබට මම මේ කියන කරනව බදලා නැහැ කියලා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අවබෝධලා නැත්නම් මොකද කරන්නේ? මරන්නේ. අවබෝධලා නැහැ ඉතින්. ඉතින් එතකොට ඔබ කරන්න ඕනේ තව ටිකක් දේශනාව අහගෙන යන්න. ඒතර අවබෝධ වෙන්න ඕන කොටසක් තාම තියෙනවා අවබෝධලා නැති. ඒක ඔබ පින් කර කර යනකොට යම් මොහොතක අවබෝධ වෙයි. තව පිරිසක් ඉන්නවා අවබෝධ සමහරවල් අවබෝධලා නැමේ තේරිලා නැහැ. මම මේ කියන කාරණා තේරිලා නැහැ තාම. අවබෝධලා නැමේ. අවබෝධ කිරීම කැල්ල ඉතින් අයින් කරගන්නකෝ. තේරිලා නැහැ. හරිද? තව පිරිසක් ඉන්නවා පින්වතුනි තේරෙනවා මම මේ කියන දේ. ඔබ වහන්සේ කියන කතාව නම් හරි. ඒක එහෙම වෙන්න ඕනේ. නමුත් අපේ හන්දේ මට තාම මේ මට එහෙම අවංකවම හැංගෙන්නේ නැහැ නේ. මට තාම අවංකවම හැංගෙන්නේ චොකලට් එකක් දැක්කම ෂොක් කියලා. මට හිතේ මට හැංගෙන්නේ නැහැ නේ මේක වැරදි කියලා. මට හැංගීමට එන්නේ මේක ෂෝක් කියලා. දැන් පස්සේ කල්පනා කරලා බලුවම තේරෙනවා ඉතින් ඒක හරියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ තේරිලා. නමුත් තම අවබෝධලා නැහැ. හැබැයි ඔබතර යමක් ඉන්නවා නම් පින්වතුනි, ඒ හැංගීම ආපු සැනින්ම ඔබට තේරෙනවා නම්, නැත්නම් ඔබට හැංගීමටම එනවා නම්, මේ ආපු හැංගීම වැරදි. මෙහෙම හැංගීමක් එන්න විදිහක් නැහැ. ඒ එන්න විදිහක් නැහැ කියන්නේ එන්න විදිහක් තියෙනවා. නමුත් මෙහෙම එන එක වැරදි. මේ හැංගීම සුදුසු නැහැ. මේ හැංගීම ගැළපෙන්නේ නැහැ. නිවනට යන කෙනෙක්ට මේ හැංගීම සුදුසු නැහැ. ඔන්න ඔය ටික ඔබට අවංකවම හැඟෙනවා නම් පින්වතුනි ආන් එහෙනම් අපිට මම කියන්නේ 100ක් කියලා 100ක් කියලා මම කියන්නේ නැහැ ඒක මතක තියාගන්න මම කොයි වෙලාවක 100ක් ඔබට ඇප වෙන්න බෑ පින්වතුනි ඔබ මොන පළේද පිටලා ඉන්නේ මොකද ඔබ ආබඳ මට්ටම කියලා ඒක මට මං ගැනවත් කියන්න බැරි කර මං කොහොමද ඔබ ගැන කියන්නේ නත් මට යම් අදහසක් ගන්න පුළුවන් පින්වතුනි ඔබට මම මේ කියන්නේ අදහසක් ගන්න තමන් ගැන ඔබට එහෙනම් මේ කාරණාව අවබෝධ වෙලා ඇති. පෙළීම කියන්නේ මොකද්ද කියලා. මොකද පෙළීම කෙනෙක් අවබෝධ වෙච්ච කෙනෙක්ට පින්වතුනේ තමන්ගේ හිතට ආශාවදයක් එනකොට හෝ තමන්ගේ හිතට ආශාවදයක් නැතුවත් දුක් වේදනාවක් එනකොට ඔබට මතකද මහානාම ශාක්‍ය වංශිකයා තමන්ගේ සේවා කරන ස්ථානයේ තමන්ගේ වැඩපළ කරන ස්ථානයේ පින්වතුනේ අර මිනිස්සු ගැන හිතේ තරහක් ආපු වෙලාවේ මතකද මහානාම ශාක්‍ය කුමාර තථාගතයන් වහන්සේ කියලා මුණ ගැහෙන තුන් වතාවක් පින්වතුනේ තුන් වතාව මේ මොකක්ද යා කියලා කියන්නේ එතුමා කියලා කියනවා ස්වාමීනි මේ මිනිස්සු දෙක වැඩ කරනවා මගේ හිතේ තරහ එනවා ඒතන තරහ ගැන මට හරි බයයි ස්වාමීනි මට හිතෙනවා මැල්ල සතර පායටයයි කියලා. දැන් බලන්න මේ හිතට ආපු තරහ ගැන යාට තිබ්බේ අප්‍රසාදයක් නේද? ප්‍රසාද හිතක් නෙමෙයි තිබ්බේ. දැන් සමහර මිනිස්සුනේ තරහ නැහැ කියන්නේ ඒගොල්ලෝ හරි ඉන්නේ හරි උජාරු වෙන්නේ. එන්නව මාත් එක්ක කවුරුත් කට ගහගෙන මම ආයේ මට තරහ ගියොත් එහෙම මම යක අවශ්‍ය ගත්තොත් එහෙම. දන්නේ නැහැ කවුරුත් මං ගැන. නාවල් මිනිස්සු ඔහොමින කතා කරන්නේ. ඒගොල්ලෝ හිතන්නේ ඒක හරි හරි ගරු නම්බුවක් කියලා ඒගොල්ලෝ තේරුම් ගන්න. තරහ නැමේක හරි නම්බුකාර වැඩක්. ඊටසේ ඒගොල්ලෝ ඒ විදිහට හැඩ ගහනවා. එයා මූණේ ඉරියව්ද, එයාගේ ඇවිදින විදිහද, යනින විදිහද, කතාබස් කරන විදිහද? සමහර මිනිස්සු එහෙම තනිකර වෙන්නේ තනිකර එයා රංගපානෝ ඒ විදිහට. මොකද තරහ නැමේක බොහොම බොහොම හොඳ දෙයක් කියලා හිතන් ඉන්නේ. ඒ නිසා හැමෝටම පෙන්නන් ඉන්න මහ මරුමුස් මූණක්. මම තරහ යන જાතියකෙක්. මගේ අකාශ ගන්න එපා කවුරුත්. ඒ වගේ අය ගාවනේ යක්කුවත් එන්නේ නැහැ. ඒ නිසා බය වෙයි. මන් දන්නේ නැහැ ඇයි ඒ කියන්නේ කියලා. යකා උසගන්නේ මොකද යක්කුවත් එන්නේ නැහැ. ඒ වගේ මිනිසු ගාවට යක්කුන්ටත් ඒ අයව අප්‍රියයි. ඒ නිසා යක්කුන්ගෙන් යක්කුව යකා උසගන්න විදිහක් නැහැ මේ මනුස්සයා ගාව. ඒ යකා ගාව විශ්ිනව නේ. ඒකවයි විශ්ිනව. ඒක ඒ වෙන්නේ. අපරාධ යක්කුන්ට කියන්නේ. දොස් කියන්නේ. ඉතින් මං කියන්නේ සමහර මිනිස්සු ඉන්නෝ එයාට තරහ නැහැ ගැන ඒගොල්ලෝ හරි උජාරුවෙන් ඉන්නේ. හරි උඩඟු බවට පත් වෙනවා මම තරහ යන මට. ඔය මාත්‍ය මොකක් කියන්න මම අය මම නම් කවන් මට ඔයගේ දෙයක් වුණොත් නම් මං කියන හොඳ වෙන දෙකක්. අපි දන්නව මං කියනවා කියලා හොඳ වෙන දෙකක්. මොකද ඔය කට්ටිය ඒක තමයි කරන්නේ අන්තිමට. ඒ මං කියලා යනවා තමයි ගහෙන් ගහට පැනපැන. එහෙනම් මං කියන්නේ ඒ වගේ මිනිස්සු හරි සතුටින් ඉන්නවා පින්වතනේ. ඒගොල්ලොන්ට තරහ නැණෙක් ගැන. ඒ කියන්නේ මේ මනුස්සයාගේ හිතේ විකෘති ක්‍රියාවන් ගැන තියෙන ઈચ્છාවක් නෙමෙයිද? එහෙනම් විචිකිච්ඡා පහ වෙලාද? සංසන්දනය කරලා බලන්න මා නාම ශාක්‍ය කුමාරයා ගැන. එතුමාගේ හිතේ තරහකට ගත වෙලා. දැන් තරහ හටගත්තේ නැද්ද? කේන්දිකේ නැද්ද? කේන්දිකේ නැත්තම් මොකටද තරහකට නැන්සේ මුණ ගැහෙන්න වෙඩි ගියේ? කේන්ති ගියා බින් නමුත් ඒ ගිය හිතට ආපු කේන්තිය ගැන එහෙම ඒ එතුමාගේ හිතේ පුදුම හිදී කනස්සල්ලක් තිබි පුදුම අප්‍රසාදයක් තිබ්බේ හත් දෙයිනේ ඇයි මම මෙහෙම කේන්තියන්නේ මොනතරම් අප්‍රසන්නයිද මේ හැඟීම ඇයි මට මෙහෙම වෙන්නේ මගේ මන් නිසා මේ අනෙක් මිනිස්සු කොච්චර පීඩාවට පත් වෙන නැද්ද මේ වගේ අදහසක් කෙලිම සතර පායට නෙවටින්නේ දැක්කද බෙන්නේ එතුමාට එතුමා ගැන හිතෙන විදිහ මේ වගේ හැඟීමක් හරිනම් සතරපාගත වෙන්න සුදුසු මට්ටමක් මේ තියෙන්නේ කියලා ඒ මනුස්සට හිතෙන්නේ. නැවත් සතරපාගත වෙන මට්ටමෙන් වෙන්නේ තරහ නැක ඒ උත්තමයාගේ හිතෙන්නේ නැති වෙලා තිබ්බේ වෙනකොට. එහෙනම් සතරපාගත වෙන මට්ටමේ තියෙන කේන්තියක් ගැන නෙමෙයි පින්තුනි මහානාම ශාක්‍ය කුමාර ඒ වෙලාවේ අදහස් කරේ. ඊට වඩා ගොඩාක් අඩු මට්ටමේ තියෙන තරහ ගැන. මොදේ සෝතාපන්න වෙලානේ හිටියේ සෝතාපන්න වෙච්ච කෙනෙක් අතින් පිංගුතුනේ තරහ යන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ මම ගොඩාක් එහෙම මේ අනෙක් මිනිසුන්ට මහා විනාශකාරී විදිහට එහෙම ප්‍රකෝප වෙන හැඟීම් පහළ වෙන්නේ නැහැ පිංගුතුනේ නිකම් උතුරු දකුණ මාරු වෙන මට්ටමේ නෑ රෞද්‍ර වෙලා නියන් යක්කු වගේ මන් තොපි විනාශ කරන ඒ වගේ හැඟීම් එන්නේ නැහැ පිංගුතුනේ සෝතාපන්නෙට ඒ වගේ කිව්වත් ඒ හැඟීම් පහළ වෙන්නේ නැහැ කවදාකවත් තව කෙනෙක් විනාශ කරනවා කියන හැඟීම් පින්නේ සෝතාපන්නෙට පහළ වෙන්නේ තියන්නේ. එහෙනම් පින්නේ ඒ මට්ටමට තරහ යන්නේ නැහැ. මේ බොහොම ටිකක් පොඩු පොඩි සුළු මට්ටමක් දැන් ඉතුරුලා තියෙන්නේ. නමුත් ඒකත් එතුමාට දැනුනේ හරිනම් සතර පායට අයිති කොටසක් විදියට. එහෙනම් සතර පාගත වෙන්න නියමිත කෙනෙක්ට පහළ වෙන්න ඕනේ මේ වගේ හැඟීම් මිසක් මොකද්ද මේ වගේ දැන් මට සුදුසු නැහැ නේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන ගියේ. තුන් පාරක් කියනකම් ඒ පිළිගත්තේ නැහැ. ඒකට හේතුව පින්නේ මොකද? අර විකෘති හැඟීම් ගැන. විකෘති හැඟීම් ගැන එතුමාගේ හිතේ ප්‍රසාදයක් තිබෙන්නේ නැහැ. තිබ්බේ අප්‍රසාදයක්. ඔන්න ඔක තමයි මම ඔබට මේ කියන්න උත්සාහ කරන්නේ. දැන් එන ඔබ කල්පනා කරලා බලන්න. රාගෙන් හෝ වේවා, ద్వේෂෙන් හෝ වේවා, මෝහෙන් හෝ වේවා. පැහැදිලිද? රාග හැඟීම්, ద్వේෂ හැඟීම්, මෝහ හැඟීම්. මාන්නක්කාරකම් වෙනවා අපි තුම ඔබ විතර මාන්නක්කාරකමක් ආවා. අරකටලා ඉතින් මං ලොක්කෙක්නේ. මේ අය මං ගණන් ගන්න යා. මේ පීචම් මේ කවුද ඒ ගණන් හතපක් ගණන් ගන්න මේ මිනිස්සු. මේ පොඩි මිනිස්සු ඔය පොඩි කුලවල මිනිස්සු ඔය ඉන්නේ. කිසිම මේ අනක් ගුණක් නැති කුලයක් නැති මිනිස්සු. අනේ ඔබට එහෙම හිතනකොට පින්දුන ඔබ හරි උසස් අනික හරි පහත් කියලා ඒ හැංගීම නෙන්නේ නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න මම මේ ආය ආය කියන වෙන හොඳට තේරුම් ගන්න මේ කියන කාරණාව. ඒ හැංගීම එන්නේ නැති එක නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔබට හැංගීම එන්න පුළුවන්. නැවත ආපු හැංගීම ගැන ඔබ දරන අදහස මොකද්ද? මානකාරකමක් හිතට ආවට පස්සේ තේරුම්දනේ ඔබට හිසගිනි ගත් එකෙක් එගිනි නිවන්නාසේ ආන්ගේ මාන්නක්කාරකම නැති කරගන්න ඕනේ කියලාද හිතෙන්නේ? නැත්තම් මං තමයි ලොක්කා. ඇයි මේ අනෙක්ක ඔක්කොම සොක්කෝ? ඔන්න ඔය මට මෙනවා ඔබට හිතෙන්න බෑනේ. එහෙනම් ඔබට විචිකිච්ඡා පහ වෙලා තියෙනවා කියලා අපිට පිළිගන්න බෑනේ. මොකද පදනම? ඔය ආපි ආවේ විකෘති හැඟීමක් නෙමෙයිද? ඒ විකෘති හැඟීම ගැන ඔබේ හිතේ දැන් කොහොමද කැමැත්තක් නම් තියෙන්නේ? කොහොමද ඔබ කියන්නේ විචිකිච්ඡා පහ වෙලා කියලා? ඔබ තව කෙනෙකුට වඩා මොකකින් හරි දක්ෂයි. මොකරි තව කෙනෙකුට වඩා මොකරි හැකියාව කුසලතාවය ඇති වෙනවා. ඔබට හිතෙනවා මං තමයි ලොකු ඒ එක එක තේ මගේ මට්ටම නැහැ නේ කවුරුත් නැහැ. ඒ කියන්නේ මම මේ කියන්නේ ප්‍රතිනි තථාගතයන් වහන්සේ දේශනා කරනෝනේ. ආනන්ද මම තරම් මව්වරුන්ගේ ගුණේ දන්න කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ මාන්නකාර ගමන දෙය කිවි. නැදනේ ඒ සත්‍යය දේශනා කරේ. ඒක සත්‍යයක්. මම මේ කියන්නේ සත්‍ය කියන්නේ මම මේ කියන්නේ අසත්‍ය කියන්නේ. ඒකයි මම කිව්වේ මලක ලස්සනක් දැක්කොත් ඉන්නේ මේක සත්‍යද අසත්‍යද? ඒ අසත්‍යනේ. එහෙනම් අනික් උන්ට වඩා මම ලොකුයි කියලා හිතාගන්නේ පින්වතුනි සත්‍යද අසත්‍යද? ඒ අසත්‍යනේ. නමුත් මේ ලෝකේ ගුණයක් තියෙනවා. ආන් ඒ ගුණය කියලා කියන්නේ සත්‍ය. ඒතර ඒ ගුණයට වඩා ලොකුයි මේ ගුණය. නැත්නම් ඒ ගුණය තව ප්‍රගුණ කරාම මේ මට්ටමට එන්නේ. ඒක සත්‍යද අසත්‍යද? ඒක සත්‍ය. එහෙනම් එන අරිහත් ගුණයට වඩා සම්මා සම්බුද්ධ ගුණේ වැඩි කියලා කියන්නේ සත්‍යද අසත්‍යද? ඒක සත්‍ය පිළිබඳව සත්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශ කරන එක ප්‍රශ්නයක් නෑ මෙතන. නමුත් අසත්‍යක් නම් ප්‍රකාශ කරන්නේ අසත්‍යක් සම්බන්ධයෙන් නම් ඔය කියන හැඟීම ඇවිල්ලා තියෙන්නේ. ආන්ගේ මත පීඩපු හැඟීම ගැන නම් ඔය අදහස ඇවිල්ලා තියෙන පිළිදෙන්නේ ආන් එතන තියෙන ප්‍රශ්නයක්. ඔන්න ඔය විදිහට තේරුම් ගන්න. එහෙනම් හිතට ආපු මාන්නකාරකමක් හිතට ආපු කේන්තියක් හිතට ආපු රාග හැඟීමක් කාම හැඟීමක් කේලමක් බොරුවක් වංචාවක් මොකක් හරි ඔබට ආපු හැඟීම් ගැන තියෙන්නේ ප්‍රසාද හිතක් නම් පින්වතනේ එහෙනම් ඔබ තාම පිළීම් අවබෝධ කරගත කෙනෙක් කියලා අපි විශ්වාස කරන්න බෑ. මොකද අපිට නම් විශ්වාස කරන්න බෑ. මට නම් විශ්වාස කරන්න බෑ කොහොමද? ඒ කියන්නේ පින්වතනේ ඔබ තාම විචිකිච්ඡා ප්‍රහාණය කරගත කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ඔබ තාම නිවන දැකලා නැහැ. නිවන දැක්කා කියලා කියන්නේ පින්වතුනි නිවනට ප්‍රතිපක්ෂ වෙච්ච සියලු දේ දොස් සහිත බව එයා දැකලා තියෙනවා. මොනවාද නිවනට ප්‍රතිපක්ෂ දේවල්? රාග, ద్వේෂ, මෝහ. නතරම ධර්මයේ කියෝ ලෝභ, දෝස, මෝහ. ලෝභ, දෝස, මෝහ කියන අකුසල මූල තුන පින්වතුනි දොස් සහිත බව එයා දැකලා තියෙනවා. ලෝභ දෝෂ මොහොල දොස්තයි දකින් නැත්නම් පින්තුනි ඒ කියන්නේ නිවනට ප්‍රතිපක්ෂ වෙච්ච කරුණ වල දොස් දකින් නැත්නම් කොහොමද කියන්නේ යා නිවන දැක්ක කියලා? කොහොමද කියන්නේ? ඒ කියන්න බෑ. ඔන්න ඔය විදිහට තේරුම් ගන්න එක. එහෙනම් දැන් මොකද එහෙනම් අද මේ කතා කරපු කතාවේ සාරාංශය? සාරාංශය මේකයි. මම ඔබට කතා කරලා පැහැදිලි කරන්න මට ඕනකම තිබුණේ බින්දුනේ මේ අනිත්‍යතාවය හෙවත් මේ පිළීම කියන අදහස. අනිත්‍යතාවය මහා සාගරයක් වගේ බින්දුනේ. නැවත ඒක අපි එක අර්ථයක් ගමු පිළීම කියන අදහස ප්‍රායෝගිකව ඔබ කොහොමද බලන්නේ ඔබට අවබෝධ වෙලාද තියෙන්නේ නැත්නම් තේරිලාද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් තේරිලාවත් නැද්ද කියලා. ඔය තුන් තැනනේ ඔබට ඉන්න පුළුවන්. එක්ක තේරිලාවත් නැහැ. නැත්නම් තේරිලා හැබැයි අවබෝධ වෙලා නැහැ. නැත්නම් අවබෝධයට ගිහිල්ලා. ඔය තුනෙන් තැන් තුනෙන් එකක ඉන්න පුළුවන්. තේරිලාවත් නැහැ කියලා කියන්නේ පින්වතුනි මම ඔබට කියද්දි මෙන්න මේ මල ලස්සනයි කියන එක ප්‍රශ්නයක් කියලා. එතකොට ඔබ කියනවා නම් ඒක නම් ඇත්ත හන්දනේ කහ පාට මල්ලේ නේ කොහොමත් කැතයිනේ. මල්ලි රතු පාට මල්ලේ අපේ හන්දනේ ලස්සන නේද? ඒ කියන්නේ මං මේ මොකක් ගැනද කියන්න කියලා උඩ බලා දැසන්න එහෙනම්. ඒක නැතනම් තේරෙලා නැහැ. හැබැයි එහෙම නැතුව මේ මල් ලස්සනයි. මේ සමහරවිට මං කියනවා ලස්සන නැහැ මේ මල්. මල් කියලා જાති මල් ලස්සන නැහැ. ලස්සන මල් කියලා જાතියක් නැහැ. ඔබට හිතෙනවා එහෙම කොහොමද වෙන්නේ? ලස්සන කියලා මල් જાතියක් තියෙනවානේ. මේ තියෙන්නේ මේ තියෙන මෙන්න මේ මල් ලස්සන නැහැ. හැබැයි මේ මල් ලස්සනයි. ඔබන් එහෙම කියනවා කියලා කියන බින්දින් ඔබට ඒ හැඟීම නම් ඔබට එන්නේ. ඒ කියන ඔබට මම මේ කියන දේ තේරෙලා නැහැ. හැබැයි මං කියද්දි මල් කියලා කියන්නේ ලස්සන දේවල් නෙමෙයි. මලක ලස්සන කියලා එකක් නැහැ. ඒ කියන්නේ රූපයක ලස්සන කියන එකක් නැහැ. දැන් ඔබ කියනවා නම් මට ඔබ වහන්සේ කියන කාරණා මට තේරෙනවා පහඳන්නේ. නමුත් මට තාම හැඟෙනවා මල් ලස්සනයි කියලා. සහේ හැඟෙන වෙලාවට ඒකේ හැඟීමේ වරදක් තියෙනවා කියලා මට එහෙම දැනෙන්නෙත් නැහැ. ඒක වෙන පිළිබඳ කාරණාව තේරිලා. නමුත් ඔබට ඒක අවබෝධ වෙලා නැහැ. තුන් වෙනුව ඔබ කියනවා එහෙමයි ස්වාමීනි මේ මල් ලස්සන නැති බව මට තේරෙනවා. හැබැයි මම මේ මල් ලස්සනයි කියලා හැඟීමට එනවා. හැබැයි හැඟීමට එනකොට මට තේරෙනවා මේ ආපු හැඟීම් වැරදි කියලා. ඒක වැරදි. ඒ හැඟීම එන්න විදිහක් නැහැ. මොකද ඒක වෙන්න විදිහක් නැහැනේ. මල් ලස්සන නිදියක් නැහැනේ. මලේ නෙමෙයි ලස්සන තියෙන්නේ. මේ හිතක් පෙලිලා පෙලිමින් නිදාස දෙන ඔය ලස්සන කෙනෙක් දැනෙන නම් මලේ ඔක තියෙන විදිහක් නැහැනේ. ඒ එන හැඟීම එනකොට මට තේරෙනවා ඒක වැරදි කියලා. ඒ කියන්නේ පින් ඔබට බොහෝ දුරට අවබෝධයට ගිහිල්ලා. එතනිනුත් එහාට ගිහිල්ලා ඔයම් දවසක කියනවා නම් ස්වාමීනි මට මේ ලෝකේ කිසිම දෙයක් ගැන මල් විතරක් නෙමෙයි කිසිම දෙයක් ගැන ලස්සන කියලා හැඟීමක් එන්නේ නැහැ. කැතයි කියලා හැඟීමක් එන්නේත් නැහැ. ඒ කියන්නේ පින් ඔබේ අවබෝධය පූර්ණ වෙලා. ඒ කියන ඔබ අරිහත්ව සාක්ෂාත් කරගෙන. ඉතින් ඔන්න ඔය කියන තැන් වල තමයි ඔබට ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ අවබෝධ මට්ටම ඔය කියන තැනක තමයි තියෙන ඇත්තේ. ඔබ හොයාගන්න කොතනද කියලා. කොතනද කියලා හොයාගෙන පින්වතුනි එතනින් ඉස්සරහට අරගෙන යන්න ඔබම ගොඩගන්න. එහෙනම් තේරෙලත් නැත්තම් තේරුම් ගන්න උත්සාහ ගන්න. තේරලා තියෙන අවබෝධයලා නැත්තම් අවබෝධ කරගන්න උත්සාහ ගන්න. අවබෝධලා තියෙන නමුත් අවබෝධය පූර්ණ වෙලා නැත්තම් අවබෝධය පූර්ණ කරගන්න උත්සාහ ගන්න. අවබෝධය පූර්ණ වෙලා නම් මේ ඔබේ කටයුතු කළ ඉවරයි. එතනින් එහාට නාපරං ඉත්තත් ආයති පජානාති තමයි. එතනින් එහාට කළ යුතු දෙයක් නැති බව තේරුම් ගන්න ඕනේ. ඒක ඉතින් මං කියන්න ඕනේ මොකද ඔබ මටත් ගුරුවරයෙක් වෙන සුසු කෙනෙක්. මට විතර නෙමෙයි මේ ලෝක සත්‍ය සියලු දෙනාට ගුරුවරයෙක් වෙන සුසුකම් තියෙන කෙනෙක්. උත්තමෙක්. රහතන් වහන්සේ නමක්. ඉතින් අපි හැමෝම අන්නේ ගමනාන්තය දක්වා තමයි ඉතින් මේ යන්න උත්සාහ ගන්නෙ. ඔබ ප්‍රායෝගිකව බලන්න කොයි තැන්වලද ඔබේ අවබෝධ මට්ටම තියෙන්නේ කියලා තේරුම් අරගෙන එතනින් ඉදිරියට යන්න ඔබ සියලු දෙනාම උත්සාහ ගන්න මහන්සි ගන්න වෙරවිලි දරන්න. උත්සාහ ගත්තොත් පින්දුන අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා. ඉතින් ගුරුවරයෙක් ගැසුර පතාගෙන ඒ කටයුතු කරගන්න ඔබ සියලු දෙනාට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාද කරමින් අද දවසේ දේශනාව අපි එදකින් අවසන් කරමු. හොඳයි. එහෙමනම් පින්වත්නි බොහෝ වෙලාවක් සද්ධර්ම ශ්‍රවණය කළා, බොහෝ වෙලාවක් සද්ධර්ම දේශනා කළා. ධම්මානිසකාරයේ දුන විදාකාරයේ පුණ්‍ය කටයුතු ලද දවසේ නියැලෙන දති ඔබ සියලු දෙනාම එනගා කියාගත් සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් පිනෙන් පෝෂණය වන පිනේ සතුටු වෙන සීලම් දෙනාම අරමුණු කරගෙන එයට අනුමෝදන් කරගමු. ඒ සඳහා සියලු දෙනාම සාදුකාරය පවත්වා. හොඳයි පින්තුනි නම් සීපත් කරගමු. අද දවසන පටන් මේ මොහොත දක්වාම සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සද්ධර්ම දේශනා කරවා ගැනීමෙන් විවිධාකාරයේ පුණ්‍ය කටයුතු නිරීමේ මේ නගා කියාගත් අනන්ත අපමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කොටම මෙතුක් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ආවා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවන පිරිසටත් ඒ වගේම ලෝකේ කොහේ හෝ තනක ඉඳගෙන මග වඩන්නා වූ ඒ සිවන පිරිසටත් ඒ වගේම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා චිර ජීවනයේ උදෙසා තමන්ගේ දිවි හිමියන් අපකපෙලා කටයුතු කරන්නා උත්තරීතර මහානායක අනුනායක හාමුදුරන් වහන්සේලා අතුරු කරගත් යතිවර මහා සංඝරත්නයටත් ඒ වගේම ආරාමයේ වැඩවාසය කරන ගුරු හාමුදුරන් වහන්සේ අතුරු කරගත් ඒ සිළුම් සංඝයා වහන්සේලාටත් අනගාරික අනගාරිකා පින්වත් පිරිසටත් ඒ වගේම දායක කාරකාදීන් සෑම සදිනාටත් ඒ වගේම පුණ්‍ය බාරට සම්බන්ධව කටයුතු කරනවා මහත්මාත්මින් සිළු දනාටත් මේ නගා කියාගත් අවසීලුම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වී දේවා පැතිරේවා පිහිටත්වා ඒ පින් වීදී පැතිරි පිහිටීමෙන් එයට වැදී වැදී එන්නව යම්තාක් රෝගාබාධ අතුරු අන්තරාල මත ගස ඇතනම් ඒ සියල්ලම ගසා දූරින් බුදු වෙත්වා ඇස්වහ කටවහ හෝවහ අවුල් දේවසක සංකාන වින කොඩු වින හේබන්දන යම්තාක් ඇතනම් සියල්ලම ගසා දූරින් බුදු වෙත්වා අටානුවක් රෝග නවනුවක් ලෙස සිතුනක් අන්තරා ගසා දූරින් බුදු වෙත්වා නිවන් මගට බාධා කරන මොනෑම හෝ කන්නු කාරණ ඇතනම් ඒ සියල්ල නිදහස් වෙත්වා දසක්ෂරෙම මිදෙත්වා දසකුසලෙන් බලත් අතසගුණයක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා වගේ සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඒ වගේම පින්වතුනි චිරහත් කාලයක් සම්බුද්ධ ශාසනය සම්බුද්ධ දේශනාව සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා රැක බලාගත්තා වූ සක්‍ර දේවින්ද සමා ප්‍රධාන කොටගත් චාතුර්මහා රාජකීය රාජ කරන්නා දුතරාෂ්ට විදුරු විරුපාක්ෂ වෛශ්‍රවණය කියනවා දෙවිරද දරුණ දිලයාගේ පරිවාර පිරිසට ඒ වගේම සම්මා දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා යම්තා පිරිසක් ඇතනම් ඒ සිදු දනාටත් ඒ වගේම සදුව ලෝක වාසී යම්තාක් දෙවි දේවතාවුන් වහන්සේලා පිරිසක් ඇතනම් ඒ සිදු දනාටත් ඒ වගේම විපතරපත් ජනතාව නිරන්තරයෙන් පිහිට රැකවරණේ ආරක්ෂාව සසා දෙන්නා වූ සුමන සමන්පත්තිනි ගම්බාර බණ්ඩාර අයනායක කතරගම ආදි වශයෙන් නානා නම් කොටලින් පෙනී සිටිනා වූ දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ නගක එකතු පුණ්‍ය ශක්ති විද්‍යාපතුරු හරි මේ වගේම ඔබට කරදර විපතක් කැජරාලු ඔබට පිහිට රැකවරණේ ආරක්ෂාව සසා දෙන්නට ඉදිරිපත් වුණා වූ ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවුන් වහන්සේලා යම්තා පිරිසක් ඇතනම් ඒ සිදු දනාටත් මේ නගක එකතු පුණ්‍ය ශක්ති විද්‍යාපතුරු හරි මේ පින් වීදී පැතිරි ආමෙන් ඒ දෙවියන්ගේ දේවානුභවයේ වැඩි වෙත්වා ආයුෂයේ වර්ණයේ සැපේ බලේ පරිපාලන ඥානයේ පිහිටත්වා නිවන් මගට බාධා කරන මොනෑම කරුණු කාරණාවක් නැත්නම් ඒ සියල්ලකින් නිදහස් වෙත්වා දසකුසලෙම මිදෙත්වා දසකුසලෙම වඩත දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්වතුනි සුජීවත් සිටින මවද මාපියන් සහෝදර සහෝදරි ඥාති හිත මිත්‍රාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම ඔබට පුංචි කාලේ ඉඳන් මේ මොහොත දක්වාම ගුරුහරුකම් ලබා දුන්නා වූ ගුරුවරු ගුරුලෙන් යම්තාක් පිරිසක් ඇතනම් ඒ සිදුනත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම ඔබට කරදර විපතක් වෙච්ච ලාකර ඔබට උදව් පදව් කරන ඉදිරිපත් වුණා වූ ඥාති හිත මිත්‍රාදීන් ඒ වගේම සහෝදර සහෝදරි පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන මිතුරු මිතුරියන් යහළු එහෙලියන් අතුරු කොටගත් ඒ සිරි දනාටත් මේ නගකයකට පුණ්‍ය ශක්ති වීදව වතුර හරි මේ වගේම පින්තුනි ඔබේ සාපිපාසාගෙන නිවාගෙනට ඔබට ආහාරය පානයක් නිර්මාණය කරලා දීලා ඒ වගේම ඔබේ ඔබට අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙන නිවාස ස්ථානයක් නිර්මාණය කරලා දීලා ඒ වගේම ඔබට මැසි මදුරු උපතරෙන් විපතරපත් නොවේ ජීවත් වෙනට ඇඳුම් ආයතන නිර්මාණය කරලා දීලා ඒ වගේම පින්තුනි ඔබට අසනීපයක් ලෙඩක් දුකක් රෝගාබාධයක් හැදුණු වෙලාවක ඔබට වෙද හේතකමක් කර කියා දීලා බේතක් හේතක් සපයා දීලා ඔබ වෙනුවෙන් අපකපෙලා කටයුතු කරව යම් තා පිරිසක් ඇත්තන් ඒ සිදුවනටත් මේ නගක එකත පුණ්‍ය ශක්ති විද්‍යාව පතුරු හරිමු ඒ වගේම පිසි මේ රට පාලනය කරන මේ රට සංවර්ධනය කරන මේ රට ආරක්ෂා පිණිස තමන්ගේ දිවි හිමින් අපකපෙලා කටයුතු කරන්නා වූ යම් තා පිරිසක් ඇත්තන් ඒ සිදුවනටත් මේ නගක එකත පුණ්‍ය ශක්ති විද්‍යාව පතුරු හරි මේ පින් වීදී පැතිර යාමෙන් ඒයට වැදවි වැදේ ඉන්නව රෝගාබාධ අතුරුන්තාව යම් තාක් ඇත්තන් ඒ සියලුමක සාධූරින් බුදු වෙත්වා ඇස්වා කටවහ හොවා අවුල් දේවසක සංකාන වින කොඩු විනේ නිපරන්දන යම් තාක් ඇත්තන් ඒ සියලුමක සාධූරින් බුදු වෙත්වා ඒ වගේම ඇස්වා ඒ වගේම අටවනුවක් රෝග නවනුවක් වැඩි දෙසිනුවක් අන්තරවංග සහ දූරින් බුදු වෙත්වා නිවන් මාකට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණා නැත්නම් ඒ සියලක නිදහස් වෙත්වා දසකුසක මිදෙත්වා දසකුසලින් වඩා දසකුණිය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්දින ඔබේ නමින් ජන්මාන්තරගතව නියදුණු මවද මාපියන් සහෝදර සහෝදරි ඥාත හිත මිත්‍රාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන මේ අනන්ත සංසාරය පුරා ඔබත් එක්ක විවිධාකාරයෙන් සහ සම්බන්ධක ඇති කරගෙන කටයුතු කරගෙන ආව යම්තා පිරිසක් නැත්නම් ඒ සියලු දෙනාටත් ඒ වගේම මේ අනුමේ කල්පය පුරා ඔබ යද විවිධාකාරයේ අඩත් ඇටවලට ලක් වෙලා හිංගිංසාවට ලක් වෙලා කරදර හිිරි බාධකවලට ලක් වෙලා අදපත් එක වෛරයෙන් ක්‍රෝධයෙන් දේශයෙන් පසුනේ යම් පිරිසක් ඉන්නවනේ ඔබේ ලෞකික ලෝකතර ජීවිතේට බාධා කරනවා කියලා හිතාගෙන ඔබ කපනවා මරනවා කොටනවා කියලා හිතාගෙන ඔබේ විනාශය බලාපොරොත්තු වෙන යම් පිරිසක් ඉන්නවනම් පිටින් මේ සියලු දෙනාත් මේ මොහොතේ මහා මෙත්තහසගත චේතනාවකින් යුක්තව සිහිපත් කරගෙන ඔබ මේ නගාකයකට අනන්තත්මන පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය ඒ සිරි දනා කෙරෙහි වීදුව වතුර හරින් මේ පින් වීදී පැතිර යාමෙන් ඒ අවහව ගම්මි වින්නොන ඒන් අතමි දේවා සම්දිරි සුඛිතියක් බව ලබත්වා සසර පුරාට කරගත්වා යම්තාක් නායකණු දුන්නත් නම් ඒ සියලක නිදහස් කරත්වා දසකුසලෙ මෙදෙත්වා දසකුසලෙ වඩත දසකුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. හොඳයි පින් දෙහිම නම් අවසාන වශයෙන් සීපත් කරගමු අද උදැසන පට මේ මොහොත දක්වා ඒ ඔබ සිරි දනා කර කියාගත් අනන්තත්මන පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමෙන් මේ මිහි මරල මත ලක්ෂ කරණින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා ඒ පහළ වන්නෝ අරිහතුන් වහන්සේලා අතර ඔබ සිදු දනාට මෙකතුන් වාසනාව ලැබිලා මේ මනසත් භවය තුළදීම ශ්‍රී ගෞතම සම්බුදු සාසනය තුළදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසෙන තිබෙනව අදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඔබ සිදු දනාටම නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා ඕනම පිඟුතුනි මනං මහා සංඝරත්නය ප්‍රසිද්ධනාට මෙත්තානි සංසෙන් ආශිර්වාද කරනවා ඇති සිවිද නාම වන්දනා කරගන්න. රාග ගින්නෙන් නිදෙත්වා
දේශගින්නෙන් මිදෙත්වා මෝහගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර රාග ගිනී නිවේවා දේශ ගිනී නිවේවා මෝහ ගිනී නිවේවා නිවන් සප ලැබේවා නිවන් සප ලැබේවා නිවන් සප ලැබේවා තුන්වන්ගේ සුවිසි අනන්ත මහා ගුණ වලින් සියලු ලෝක සියලු සත්ත්වයම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, අද දවසේ දේශනා අපි එකකින් අවසන් කරමු. නැවතත් ලබන සතිය මුලදී හැම බලාපොරොත්තු වෙන අප සියලු දෙනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.